දැන් මතකද අපි උදේ කතා කරපුවා මොලේ බඩේ නෙමෙයිනේ තේ නැත්තම් බඩට කෑම වැන්නාට පස්සේ මොලේ වැහෙනවා දැන් මොලේ බඩේ තියෙන අය බලාගත්තා කියලා තව දෙයකින් ඇයි දැන් බඩට කෑම වැන්නා ඊට පස්සේ මොකද වෙන්නේ කෑම වලින් මොලේ වැහෙනවා ඊට පස්සේ නිින්ද යනවා මොන බලමු දැන් කියන්න බලන්න සංගත ජරා මරණ දුක කාටද දැනෙන්නේ ජරා මරණ දුක කාටද දැනෙන්නේ එහෙම එකක් කියන්න බෑ කාටද දැනෙන්නේ කියලා කතා කරන්න බෑ ජරා මරණ දුක මෙන්න මේ හේතුවෙන් හැදෙනවා මොකද්ද හේතුව ජාතිය ජාතිය කිව්වේ මොකක්ද? ජාතිය කිව්වේ මමක් ඉන්න බව හැඟෙන එක. මමෙක් ඉන්නවා කියලා හැඟෙනවා. මම කියලා එකක් හැඟෙනවා. සත්වෙක් ඉන්නවා කියලා එකක් හැඟෙනවා. දැන් සත්වෙක් ඉන්නවා කියලා එකක් හැඟෙන්නේ කාටද? එහෙම එකක් ගන්න බෑ. සත්වෙක් කියලා එකක් හැඟෙනවා කියලා කියන්නේ සත්‍ය නෙමෙයි. එහෙනම් සත්වයෙක් කියලා කෙනෙක් ගැන හැඟිච්ච ගමන් ජරා මරණේ දුකයි. නැත්නම් නිකන් ජරා මරණේ දුකද? නැහැ. නිකන් ජරා මරණේ මොහොතරකවත් දුක නැහැ. දුක වෙන්නේ සත්වයෙක් ඉන්න බව හැඟුණොත් අන්න ජරා මරණේ දුකයි. වැටහුණාද ඒ කොටස දැන් හොඳටම? එහෙනම් බින්දුනේ දැන් ඊළඟට. එහෙනම් දැන් අපි දැන් දැක්කන එක මොකද්ද? ජරා මරණ දුක දැක්කා. ජරා මරණ දුක ජාති ප්‍රත්‍යයෙන් හට ගන්න බව දැක්කා. එහෙනම් ජාති නිරෝධ වුණොත් ජරා මරණය තවදුරටත් දුකක් නොවන බව දැක්කා. ඔවුද නැද්ද? දැක්කද නැද්ද? දැක්කා. එහෙමනම් ජරා මරණ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව දැක්කා. දැක්කා කියන්නේ තාම අපි 얘 ගැන කතා කළේ නැහැ. නමුත් ඒකට අපිට වැටහෙනවා ඒකට මාර්ගයක් තියෙනවා කියලා. නමුත් පෙර අහලා තියෙනවා ඒකට කියනවා කියන මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒක පෙර අහලා තියෙන එකක්. ඒකෙන් පිළිගන්න යන්න එපා. අපි හැම එකක්ම හරහා ගිහිල්ලා බලමු. දැන් ඔබ ඉන්නෝනේ කෙලින්ම පිංගතනේ. දන්නේ නැති දේ දන්නේ නැහැ. අන්න එතන ඉන්න. දන්නවා කියලා පෙන්වන්න යන්නේ නැහැ. දන්නේ නැති දේ දන්නේ නැහැ. මොකද හේතුව අපි දන්න දේවල් නෙමේ ඇත්ත. මෙච්චර කල් දුක කියලා හිතන් හිටපු එක නෙමේ දුක. ඒක නිසා තමයි අමාරු වෙටෙන්නේ. ආ අපි දුක දන්නවා. මේ මම ඔබට දුක දේශනා කරන්න. ආ අපි දුක දන්නවා. ඒ ඔබ දන්නවනේ දුක. හරි ඒකද දුක? ඒක නෙමෙයි. දැන් ගුරුවරයා ඇවිල්ලා කියනවා පුතාලට මම මේ ගාන කියලා දෙන්න. ආ අපි දන්නව මොකද? එන අදහලා. ඒ හදන විදිය වැරදි. නම් හිතාගෙන ඉන්නේ යා ගාන හදන්න දන්නවා කියලා. එතන මොකද වෙන්නේ? ඒක නිසා යා ඉගෙන ගන්න නැහැ හදන විදිය. මොකද යා හිතන් ඉන්නේ යා දන්න විදිය හරි කියලා. ගොඩක් බෞද්ධයට වෙලා තියෙන එක බෞද්ධ එකෙක් තව ටිකක් ඉන්නවනේ කැටගරිස් කීපයක්. දැන් කිනෝ හරකෙක් මරාගෙන රැඩ පහනක් පත්තු කරගෙන ඉන්න මිනිස්සු. ඒගොල්ලොත් බෞද්ධ කියලා කියා ගන්නවට. ඒ හැරෙන තව කට්ටියක් කියන දහම් ගවේෂණයේ ඉදලා ඉන්නවා. මෙතන මේ දහම් ගවේෂණයේ ඉදලා ඉන්න බොහෝ පිරිසකට තියෙන ප්‍රශ්නේ තමයි තේරෙන්නේ. ඒගොල්ලෝ දන්නවා කියලා හිතන් ඉන්න එක නෙමෙයි ඇත්ත. නමුත් ඒගොල්ලෝ හිතන් ඉන්නේ ඒක ඇත්ත කියලා. ඒක තමයි කියලා. ඒක නිසා ඒගොල්ලෝ කවදාවත් තව කෙනෙක්ගේ දහම් ශ්‍රවණය කරන්නේ නැහැ. ඒගොල්ල හිතන් ඉන්න ඒගොල්ල දන්න එක හරි කියලා. මොකද විමර්ශනය කරන්නේ? ගිරව් වගේ පිළිඳින පාඩම් කරගෙන ඉන්නවා. මම ඔබට කියන්නේ දන්න සිදී දන්න දේ දිදී ඉන්න. එතරම්. ඒක ප්‍රත්‍යක්ෂ කරගන්න බලන්න. කවුරු කිව්වක් කමන්නේ. ඒ කියන එක හොඳට අහලා ඉවරලා ප්‍රත්‍යක්ෂ කරගන්න. තමා එක දවසක් මම මෙතනට ඇවිල්ලා කියනවා. මට සමා වෙන්න පිළිඳින. මම මෙච්චර කල් කීවෝ කොම්බෝරු. මේ අනිච්ච දුක්ඛ අනාත්ම නෙමෙයි. මේක නිච්ච දුක්ඛත්තයි. මොනතරම් ගොඩ හොඳ මොනතරම් ලස්සන ලෝකයක්ද මේ. මම්මයි ඇවිල්ලා කියන්නේ. එතකොටත් ඔබ සලත්තෙන් අපි කරත්ත ටිකක් ලෑස්ති කරලා තියෙනවා. කෙලිම බඳින්න. එහෙනම් මේකදී බුදුහාමුදුරුවෝ ඇවිදලා මෙතන ඉඳගෙන හිව්වත් ඔය ඔය ශ්‍රමණයා ඉන්නව නේද? ඒක කඩන්න එකක් නෑ. මං ඔහොම නෙමෙයි කියලා තියෙන්නේ. ඔය ත්‍රිපිටකේ තියෙනේවත් බොරු. මං කියලා තියෙන්නේ නිච්ච සුඛ අත්ත කියලා. ඔබ පිළිගන්නවද නම් පින්වදිනි? බුදුහාමුදුරුවෝ කියන්නේ ඉතින් පිළිනොගෙන පුළුවන්ද කියලා එකක් හිතනවා නම් පින්වදිනි. ඔබට තියෙන්නේ සද්ධාාවක් නෙමෙයි. ඔබ අන්ධ බක්කිකාරයෙක්. අර භක්තියේ උඩු දිව්ව තැන තියෙන බක්කිය කියලා එක. බක්කියට දාන්නේ කුණු. එහෙනම් කුණු බක්කිකාරයෙක්. එහෙනම් කවදාක කුණු බක්කිකාරයෙක් වෙන්න එපා. බුදුන් කිව්වත් ඔබගේ ජීවිත අත්දැකීමට ගැලපෙන්නේ නැත්නම් ගැලපෙන්නේ නැහැ. එච්චරයි. තථාගතයන් වහන්සේමයි මෙහෙම කියලා තියෙන වෙන්නේ. පරම්පරාවෙන් එනවා කියලා ගන්න එපා. තර්කයට ගැලපෙනවා කියලා ගන්න එපා. අහවල එක්කෙනා කිව්වා කියලා ගන්න එපා. පොතේ තිබ්බා කියලා ගන්න එපා. මේක හොඳට මනසිකාර කරලා බලන්න. ජීවිත අත්දැකීමත් ගලපලා හොඳට බලන්න. කොහොමද වෙන්නේ කියලා. අත්දැකීමට කොහොමද මේක අහුවෙන්නේ කියලා. අන්න එතනින් තීරණය කරන්න. එහෙනම් අපි එහෙම යමු. එහෙනම් ජරා මරණ දුක දැක්කා. දැකන හැම ජරා මරණ දුකට හේතුව දැක්කා. මොකද ජරා මරණ දුකට හේතුව? ජාතිය. ජාති නිරෝධයෙන් ජරා මරණ නිරෝධ වෙන හැටි දැක්කා. ඒක හැමම දැක්කනේ නේද? කියන්නේ මම කෙනෙක් මම කියලා කෙනෙක් හැංගෙන්නේ නැත්තම් ජරා මරණේ කියන්නේ දුකක් නෙමෙයි තවදුරටත්. එහෙනම් ජාති නිරෝධ ගාමිනී පටිපදාව දැක්කා. ඒ ගැන අපි පස්සේ කතා කරමු. තාම අපි දන්නේ නැහැ පැත්තකට දාලා තියෙන. එහෙනම් ඔන්න 44 ආකාර පටිච්චසමුප්පාද ඥාන දර්ශනෙන් හතරක් දැක්කා. දැන් යන් තව එකකට. ටිකක් අමාරුයි පින්වල. ඉතින් ප්‍රශ්නයක් නැහැ. ඉතින් අමාරු දේවලුත් අපි කතා කරමු. සෙනසුරාදාත් කතා කරමු. එතකොට ඔය දවස් දෙකම හොඳට ඔබ පත්තියන් වෙනකොට හරියයි ගොඩදොර. එහෙනම් ඔබ සෙනසුරාදා එන්න එපා. එදා බුද්ධිමත් ඇනේ. අපි බදාද ආවනේ. එහෙනම් සෙනසුරාදා එන්න ඕනේ නැහැ කියලා තීරණය කරන්න. ඒ පින්විතේ අර ඉතින් ඔය මාතකේ හරිය පන්සල් යන බෞද්ධයන්ගේ කටයුතු ඉතින්. එහෙම බෞද්ධයන්ට නිවන් දකින්න බෑ. එයාට පුළුවන් හන්දිය බැනරක නිවන් දැකලා ඉන්න විතරයි. මේ හන්දිය මැද ලොකු බැනරයක් ගහන්නේ. අන්නේ නිවන තමයි ඒගොල්ලන්ට සාක්ෂාත් කරගන්න පුළුවන්. නිවන් සැප ලැබේවා කියලා. අපි ඒකට කියන බැනර් නිවන. එහෙනම් එහෙම බෞද්ධ වෙන්න එපා බෙන්ගදෙනි මේක පාඨමාලාවක් විදියට හදාරන්න. ඒකේ කරන්න ඕනේ. එහෙනම් බෙන්ගදෙනි දැන් ජාතිය කාගේද අපි දැන් යන්නේ වෙයිසර ජාතිය කාගේද දැන් කාගේ ජාතියද දැන් මේ හැදුනේ? හ්ම්? ඒකෙන් තාම සිහියෙන් ඉන්නවා. හරි. එහෙනම් කාගේ ජාතියද කියලා කියන්න. එහෙනම් පින්විතේ මේ જાතියත් යමක ප්‍රත්‍යයෙන් හැදිච්ච එකක් වෙන්න ඕනේ. යමක් හේතු කරගෙන හැදිච්ච එකක් වෙන්න ඕනේ. අපි බලමු මොකක්ද ඒ කියලා. එහෙනම් දැන් જાතිය දැනගනි. જાති දුක, જાතිය දුක බව දැනගන්නවා මුලින්ම. එහෙනම් දැන් අපි හොඳටම තේරෙනවා පින්විතේ ජරා මරණය කියන එක දුකක් නේ. එහෙනම් ජරා මරණය කියන දුකට තනිකරම පාර කපන්නේ කවුද? මේ જાතිය කියන ස්වභාවය. ඒ කියන්නේ තමන් ඉන්න බව දැනෙන එක. සත්වෙක් පුද්ගලෙක් ඉන්න බව දැනෙන එක. මම ඉන්න බව දැනෙනවා. හැඟෙනවා. මම එක ඉන්නවා කියලා හැඟුණා. ඔන්න ඔය හැඟීම. එහෙනම් අපි හොඳටම දන්නවා සංගතිනේ ඔන්න ඔය හැඟීම තමයි අපි දුකට අරගෙන යන්නේ කියලා. එහෙනම් ඒ කාන්තේම සංගතිනේ මෙහෙම හැඟෙනවා කියන එක තරම් භයානක දෙයක් තවත් නැහැ. මේ හැඟුණොත් ඉවරයි ඔක්කොම. එහෙනම් මේ જાතියක් සම්බන්ධව දැනෙන එක, හෙවත් මම ඉන්නවා කියලා හැඟෙන එක පින්වතුනි මහා දුක්ඛය. විඳින්න පුළුවන්ද? ජාතියක් කියලා හැඟෙන දුකේ විඳින්න පුළුවන්ද? බෑ. මේ එකක විඳින ඒවා නෙමෙයි. මේ කතා කරන්නේ චතුරාර්ය සත්‍ය ගැන. චතුරාර්ය සත්‍ය, දුක්ඛාර්ය සත්‍ය කියලා කියන්නේ විඳින දුක නෙමෙයි. මොන දුකද? අවබෝධ කරන දුක. ඒකයි බින්දුනේ. ඉදන් දුක්ඛං අරිය සත්‍යන්ති මේ භික්කවේ පුබ්බේ අනුසුතේසු ධම්මේසු කියලා චක්කුං උදපාදි, ඥානං උදපාදි, විඥා උදපාදි, ආලෝක උදපාදි කියලා දේශනා කරා. මේ දුක ආර්ය සත්‍යයි කියලා පෙරණවතු විරුද්ධ ධර්මයන්ගේ ධම්මයට පහළ වෙන්න ගත්තා. ඊට පස්සේ තංකෝ පනිදන් දුක්ඛං අරිය සත්‍යං පරිඤ්ඤයන්ති මේ භික්කවේ. මේ දුක ආර්ය සත්‍ය පිරිසිඳ දැනගත යුතුයි කියලා. සර්වාකාරයෙන් පරිපූර්ණව, ඒ කියන්නේ පිරිය සිඳලා තියෙන ඇත්ත ස්වභාවයෙන්ම මක් කරගන්න ඕනේ. මේක දැනගන්න ඕනේ. එහෙනම් මේ දුක්ඛාර සත්‍ය තියෙන්නේ දැනගන්න. අවබෝධයට ගන්න. විතක් විඳින්න නෙමෙයි. විඳින දුක මේකට අයිති නෑ. එහෙමනම් ඔන්න දුක්ඛාර සත්‍ය. දැන් දාලා ගත්තා මේක. මොකද්ද? දුක. හැදිලාපු ක්‍රමයක් තියෙනවා. ජරා මරණය නිසා දුක හටගත්තා. එහෙනම් ජරා මරණ දුක ආවේ ජාති ප්‍රත්‍යයෙන්. ජාති නිරෝධයෙන් ජරා මරණ දුක නිරෝධ වෙනවා. ඒකට මාර්ගයක් තියෙනවා. ඒක තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. එහෙනම් ජාතිය දුක. කොහොමද ජාතිය දුකක් වෙන්නේ? ජාතිය තමයි කෙලින්ම ජරා මරණයේ දුක එන්න, අර මහ දුක එන්න මක් කරන්නේ? වල කපන්නේ ගන්න. එහෙනම් ජාතිය කියන එක පින්වතුනි දුකක් ලෙස දැකගත්තා. එහෙනම් මම එක්ක නිර්මාණය වෙනවා කියන එක මහා භයංකර දෙයක්, මහා ශෝක දනක දෙයක්. නමුත් ලෝක සත්‍යය හිතන් ඉන්නේ තේඟදෙනි මම එක්ක නිර්මාණය වෙනවා කියන එක හරි ආස්වාද දෙයක් කියලා. දැන් ඔබ එකපාරට හොම ඉන්නකොට තේඟදෙනි එකපාරට ඔබට නිකන් මම නැහැ වගේ දැනෙන්න පටන් ගත්තොත් එහෙනම් එකපාරට මම නැති වෙලා වගේ යනවා. බය වෙනවද නැද්ද? ඔබට ඔක්කොම අමතක වෙනවා. වටේ දින ඔක්කොම අමතකලා 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 නිකන් මේ මොනවද තියෙන්නේ වගේ එකකට ආවොත් එහෙම බය වෙනවද නැද්ද? ලෝක සත්‍යය අද පින්වතුනි මම නැති වුණොත් කියලා බයක් එනවා. ශෝකයක් එනවා අනිවාර්යයෙන්ම. මොකද ලෝක සත්‍යය හිතන් ඉන්නේ මම කියලා කියන්නේ හරි ආස්වාද ජනක දෙයක් කියලා. නැසෙන්නේ මම කියලා කියන්නේ මහා බිය උපදවන, මහා ශෝක ජනිත කරන දෙයක්. මේකාන්තයෙන්ම මේ මම කියලා හැඟෙන ස්වභාවය පින්වතුනි දුක. මේ ඔක්කොම මහා විස්තර සහිතව මම කතා කරන්නේ නැහැ පින්වද. ඉදිරියට යන්න යන්න ටිකක් ගැඹුරට යන්න. දැන් එකපාර ගැඹුරට අරන් යන්න ගියොත් එහෙනම් මොකද වෙන්නේ? මේකක්වත් ඉතින් තේරෙන්නේ නැතු යනවා. එහෙනම් ටිකක් සරලින් අල්ලගෙන යන් ඉස්සරහට බලන්න පුළුවන් තරම් දුර. ඔබගේ ඔළුව නිකන් ගිනි ගන්න පුපුරන් වගේ එනකොට කියන්නේ. නතර කළා නිකන්. මොකද මේක මානසිකාර කරන්න ගන්නකොට පින්වද එහෙම වෙන්න පුළුවන්. මොකද හරි අමාරුයි මේක ඔළුවට දරන්න. ගැඹුර වැඩි මේකේ. එහෙම නොවෙන්න තමයි මම මේ ඔබට පුළුවන් තරම් මේ උදාහරණ උපමා දදා කියන්නේ. නැත්නම් ඔබ මේක හිතන්න ගියොත් එහෙම ඔළුව රත් වෙන ගන්නවා. එහෙමනම් දැන් ඔබට තේරුණා පින්වදනි මේ මමෙක්ව නිර්මාණය වෙන වෙලාව, මමෙක් ඉන්නවා කියලා දැනෙන වෙලාව මහා දුක්ඛ ජනකයි. මහා දුක, මහා භයංකර අවස්ථාවක්, මහා ශෝක ජනක අවස්ථාවක්. එහෙනම් ජාතිය කියන දුක දැක්කා. ජාතිය කියන දුක දැක්කට පස්සේ වෙන්නේ එහෙනම් මේ ජාතිය නිකන් එන්නේ නැහැ. මම එක්ක නිර්මාණය වෙන්නේ පින්වතුනි භව කියලා ස්වභාවයකින්. දැන් බලමු. තාම දන්නවද භව? නෑ. දන්නේ නැති දේ දන්නේ නැහැ. තේරුණොත් තේරුණා නැත්නම් ඊළඟ දවසේ තේරුම් ගමු. භව කියලා ස්වභාවයකින් මේ ජාතිය කියන එක ව්‍යුත්පන්න කරනවා. එහෙනම් භව කියන ස්වභාවය මොකද්ද කියලා තේරුම් ගන්න ඕනේ. ඒක නිකන් හරියට පෙඟදනේ. පිටි දාලා වතුර දාලා ඔය දෙක එකට මිශ්‍ර කළාම මම ඉන්දියාප හදන්න හදන්නේ. හැමෝම ඉන්දියාප හදන්න දෙකල් දිනවනේ. පිටි වලින් ඉන්දියාප හදන්න පුළුවන්ද? පුළුවන්ද? බෑ. වතුර වලින් ඉන්දියාව හදන්න පුළුවන්. ඒත් බෑ. හැබැයි මේ පිටි වතුරයි දෙක එකතු කළා. ඔන්න ඔය දෙක සංයෝග වුණාට පස්සේ පින්වතුනි, ඒ සංයෝග වෙච්ච පිටි මිශ්‍රණය කියලා අපි කියන්නේ. ඕන්න ඔය පිටි මිශ්‍රණයේ තියෙනවා පින්වතුනි එක්තරා විශේෂී ස්වභාවයක්. ඒකට දැන් පුළුවන් අර හිල්ලස්සෙන් රින්ගෝල ඒ අදාළ හැඩේ ගොඩ නගන්න. මේ කියන එකත් අමාරුද? ඉන්දියාප තඹමුද එන? පිටිවලට බෑ ජාති හදන්න. ඉන්දියාප හදන්න. වතුරට බෑ ඉන්දියාප හදන්න. නමුත් පිටි වතුරයි දෙක එකට දැම්මහම ඒ දෙක හොඳට සංයෝග වුණහම ඒ සංයෝග වීමෙන් ගොඩ නැගෙන තව යමක් තියෙනවා. ඒ ඒ ඒ ශක්ති විශේෂය. අන්නේ ශක්තියට පුළුවන් වෙනවා වින්ගතනේ අර පිටි සහ වතුර වලින් ඒ එකතු වෙච්ච සම්මිශ්‍රණේ තුලින් අර හිල්ලස්සෙන් යන්න පුළුවන් ආකාරයට කටයුතු හදන්න. ඔන්න ඔය தත්ත්වයට පත් වුණාට පස්සේ තමයි වින්ගතනේ භව වුණා කියලා කියන්නේ. දැන් ආප්ප හදන්න බෑ ඔකෙන්. පිටි වතුරයි ඒ ආකාරයට මිශ්‍ර වුණාට පස්සේ පින්වතුනි හැදෙනවා යම් ස්වභාවයක්. මෙන්න මේ ස්වභාවයෙන් දැන් හදන්න පුළුවන් ඉන්දියාප විතරයි. දැන් මේකෙන් ආප්ප හදන්න බෑ. ඉන්දියාප මිශ්‍රයෙන් ආප්ප හදපයතෝ ආප්ප හදන්න ගිහිල්ලා ඉන්දියාප වගේ ඒවා හැදුවා වෙන්න පුළුවන් පුරුදු වෙන කාලේ. නමුත් ඉන්දියාප හදන්න කියලා මිශ්‍රණේ හදාගෙන වෙලා ඕකෙන් ආපපුජ්ජපුවා ඉන්නවද කවුරු හරි? කරන්න බෑ. ඇයි? දැන් ඒකට අදාළ මිශ්‍රණේ හැදෙලා ඉවරයි. ඔන්න ඔය මිශ්‍රණය ඒ කියන ස්වභාවයට පත් වෙනකොට පින්වදෙනි ඔන්න ඔය ස්වභාවයෙන් තමයි ඒ කියන જાතිය ගොඩනගන්න පුළුවන්. එන යම් ආකාරයක පින්වදෙනි ඒ කියන බව කියන ස්වභාවයට පත් වෙනකොට දැන් ඒකෙන් ගොඩ නැගෙන්නේ මොකක් විතරද? ඒට අදාළ ජාතිය විතරයි. ආපහදම. පිටි ටික දැම්මා. ඒත් වතුර දැම්මා. පිටි වතුරයි දැම්මා. දාලි වෙරලා පින්විතනි ඒතනත් හැදුවා මොකද්ද? මිශ්‍රණයක්. ඒ මිශ්‍රණය හැදුනට පස්සේ පින්විතනි දැන් ඒ මිශ්‍රණයෙන් හදන්න පුළුවන්. මොනවා විතරද? ආප්ප විතරයි. එහෙනම් ආප්පේ සෑදීම සඳහා අර පිටි ටික මිශ්‍ර වුණාට පස්සේ අවසානයේදී හැදෙන ස්වභාවයක් තියෙනවා පින්විතනේ. ඒක ආප්ප ස්වභාවයම තමයි. නමුත් තාම ඒක ආප්ප වුණේ නැහැ. නමුත් ඒකෙන් ආප්ප හැරෙන්න වෙන කිසි දෙයක් දැන් හදන්න බෑ. ඒ තැනට දැන් ඇවිදිලා තියෙනවා. ඔන්න ඔය තැනට කියනවා භව කියලා. ඒ කියන්නේ සිංහතනි අර හිත දැන් මුල් කෙරවලදී හිතක් හටගත්තා. තාම අපි ඒව කතා කළේ නැහැ. ඉතින්සෙල උඩ අතට යන් ඊට පස්සේ පල්ලේ අතට යන් ඔක ටික සුසර වෙන්න ඕනේ සිංහතනි. ඒක පාට ඔක තේරෙන්නේ නැහැ. ඊළඟ සෙන්සුරාද අනිවාර්යයෙන්ම එන්න. මම සිංහතනි මේක දන්නේ නැතුව තමයි මේ ලෝක සත්‍යයට පිසු වෙලා ඉන්නේ. ආනන්ද හැඳුර ඇවිදලා බුදුහාඳුරන්ට කියාද ස්වාමීනි පරිසම්පෝපද්ධාර්මේ හරි ලේසි නේද? මට හොඳට තේරෙනවානේ. මේක හැමෝටම තේරෙන්නේ නේද? ආහා ආනන්ද එහෙම කියන්න එපා. මේක මහා ගම්භීර ධර්මයක්. මේ ධර්මයේ දන්නේ නැතුව ධම්මසඤ්ඤාන ධම්මසනුබෝධා අපපටි වේදා. ඒව මයම් පජා. මේ සත්‍යයෝ තන්තා කුලක ජාතා ගුලා ගුණ්ඨික ජාතා. මුංජ බබ්බජ බූතා. අපායන් දුක්ගතින් විනිපාතං. සංසාරං නාතිවත්තන්ති කියලා. මේක මේ මේක දන්නේ නැතුව මේ දහම් පරයය අවබෝධ කරගන්නේ නැතුව මේ මේ කියන ස්වභාවය දන්නේ නැතුව මේ ලෝක සත්‍යය සංසාරේ සැරිසරනවා මොනවට ගිහිල්ලාද? නිකන් මීයෝ කාපු නූල් පන්දු වගේ අවුල් වෙලා ගිය තනකොළ වගේ අවුල් වෙච්ච නූල් පන්දු වගේ අවුලෙන් අවුලටපත් වෙලා මේ ලෝක සත්‍යය නිකන් අර සසරේ සැරිසරනවා අනන්ත දුක්ඛිත තත්ත්ව වලට වැටෙනවා කියලා. මේක අවබෝධ නැති නිසායි ලෝක සත්‍ය සසරේ සැරිසරන්නේ. එහෙනම් ඔබ මේ සසරේ සැරිසරන්නේ වෙනදින මේක අවබෝධ නැති නිසා. මොද ඔබ ඔබ කියලා කෙනෙක් පහළ වෙන්නේ නැත්නම් ආයෙ සැරිසරන්නේ නැහැ ඔබ ඉවරයි. ඔබ කියලා කෙනෙක් පහළ කරගන්න නැතුව ඉන්න බෑ ඔබට වෙනදින. පුළුවන් නම් ඉන්න. කෝටියක් දාන ඕට්ටු. අපි මහතුරු ඉන්නවා. ඕනේ වෙලාවක කාර් එක දෙන්න ලෑස්ති. දැන් පුළුවන් නම් මම නැති කළ බෙන්න. මම හැදෙනවනේ. දැන් ඒක දුකයි කියලා දන්නවනේ. හා. මම නැහැ කියලා හිතාගෙන බෙන්න. ඔව් මම නැහැ කියලා හිතාගත්ත ගමන් කරන්නේ. බඩකේක ගෙනල ඉල්ල පුතාව ගෙනල කපනවා. දුව ගෙනල කපනවා. නෝනාව ගෙනල කපනවා. ඔක්කොම කපනවා. මම නැහැ. ඈ. මම නැත්තම් ඉතින් ඒකක්වත් ප්‍රශ්නයක් වෙන්නේ නෑ. නෑ ඔක්කොම ඉඳන් කඩන් ටික ගිනන ලියන ඔක්කොම ධර්මයේ බය ආරාමෙට හ්ම් වාහනේ ඔක්කොම මෙහෙ ගෙනත් දාන්න අනේ එතකොට නම් කොහේ හරි හිටු මම හ් හාංගගෙන යටක් ගහගෙන ඉඳ මම ඉඳම ලියනකොට නම් මොකද වෙන්නේ පැනගෙන ඒ උඩ එනම් මේකෙන් ඔබට මම නසන්න ඕනේ උනා එහෙනම් මම නසන්න බෑ ඔබට මම දැනෙනවා හොඳටම දැන් දන්නවා දුකයි දුක හටගන්නේ මම හින්දා කියලා. මම කියලා එකක් දැනෙන හින්දා කියලා. එහෙම කියලා පින්විතනේ. එහෙම මම කියලා එකක් දැන්න දැන් මම කියන්නේ නැතුව හිතන්නේ. ඒක තමයි හරියන්නේ. මම නෙමෙයි මගේ නෙමෙයි මගේ නෙමෙයි මගේ නෙමෙයි මම නෙමෙයි මගේ නෙමෙයි මගේ නෙමෙයි මගේ නෙමෙයි. දැන් හරිද? හ්ම්? දැන් කොච්චර ලඟුවම හරියයිද? මම ඒ තිරිසර අපහාස කරනවා නෙමෙයි පින්විතනේ. මම කියන්නේ අපරාධි මේක දන්නේ නැතුව කතා කරන්න ගියාට පස්සේ අර අන්දයාගේ ඊට පස්සේ එන අනික් අන්දරැල වගේ ඔක්කොම ගිහිල්ලා වැටෙනවා කොහෙද? වලට අපරාධේ මේක දන්නයි ඉන්න ඕනේ තරම් පිඟදද මේ දන්න එකම පුදුකලයක් මම එහෙම එකක් එහෙම නෙමෙයි මේ කියන්නේ දන්නයි ඕනේ තරම් ඉන්නවා ඉතින් දන්න කෙනෙක්ගෙන් අහගත්තා නම් ඔබ වාසනාවන්තයි දන්නේ නැති කෙනෙක්ගෙන් අහගත්තා නම් ඔබ මහා වාසනාවන්තයි මම එක් හැදෙනකොට පිඟදද මම නෙමෙයි මගේ නෙමෙයි මගේ නෙමෙයි මම ඕක කියලා වැඩක් නැහැ කොච්චර ජප කළත් වැඩක් නැහැ පිඟදද ඔබම තේරුම් ගන්න මේ හේතුඵල ධර්මන්නේ තියෙන්නේ. තථාගතයන් වහන්සේ අන්තිමට පෙන්වුව මොකද්ද කරන්න ඕනේ කියලා. ඒක තමයි මම ඔබට මුලින්ම කියන්නේ. පරිසම්පාදයේ කියන්නේ ලොකුවට විස්තර කරන්න නැතුව මුලින්ම කියන්නේ මොනවද? රූප වේදනා සංඥා සංකාර විඥාන වල අනිත්‍ය දුක්ඛ අනාත්ම බලන්න කියලා. ඒ ඔක්කොම පාස් කරලා තමයි මම ඔබ මෙතනට ගෙනාවේ. තථාගතයන් වහන්සේගේ සමයේ සුසීම කියන මහඳුර කෙනෙක් හිටියා. උන්වහන්සේ අනේ පරිබ්‍රාජකේ තථාගතයන් වහන්සේගේ ශාසනයේ ඉන්න භික්ෂුන් වහන්සේලාට නිරන්තරයෙන් ඇති වෙන්න කැම්බීම ලැබෙනවා. නමුත් අර නිගණ්ඨ පිරිසට කැම්බීම හම්බෙන්නේ නැහැ. අන්තිමට මේ පිරිස කතා වුණා. ඒ සුසීම කියන කෙනා ටිකක් බුද්ධිමත් කෙනෙක්. ඒක නායකයා ඒගොල්ලන්ගේ කණ්ඩායම. කිව්වා "ඇවැත්නි සුසීමේනි. ඔබ ගිහිල්ලා බෞද්ධ ගෞතමයන් වහන්සේගේ ශාසනය පැවිදි වෙන්න. පැවිදිලා ඒ ක්‍රමයේ ඉගෙන ගන්න. ඒ ක්‍රමයේ ඉගෙන ගත්තාම ඊට පස්සේ ඇවිල්ලා අපිටත් උගන්වන්න. ඊට පස්සේ අපිත් ඒක කියමු." එතකොට අපිටත් හොඳට කන්න බොන්න හම්බෙයි කියලා. අන්තිමට මොකද කළේ මේ මේ සුසීම කියන පුද්ගලයා ඇවිදින බුදුහාඳුරගන්න. යාව කිව්වා මට පැවිදි වෙන්න ඕනේ කියලා. පැවිදි කළා. මේ කතාව ඔක්කොම මම කියන්නේ නැහැ මෙතන අවශ්‍ය නැති නිසා. ඒ අන්තිමට තථාගතයන් වහන්සේ ගාවට ඇවිදලා විස්තරයක් අහනකොට තථාගතයන් වහන්සේ මුලින්ම රූප වේදනා සංඥා සංඛාර විඥාන වල අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය පැහැදිලි කරලා දෙන්නේ. ඒ ටික ඔක්කොම පැහැදිලි කරලා ඉවරලා තමයි සිංහදෙනේ. පරිසම්පාද න්‍යාය පැහැදිලි කරන්නේ. තමයි මහා ප්‍රඥිකයෝ ලෝකේ අහුවනම් මේ විදිහට එකපාර උත්තර දෙනවා මොකක්ද කියලා. පරිසම්පාදෙන් උත්තර දෙන්න තිබුණා. නමුත් උන්වහන්සේ එහෙම කළේ නැහැ හඳුනේ මුලින්ම. අර පැත්තෙන් තමයි ආවේ. ඒ පැත්තෙන් ඇවිදලා ඒකට අවබෝධය ලැබුණාට පස්සේ තමයි මේ පැත්තෙන් උත්තර දෙන්න පටන් ගත්තේ. නැත්තම් මෙලෝ දෙයක් තේරෙන්නේ නැතුව යනවා. එන ඔබට කරන්න තියෙන දේ කරන්නයි තියෙන හැදෙන්නේ මේක තේරුණත් නැතත් අර කලින් කියපු දේ කළා නම් හරි. ඒවා අපි කියන එක අතහැරලා නෑ ඒවා තමයි අපි දිගින් දිගටම කතා කරන්නේ. නමුත් මේක දැනගන්නකොට සිංහසනේ ඔබට ලේසියි මේ ගමන තව ඉස්සරහට යන්න. මේත් සෝතාපන්න වෙන මඟ. 44 ආකාර පරිසම්පාද ඥාන දර්ශනේ හරියට අවබෝධ වුණා නම් සිංහසනේ ඒක නේද සෝතාපන්නයි. රූප වේදනා සංඥා සංඛාර විඥාන වල අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය අවබෝධ කරගත්ත නම් ඒක නේද සෝතාපන්නයි. මොකද දෙකම දෙකක් නෙමෙයි එකක්. දැන් මේ කියන එක දිග විදිය අරක කෙටි විදිය. මෙතන ගිහ අවබෝධ කරගෙන යන්න. හරි. එහෙමනම් දැන් දැන් ඉන්දියාප දැම්බුවනේ. එතන ඉන්දියාප දැම්බනකොට මෙන්න එතන ඉන්දියාප පොළ තියෙන ඒ මිශ්‍රණය හැදුනට පස්සේ ඒ මිශ්‍රණයේ ස්වභාවයක් තියෙනවා. අපි හිතන්නේ දැන් ඒක හැදිලා ඉවරයි. දැන් ඒක නැවතත් වෙන එකක් බවට පරිවර්තනය කරන්න බෑ. බත. බත ඇට්ටකුණා වුණොත් මේ වචනේ අහලා තියෙනවා තරුණයි. බත් කියන මාතක දන්නව තරුණයි. ඇතියන්ත. නැත්නම් කම්පියුටර් ඔබන් විතර දන්නේ නැහැ දන්නේ. වයසක අය කියන්නේ. වයසක අය කියන්නේ වැඩි මහල් අය කියන්නේ. තාම වයස නැහැනේ කාටවත්. නාකි නැහැනේ කවුරුත් තාම. නාකි කවුරු හරි ඉන්නවද? නාකි අය? නැහැ. තාම හැකි. නාකි වෙන්නේ කන් දෙක ගිය දාට. ඇස් දෙක ගිය දාට. දැන් නාකි. අන්තභාගය දුනා නම් නාකි. අවුරුදු 25 කොල්ල අන්තභාගය දුනා. දැන් කවුද? දැන් නාකි. නොහැකි. මොනවද නොහැකි? කාම සංයෝගයේ දෙන්නද? ඒකටද නැහැ. නෑ, ਉਹ හිතින් ඒව කරගන්න ඔක්කොම. මොනවද නැහැ? නිවන අවබෝධ කරගන්න නැහැ. ඔය බල්ල බලලු ඔක්කොම නැකි. ඔබ තාම නැකි නෑ. ඔබට තාම හැකි. කවද නැකි වෙයිද කියලා මන් දන්නේ නෑ. ඉතින් පරිස්සමෙන් කටයුතු කරා. හරි. එහෙනම් වයසක අය කියන්නේ බත් එකක් ඇට්ටකුණා වුණාට පස්සේ ආපහු ඕක හදන්න පුළුවන්. එකන වතුර මදි වෙලා ඉවරලා අපි හින්දේ බත් එක ගල් ගැහුණාට පස්සේ ඒක ඇට බාගෙට තැම්බිලා ඒ ටික මෙහෙම වුණාට පස්සේ පිටින් ඊට පස්සේ කොච්චර කළත් ඕක ආයේ හදන්න බැරි තත්ත්වයක් තියෙන්නේ. එහෙනම් හින්දේ යමක ස්වභාවයට පත් වුණාට පස්සේ කියන්නේ භව වුණාට පස්සේ හින්දේ දැන් ඒ භවෙන් වෙන භවකට පරිවර්තනය කරන්න බෑ. ඒ කියන්නේ ජාතිය සෑදීම උදෙසා හින්දේ සියලු කරුණු සාධක සකස් වෙච්ච අවස්ථාවට කියනවා මොකක් කියලාද? භව කියලා. මේ භව කියලා කියන එක පිළිබඳව ශක්ති ප්‍රභේදයක්. සංකාරයක් වඩනකොට එන ශක්තිය පිළිබඳව භව ශක්තිය බවට පරිවර්තනය වෙලා ඒකෙන් තමයි අර කියන ස්වභාවය හදන්නේ. ඉතින් සංකාර ගැන කතා කරද්දී අපි තව ටිකක් භව ගැන කතා කරමු. භව ගත්තට පස්සේ වෙනද ඔබ දන්නවා රූප කාම භව තියෙනවා, රූප භව තියෙනවා, අරූප භව කියලා ඔය අහලා තියෙනවා. මේ අපි ඉන්නේ කාම භවයේ. රූප භවය කියලා තව එකක් තියෙනවා, රූපාවචර බ්‍රහ්ම ලෝක ටික. අරූප භවය කියලා තව එකක් තියෙනවා, ඒ අරූපාවචර බ්‍රහ්ම ලෝක. ඒවා පවා හැදිලා තියෙන්නේ පින්වතුනි ඔය භව ශක්තිය නිසා. හැබැයි අපි දැන් මේ කතා කරන්නේ බාහිර ලෝකේ හැදිච්ච හැටි නෙමෙයි. බාහිර ලෝකේ හැදිච්ච හැටි පස්සේ කතා කරමු. දැන් ඒක පටල ගන්න ගියොත් මේකත් එක්ක ඒක හරි රසවත්. ඒක හරි රසවත් වෙනකොට මොකද වෙන්නේ පින්වතුනි? අර ගැඹුරු අවබෝධ කරගන්න තියෙන ටික අයින් කරලා අර රසවත් එක දාගන්න ඕන නේද? ඔළුවට හරියට හෙළ බොදු පීව සංගරාව ගත්ත ගමන් කියවන්නේ මොකද්ද? අවේ රතනාලංකාරය. ලොකු හාමුදුරන් වහන්සේ පෙන්නපු මැජික්. උන්වහන්සේ දේශනා කරපු බණ දහම් කොටසත් ඒක යනවා. ඒකට දීලා තියෙන දෙවනි තැන. කමක් නැහැ. මම දෝෂයක් කියනවා නෙමෙයි. ඒක තමයි පින්වතුනි හැටි. රස මොකද්ද? ඒක තමයි මුලින් කියවන්නේ. අවදාරි අබේ රතන අලංකාරය ඔක දැම්මේ නැත්තම් ඔය පත්‍රේ විකිනෙන්නේ නැති සයිස් එකකටත් එන්න පුළුවන්. ඒක මම හිතන්නේ මේ මහත්තුරු දන්නේ නැති ඉන්නේ ඒක නිසා හොය හොය ඩයි. මේ හැටි වින්නදේ මනුස්ස ස්වභාවයේ හැටි. මිනිස් ආරිපුත්‍රයන් වහන්සේ ගැන නෙමෙයි වැඩිපුර කතා වෙන්නේ. මුගලන් මහරහතන් වහන්සේ ගැන. ඒ ඔක්කොටම වඩා කතා වෙන්නේ සීවලි මහරහතන් වහන්සේ ගැන. හැම ගෙදරකම ඉන්නවා. හම්බ වෙනව නම් සීවලි හාමුදුරුව නෙමෙයි. ගුහ ගොඩක් හරි කමන්නේ ගෙනල්ලා තියාගන්න පැකට් කරලා නේද? මේ මිනිස්සුන්ගේ හැටි. ඇයි ඉබ්බෝ ගේම්බෝ එහෙම ඉන්නවනේ? ගේම්බෝ ඉබ්බෝ මාළු එහෙම ඉන්නවනේ හම්බ වෙනවා කියලා. අපි මෙහෙම වැඩක් කරමුද? අපි මේ මුළු ලෝකෙම නැත්නම් ඔබ ආශ්‍රය කරන හැමෝටම අපි කට්ටිය කතා වෙලා අපි දොස්තියක් දෙමු. මෙහෙම උගුඩු කක්ක වලට නයිචු දාලා ඒක තලලා ලැමිනේට් කළා. දිත්තේ ගහලා තිබ්බනා. සෞභාග්‍ය උදා වෙනවා කියලා. අනේ මිනිස්සු ගැන මම මී ආරම්භින්ද? ඕක කරයි කිසි කතාවක් නැතු. මං කියනවා නම් කරලා බලන්න. පස්සයි දෙනක එකතු වෙලා කියන්න තියෙන කට්ටියක් ඉන්නේ දැන්. මේ මේ ඒක ගැහුවා විතරයි අපේ පුතාට ජොබ් එක හම්බුනානේ බාන මාස ගාණක් හිටියා ජොබ් හම්බෙන්නේ නැතෝ. ඒ ගැහුව ඒක නම් පුදුම සත්‍යයක්. ඒක මහා පුදුම බලයක් ගැබ්බෙන්නේ. මොනවද? උගුඩු කක්කයි නයිචුයි. මේ මාළුවගෙන් මාළුවා වගේ එකයි ඉන්නකොට ඒකෙන් එනවා කිව්වහම මොකද කරන්නේ? කහගත් ගෙනාවා ගෙදර. එතන ඉබ්බගේද ගේම්බගේද ඉන්නකොට එනවා. අර බඩමහත සිතානන්ගේ ඒක තියෙනකොට එනවා. ඒකට හදාගන්න නිසා මෛත්‍රී බුදුහාඳුරු කියලා. දෙතිස් මහ පුරුෂ ලක්ෂණ වැක්කිරන නේද ඒ රූපේ? හ්ම්? දැකනනේ රූපේ. හ්ම්? ඔබේ ගෙදරක් තියනවද? තියාගත්තට කමන්නේ නැද නේද? ඊට වඩා හොඳයි මම කියන්නේ යම රජුරන්ගේ බින්දුරේ තියාගන්න කියලා. යම රජුරන්ගේ නෙමෙයි යම රජුර හොඳගෙන ඉන්නේ යම පල්ලගේ බින්දුරේ තියාගන්න බෙන්ගද. අංකල් පොඩි එකාට එහෙම පේන්න තියන කවුරු කියලා නම දාන්න සුදු අංකල් නැත්නම් සුදු මාමා එහෙම නම දාන්න යම නැත්නම් පොඩි එකා වරයි යන්නේ එතකොට ඌ බය වෙයි ඒ ඔබගේ මව් කුසට බැස්ස අපරාධෙට වන්දි ගෙවන්න වෙනවනේ එහෙනම් එදනේ ඒ මිනිස්සුන්ගේ හැටි එහෙනම් කොහොම කළත් අපි අංක කතාවට කොහොම කළත් එහෙමදනි ඔය භව ස්වභාවය හැදුනට පස්සේ භව කියන தත්ත්වය හැදුනට පස්සේ දැන් ආයි වෙනස් කරන්න බෑ ඒක. ඒ කියන්නේ දැන් අර මමෙක් ඉන්නවා කියලා විද්‍යාමාන වෙන தත්ත්වෙට යනකම් හිත සකස් වෙලා තියෙන්න. භව හැදුනොත් ජාතිය හැදෙන එක නතර කරන්න බෑ. එතන භව කියන්නේ ශක්ති කදම්බයක්. ඕකෙන් තමයි පින්වදනි අර චේතනා නගන වෙලාවේ ආපු ශක්තිය ගැප් කරගෙන ඒකට අනුකූල නම්මෙතාවයක් සකස් කරන්නේ භව විසින්. චේතනාවක් එනකොට ඒ චේතනාවෙන් පිට වෙන ශක්තිය පින්වදනි ඒ චේත සංකාර වෙලාවේ තමයි ශක්තිය පිට වෙන්නේ. ඒ සූර්යයා කියන්නේ කවුද? සූර්යයා කියන්නේ කවුද? ශක්ති ප්‍රභවයක්ද? ශක්ති කෝෂයක්ද? ශක්ති කෝෂයක්. සූර්යයාට ශක්තිය දෙන්නේ කවුද? සත්වයා. සත්වයා තමයි සූර්යයාට ශක්තිය දෙන්නේ. නමුත් අපි ඉගෙනගෙන තියෙනවා. ඉතින් ඒ න්‍යෂ්ටික ක්‍රියාකාරීත්වයක් සිද්ධ වෙනවා. එහෙම එහෙම කියලා කවුද ගිහිල්ලා බලලා නැන්නේ? තමන්නේ න්‍යාස්තික ක්‍රියාකාරීත්වයක් සිද්ධ වෙනවා ඒකත් වෙන්න පුළුවන් බින්දදී න්‍යාස්තික ක්‍රියාකාරීත්වයක් සිද්ධ වෙන්නේ කොහොමද න්‍යාස්තියක් හැදෙන්න එපා ඒකට බින්දදී න්‍යාස්තියක් හැදෙන්න නැතුව බෑ නේද කරන්නේ එහෙනම් සූර්යයාට න්‍යාස්තිය හැදුනේ කොහොමද ඔය අට එකතු වෙන න්‍යායද පත්කලේ කවුද ඔය අට මොනවද සුද්ධාෂ්ටක පරිව්‍යාපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කියන සුද්ධාෂ්ටක අට එකතු වෙන න්‍යායද තමයි බින්දදී න්‍යාස්තිකය කියලා කියන්නේ එහෙනම් ඒක එකතු කළද ඒ ශක්තිය නිපදෙවි පිංගුදිනේ සංඛාරවලින්. මේ බර වැඩි. මගේ බාහිර ලෝක ගැන කතා කරන්න ගියොත් හරි ආසයි. නමුත් ඉතින් කරුණු ගොඩයි. ඉතින් අසල්ලා දාමු. විද්‍යාවට කරුණු ඉගෙනගෙන ඉඳලා එපායලා නැද්ද? එදාට පොඩ්ඩක් ඒක පැත්ත කරලා දාමු. එහෙනම් මේ භව ශක්තියට පුළුවන් වෙනවා පිංගුදිනේ. ජාතිය නිර්මාණය කිරීමට අවශ්‍ය පරිදි අර මෙච්චර වෙලා ආපු ටික ඒ කියන්නේ හිත ඒකේ බහැගත් රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ ආදී කොටස් මේ හැම එකක්ම අරගෙන ඉන්නේ අපි හිතන්නේ අර ජාතිය නිපද වීමට අවශ්‍ය සියලු පරිසර සකස් මන සකස් කරන්න. එහෙනම් භව කියන ස්වභාවයට පත් වෙනකොට පින්විතනි දැන් ආයි මේක නතර කරන්න බෑ කාටවත් අනිවාර්යෙන්ම ජාතියක් උදා වෙනවා. අනිවාර්යයෙන්ම පින්වතුනි මමෙක් ඉන්න බව දැනෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ඉන්දියාප්ප ටික හදලා වංගෙ ඉඳලා දාලා මිරිකොත් අනිවාර්යයෙන්ම ඒ ඉන්දියාප්ප මිස්වැණිය හදලා ඒ මට්ටමට හැදුනට පස්සේ වංගෙ ඉඳලා දාලා මිරිකොත් අනිවාර්යයෙන්ම ඉන්දියාප්ප හැදෙනවමයි. ආප්ප හදන්න බෑ කොහොම කළත්ද? එනම් පින්නේ දැන් හොඳට කල්පනා කරලා බලන්න. ජරා මරණ දුක ඔබ දැක්කා. ජරා මරණ දුකට හේතුව ඔබ දැක්කා. මොකද්ද? ජාතිය. ජාතිය නිරුද්ධ වුණොත් ජරා මරණ නිරුද්ධ වෙන බව දැක්කා. ජාතිය නිරුද්ධ කිරීමට තියෙන නැත්නම් ජරා මරණ නිරෝධ ගාමිනී පටිපදාව දැක්කා. ඊළඟට පින්නේ මේ ජාතිය ඔබ දැක්කා. ජාතියට හේතුව දැක්කා. ජාතිය කාගේද? ජාතිය කාගේද? එහෙම එකක් නැහැ. ජාතියක් ව්‍යුත්පන්න වුණා විතරයි. ජාතියක් තියෙන බව දැනෙන්න පටන් ගත්තා විතරයි. එහෙනම් ජාතියක් තියෙන බව දැනෙන්න පටන් ගත්තා. ආන්නේ දැනෙන්න පටන් ගත්තේ මොකක් නිසාද? මොකක් හේතු කරගෙනද? භව හේතු කරගෙන. එනම් භව හේතු කරගෙන පිංගදෙනී ජාතියක් දැනෙන්න පටන් ගත්තා. එනම් ජාතිය කියන එක දුකක් කියලා අපි දැක්කා. එනම් ජාති දුකට හේතුව දැක්කා. භව භව නිරෝධ වුණා නම් එගනේ භව තත්ත්වයට ආවේ නැත්තම් මේක කවදාක්වත් ජාතියක් හැදෙන්නේ නැහැ කියලා දැක්කා. එනම් ජාති නිරෝධ ගාමිනී පටිපදාව දැක්කා. ඔන්න තව හතරක් හරි. හොඳට කල්පනාවෙන් යන් උඩට පින්. ඊට පස්සේ පල්ලෙහාට එමු. ආයි. ජාතිය කියන්නේ දුකක්ද නැද්ද? හදාගන්න. ජාතිය කියන්නේ දුකක්ද නැද්ද? දුක. ජාතිය කියන එක මහා භයානක අවස්ථාවක්. හොඳ ජාතිය පහළ වෙච්ච ගමන් සියලු දුක් හටගන්න පටන් ගන්නවා. ඒක මහා භයානක අවස්ථාවක්. එහෙනම් ජාතිය කියන දුක දැක්කා. ජාතිය කියන එක කාගේද කියලා දැක්කා. නේද? ඒක දැක්කේ නැද්ද? ආ ඒකනේ කියන්නේ. ඒක දැක්කේ නැත්නම් කොහොමද? ඒක දැක්කේ නැද්ද? ආ බොහොම හොඳයි එහෙනම්. එහෙනම් ජාතිය කියන දුක දැක්කා. ජාතිය මොන ප්‍රත්‍යෙන්ද හැදෙන්නේ කියලා දැක්කා. දැන් ඔබ හොඳටම දන්නවා අපි මෙතන. දැන් භව කියලා කියන්නේ මිනිස්සෙ නෙමෙයි. ශක්තියක්. ඒ ශක්තියද පුළුවන් බින්දුනේ අර හිත නිකන් තන්නේතාවයට පත් කරන අපි මට මේකට එන්නේ මේ පොඩ්ඩක් අර මේ විද්‍යාවේ වචන මම ඉගෙනගෙන තියෙන මේ පැත්තනේ. ඒක මම ඉන්දියාප් වලින් බැස්ස නැත්තම් මම මේකට කෙලින්ම රසායනික ද්‍රව්‍යකින් බහින්නේ මේකට. එහෙම බැස්සනම් එහෙම මේක ඉගෙනගෙන නැති අය තේරෙන්නේ නැති යනවා. නම් ඉතින් ආප්පයක් ඉන්දියාප්පයක් කාලා තිනවනේ කොහොම හරි හදනවා හරි දැකලා තිනවනේ. එහෙනම් තමයි ඒකට ආවේ. ඔබ හොඳටම දන්නවා බින්දුනේ යම්කිසි රසායනික ද්‍රව්‍ය දෙකක් එකතු කළාට පස්සේ හැදෙන රසායනික ද්‍රව්‍ය අර දෙකේම ಗುಣ තියෙන ඒවා නෙමෙයි. ක්ලෝරින් කියන්නේ නහයට ඇල්ලුවොත් තියෙන තියෙන එකක්. සෝඩියම් කියන්නේ දිවේ ගෑවොත් පිච්චෙන එකක්. කට ගිනි ගන්නවා. නම් සෝඩියම් ක්ලෝරයිඩ් දෙන්න එකතු වෙලා හැදෙන. නැත්නම් සෝඩියම් සහ ක්ලෝරින් දෙන්න එකතු වෙලා හැදෙන සෝඩියම් ක්ලෝරයිඩ් කියලා කියන්නේ ලුණු. ඔබ කෑමට දාලා කනවා. ඒක විද්‍යාවෙන් කිව්වොත් එහෙම තේරෙන්නේ. සෝඩියම් වල තියෙන රසායනික ශක්තිය බිඳිලා ක්ලෝරින් වල තියෙන රසායනික ශක්තිය බිඳිලා ওই දෙක සංයෝග වුණාට පස්සේ ඊට පස්සේ ওই දෙක සංයෝග වීමෙන් පින්විතනි ආපහු සැරයක් මොකද වෙන්නේ? ඒකේ තියෙන අණු පරමාණු නැවත වතාවක් ආකර්ෂණය වෙන්න පටන් ගන්නවා. ආන්ගේ ආකර්ෂණය කරන්නා වූ ශක්තියට කියනවා පින්විතනි භව ශක්තිය කියලා. ඒක ආකර්ෂණය වුණාට පස්සේ පින්විතනි දැන් නම් කවදක්වත් පොටෑසියම් නයිට්‍රේට් හදන්න බැ. වෙලි ලුණු හදන්න බෑ දැන් ඉතින්. දැන් ආයේ කවදක්වත් සෝඩියම් බවට පත් කරන්න බෑ, ක්ලෝරින් බවට පත් කරන්න බෑ. මොකද ඒ දෙන්න දැම්ම අවශ්‍ය තත්ත ආවට පස්සේ මොකද උනේ? පින්විතුනේ ඒගොල්ලන්ගේ අණු පරමාණු එකිනෙකට වෙන් වෙලා. ඒක මිශ්‍ර වුණා එකට. ඒ අදාළ අනුපාතයට අනුකූලව මිශ්‍ර වෙච්ච ගමන් පින්විතුනේ දැන් මොකද වෙන්නේ? ඒකට අදාළව ඒගොල්ලෝ ගල් වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ ඒගොල්ලෝ අතර දැන් බන්ධන හදන්න පටන් ගන්නවා. ආන් ඒ බන්ධන ටික හැදුනට පස්සේ බින්දෙනි සෝඩියම් ක්ලෝරයිඩ් හැදෙන එක නතර කරන්න බෑ දැන් කාටවත්. මේ විද්‍යාව ඉගෙන ගන්න යන තව ටිකක් තේරෙන්න මං කියන්නේ. ඒ වගේම පිටි දැම්මා බින්දෙනි වතුර දැම්මා. ඒ පිටි වතුරයි දෙන්න දැම්මට පස්සේ බින්දෙනි පිටි වලින් ඉඳියාප හදන්නත් බෑ වතුර වලින් ඉඳියාප හදන්නත් බෑ. ඔය දෙන දැම්මට පස්සේ මොකද උනේ? එතෙන් එතන ඒගොල්ලන්ගේ අණු පරමාණු ඒකට එහෙට මෙහෙට වෙලා ඉවරලා ඔක මිශ්‍රණයක් ඇදලා ඒකට අලුත් දේවල් අලුතෙන් නිර්මාණයක් සිද්ධ වුණා එතන. ඒ භව ශක්තියට අනුකූලව. එහෙනම් ඒ භවටපත් උනා දැන්. ඒ කියන්නේ ඉන්දියාප මිශ්‍රණයේ භවටපත් උනා ඒක. දැන් ඉතින් ඉන්දියාප මිශ්‍රණයේ භවටපත් වෙච්ච එකක් කවදාවත් ආප්පයක් භවටපත් කරන්න කාටවත් බෑ. ආපසට ගැනීමක් නැහැ. සිමෙන්ති ටිකක් ගත්තා. වැලි ටිකක් ගත්තා. ඔය ඊට පස්සේ වතුර ටිකක් ගත්තා. ඔය තුන එකට දාලා ඇනුවා. ඔය තුන එකට දාලා අනුපු ඇනුවට පස්සේ තින් එතන. ඔය ටික ආපහු සරයක් සිමෙන්ති කරන්න පුළුවන් జగතෙක් මේ ලෝකේ නැහැ. හුලං වෙද? සිමෙන්ති බදාම ටිකක් වැඩුවා. අපි බදාම කියලා කියන්නේ. බදාම කියන්නේ ಜಾතිය. බදාම ಜಾතිය හැදිච්ච හැටි මේ කියන්නේ. බදාම දැකලා තියෙනව නේද ඔක්කොම? බදාම ජාතිය හැදිච්ච ඇති. ආපහු සරයක් අර ශක්තිය ගන්න බෑ. බදාම බව හැදුනා. බදාම බව හැදෙන බදාම ජාතිය හැදෙන. බදාම බව හැදුනට පස්සේ පිංගුදිනේ බදාම ජාතිය හැදෙන එක නතර කරන්න බෑ ආයෙත්. ආයි වැඩකට ගන්න බෑ වෙන එකකට පිංගුද. හැදෙලි වෙලයි ඒක. යසිමෙන්ති කොට එකට වතුර හින් වැටෙනවා. දැන් ගල් වෙනවා. ඉතින් ගල් වුණාට කමන්නේ නැහැ. ඊට පස්සේ මොකද කරන්නේ? අපි මැෂින් එකක් ගෙනල්ලා ගහලා ඔක කුඩු කරනවා. කුඩු කරලා බිත්තියක් බඳිනවා. බිත්තියක් බඳලා හතුරව දාලා තියන්න තමයි වෙන්නේ. ඇයි ඒ? දැන් අර බන්ධන ශක්තිය තියෙනවද එයාගේ? නැහැ ඒක ගිහින් ඉවරයි දැන්. ඒකට වතුර වැටෙන ගමන් පින්ගතේ දැන් සිමෙන්ති නෙමෙයි තියෙන්නේ. නැවෙන එක. වතුර වැටෙන්නේ නැතුව තියෙනකන් ඒකට අපි සිමෙන්ති කියලා කියනවා. ඒකට වතුර වැටිච්ච එක මම පින්විතනේ දැන් සිමෙන්ති නෙමෙයි තියෙන්නේ. දැන් ඒක මොකක් හරි බදාම අංක එක අනිත් එක බදාම අංක දෙක ඔහොමම දාගන්න පුළුවන්. වැටුණාද එහෙනම්? එහෙනම් පින්විතනේ අර තිබිච්ච දේ එකට සංයෝග වෙලා ඒ සංයෝගයේ තියෙන අනුපරමාණු වෙන් වෙලා අලුත් අනුපරමාණු සකස් වෙන්න එන ශක්තිය තමයි පින්විතනේ ඔය භව ශක්තිය කියලා කිව්වේ. එහෙනම් ඒක සකස් වෙච්ච ගමන් පින්විතනේ දැන් මේක වෙන දෙයකට ගන්න බෑ. දැන් මේක ගන්න පුළුවන් ඒ වැඩේටම විතරයි. එහෙනම් බලන්න පින්විතනේ ඒ වැඩේට ගන්න ඕනේ ශක්තිය මේක කර යුතුයි කියලා පින්විතනේ ඒ ශක්තිය නිපදෙව්වේ දැන් නෙමෙයි. මේකට කලින් අන්න ඒක තමයි පින්විතනේ සංඛාර කියලා කලේ. බවයි සංඛාරයි දෙන්නම සමානයි වින්දුනි ගොඩක් දුරට. ගොඩක් දුරට. සමාන නෑ. ගොඩක් දුරට සමානයි. මොද? කතංජ බික්කවේ බව. බව දිවි දේන. බව දෙයාකාරයි. අත්ති කම්ම බව, අත්ති උප්පත්ති බව. එතන කම්ම බව කියන්නේ. පුඤ්ඤාපි සංඛාරෝ, අපුඤ්ඤාපි සංඛාරෝ, ආනෙන්ජාපි සංඛාරෝ. අයං උචිත බික්කවේ කම්ම බව. එනම් කම්ම බව කියලා කියන්නේ මොකටද? අර සංඛාර තුනට. ලෝකේ අල්ලගත්ත කෙනෙක්, ලෝකේ උලා කන්න ගත්ත කෙනෙක් පින්වදනේ. වඩන සංඛාර තුනක් තියෙනවනේ. පුණ්‍යාවි, අපුණ්‍යාවි, ආනෙන්ජාවි සංඛාර කියලා. පින් කරන්න, පව් කරන්න සහ අරූපාවචර බ්‍රහ්ම ලෝක වලට යන්න. වඩන සංඛාර ටිකක් තියෙනවා. ඒව තමයි කම්ම බව කියලා සඳහන් කරලා තියෙන්නේ. එහෙනම් ගොඩක් දුරට සමානයිද නැද්ද? තමයි. මොකද අතනින් නගපු ශක්තිය පින්විතනේ නමලා ගන්න ශක්තිය තමයි මොකද්ද? භව ශක්තිය කියලා කියන්නේ. එහෙනම් අතනින් නැගුවා නම් පින්විතනේ ඉන්දියාප්ප හදන්න කියලා ශක්තිය. ඒකට අදාළව නැමුණට පස්සේ ආය ආප්ප හදන්න බෑ ඒකේ. ඒ වගේම පින්විතනේ අතනින් නැගුවා නම් ඉන්දියාප්ප හදන්න ඕනේ කියලා ශක්තිය. ආප්ප මිශ්‍රණයක් එන්නේ නෑ කවදාකවත්. ඒ එතන ඉඳලා එන්නේ සිංහදනේ මේක. අන්තිම ඔක්කොට මේ දුව අවිද්‍යාව. අපි එතනදෙමු. අවිද්‍යාව කියලා කිව්වේ රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ ආස්වාදය සැපයි සාරයි කියලා ගත්ත එක. එහෙනම් මෙච්චර කල් මොකද කරේ? අවිද්‍යාව දුරු කිරීම උදෙසා කටයුතු කරපෙක් කළේ. ඒක තමයි කරන්න තියෙන්නේ. දැන් මේක දැනගත්තට පස්සේ මොකද කරන්න තියෙන්නේ? ඈ? අවිද්‍යාව පත්‍ය සංකාර විඤ්ඤාණ ආවෘත සලයදල් පස්ස වේදනා ඔඩි කී ඉන්නේ? එරිගේ ඉන්නේ නෑ මේ මොකුත් නෑ මේක අවබෝධ කරගත්තා දුක් නිරෝධ ගාමිනී පටිපදාවයි වඩන්න තියෙන්නේ දුක් නිරෝධ ගාමිනී පටිපදාව වඩන්න නම් රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ පිළිබඳ අනිච්ච දුක්ඛ අනත්ත වඩන්න ඕනේ එහෙනම් මේක දැනගත්තත් නැතත් වෙනතනි මග වඩන්න බැරිද මේක දැනගත්තත් නැතත් මග වඩන්න බැරිද පුළුවන් එහෙනම් මම මේක කියනවා කියලා අම්බෝ හැමදේම ඔක බර වැඩි ඇයි ඔක ඔහොම කියන්නේ නෑ ඔබගේ නිවෙන්ට බාධාවක් නෑ ඔබ කියපදේ කරන්න මම මේ ඔබට අමාරුවේ නොවැටී ඉන්න වැඩ පිළිලක් කරන්න හදන්නේ මොකද හේතුව පින්දනේ ඔබ කොහෙන් හරි පරිසමුපාදේ කියලා අහපු ගමන් මොකද වෙන්නේ එළ නොකැඳි කූඹි ටික වගේ යනවා පරිසමුපාදේ අහන්න ඒ අපි පරිසමුපාදේ කතා කළා නේ ඊට ඔළුව ගොඳු කරගෙන ආයි මෙහෙ එනවා ඒකයි දින ප්‍රශ්නේ මෙහෙ නැත්තම් කිසි ප්‍රශ්නයක් නැහැ ආයි මෙහෙ එනවා ඉතින් දැන් අමාරුයි අයියේ තෝන්තු වෙච්ච ඔළුවක තෝන්තුව සනീപ කළා ආපෞසරයක් දහම දාන්න මේ මොන කරදරයක්ද තථාගතයන් වහන්සේ කාට ඇවිල්ලා පැවිදි දෙනකොට බින්දිනේ අන්නේ ශාස්ත්‍රවරු නැත්නම් අන්නේ ශාස්ත්‍රවරු සරණ ගිය පිරිස තථාගතයන් වහන්සේ කියලිම කියදේනේ 4 මාසයක් ඉන්න ඕනේ නිකම් පැවිදි දෙන්නේ 4 මාසයක් ඉන්න ඕනේ සමහරවල් නම් ඇලගෙන 4 මාසයක් නෙමෙයි ස්වාමීනි මම අවුරුදු 4ක් හරි ඉන්නම්. මන්නේ මට පැවිද දෙන්නේ. ඒ තේරිලා. තියුණාද බලනවා. මෙයාට තේරිලා පැවිදියා. එහෙම කරනවා. ඇයි ඒ? අන්නේ ලබ්ධි දරාගෙන ඉන්නේ. ඒව ලේසි නෑ. කඩන්න. සමහරවල් අන්නේ පුරුදු දරාගෙන ඉන්නවා. අරිහත් උනත්. ඒ පුරුදු කරොත් එහෙම. සාලයදී පුරුදු කරපුවා. වාසනා ක්ලේශ කියන්නේ එවන්නේ. සංසාරේ ඉඳලා පුරුදු කරගෙන ආපුවා. දේ සාසනෙට ගැලපෙන්නේ නැත්නම් එහෙම මේ කාලයක් ස්වාමින් වහන්සේලා ගාව වතමානද පුරාගෙන ඉන්න කියලා කියනවා. දැන් අදටත් එහෙමනේ. අපි කාව හරි පැවිදි කරනවා නම් කාලයක් තියෙනවා. හේතුව මොකද්ද? අර ගිහි ගඳ යන්න. දැන් ගිහියා කතා කරපු විදිය වෙනස්, ඇවිදි විදිය වෙනස්, ඇඳුම් පැළඳුම් ඇඳුම් විදිය වෙනස්. ඒක නිසා ස්වාමීන් වහන්සේලා ගාව තියාගෙන ස්වාමීන් වහන්සේලා බල බලා ඉතින් හඳ මෙහා මෙහෙම යන්න ඕනි මම මෙහෙම ගිහලා හරියන්නේ නැහැ මෙහෙම යන්න ඕනි ඒ ඔක්කොම යා තීරණය කළා හිමීට ඒකට හුරු වුණාට පස්සේ පින්විතනේ ඔන්න පැවිදි කරනවා ධර්මාබෝධයෙන් එනවා වෙන්න පුළුවන් ඒකයි මේ ආරාමයට නම් පින්විතනේ අරිහත් වෙලා ආවා ටිකක් දවස් තියලා දැන් පැවිදි කරන්න හත් දවස් පන්නන්නේ ඇයි එනේදනේ පුරුදු තියෙනවා නම් එහෙනම් අරිහත් වෙලා තමයි ඉන්නේ. නමුත් පුරුද්දට යන ගමන් කාගේරි ඔළුව අත ගාගෙන යනවා. කිසිම රාගයක් නැහැ, මොකුත් නැහැ. කවදදක්වත් කම නැහැ. කියලා මෙහෙම කරගෙන යනවා. ඉතින් ගෑල් ළමයි තියෙන මෙහෙම කරගෙන යනවා. උන්වහන්සේට ගානක් අන්නේ නැහැ. නමුත් අනිත් අය බලන් ඉන්නකොට. ඒක සාසනයේට මහා අවනම්බුවා. ඉතින් භික්ෂුන් වහන්සේලා විසින් සාසනයේට අවනම්බු වෙන කටයුතු නොකළ යුතුයි. ඒක නිසා තමයි පිළිමිදින ඔබ පැවිදි වෙන්න ආවට පස්සේ ඔබව කාලයක් තියාගෙන ඒ කටයුතු සිද්ධ කරන්නේ. හරි. එහෙමනම් දැන් එනවා මේ දැන් හොඳට බලන්න හිතෙනවා ඔය බව කියන ස්වභාවය හැදිච්ච ගමන්. ඒ බව කියන ශක්තිය හැදිච්ච ගමන්. මොකද වෙන්නේ? දැන් ඒකෙන් ආයේ වෙන එකක් හදන්න බෑ. දැන් ඔබට තේරුණාද ඔය බව කියන එකේ ස්වභාවය? ඒ බව කියන ස්වභාවය හැදුනා නම් දැන් ඉතින් මම එක්ක දැනෙනවා කියන එක නතර කරන්න පුළුවන් එකක් නෙමෙයි කියලා. දැන් ඉන්දියාප්ප මිශ්‍රණේ හරියටම හැදිලා ආවනම් දැන් ඉන්දියාප්ප හදනවා කියන එක නතර කරන්න පුළුවන් එකක් නෙමෙයි. ආප්ප මිශ්‍රණේ හරියට හැදුනා නම් එහෙමයි. බදාම් මිශ්‍රණේ හරියට හැදුවා නම් පින්විතනි දැන් නැවතත් ඒක වෙන දෙයකට ගන්න බෑ. එන එක ඔබ දැක්කා. එහෙනම් ඒ ඔක්කොම පින්විතනි අර එදා නගපු සංකාරයේ චේතනාවේ ප්‍රතිඵල. ඕද නැද්ද? එහෙනම් ඒ චේතනාවෙන් නගපු ශක්තිය පින්වදනේ මේ ඒ චේතනාවෙන් බලාපොරොත්තු වෙච්ච යමක් තිනවනම් අන්න ඒකට නම්ය කරන්න නමන්න තියෙන ශක්ති ප්‍රවේදය තමයි ওই භව ශක්තිය කියලා කියන්නේ. එහෙනම් ඒ භව ශක්තියට අනුකූල වෙච්ච ගමන් හිත ඔන්නෝකට කියනවා භව කියලා. එහෙනම් භව හැදුණා කියලා කියන්නේ දැන් ජාතිය ඔටෝමැටිකලි හැදෙනවා. ජාතිය හැදුණා කියලා කියන්නේ ජරා මරණ දුක හට ගන්නවා. ජාතිය හැදුනේ නැත්නම් ජරා මරණේ නැද්ද? එන්නේ නැද්ද? එනවා එනවා. අපි මේ කතා කරන ජාතිය අරිහත් ජාතිය නෙමෙයි. අපි මේ කතා කරන ජාතිය මම ජාතිය. මම කියන කෙනා ව්‍යුත්පන්න වෙන ජාතිය. එහෙනම් මම කියන කෙනා හැදුනා හෝ නැතා ජරා මරණේ වෙනවා. නමුත් ජරා මරණ දුක නැහැ. එහෙනම් ජරා මරණ දුක හට ගන්නවා ජාති ප්‍රත්‍යයෙන්. වැටුණාද? ජාති හට ගන්නවා භව ප්‍රත්‍යයෙන්. භව හැදුනොත් අනිවාර්යයෙන්ම ජාතිය හැදෙනවාමයි. ජාතිය හැදුනොත් අනිවාර්යයෙන්ම ජරා මරණ දුක හට ගන්නවාමයි. කාටද පින්වදින ජරා මරණ දුක හටගන්නේ එතකොට? කාටද ජරා මරණ දුක හටගන්නේ? කාටද? එහෙම කෙනෙක්ව ගන්න බෑ. ඕක දැන් හරි නුහුරුයි නේද ඔබට? ඉතින් දුක හට ගන්නවා කාටද කියලා කියන්න බැරි කිව්වේ. ඔන්න ප්‍රශ්නයක් එනවා. හේතුව මොකද්ද? මෙච්චර කාලයක් දුක හටගත්තේ කාටද? මට. ඒකයි ප්‍රශ්නේ. ඕක කියලා 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 හුරුුණාට පස්සේ දැන් මොකද තියෙන්නේ? එහෙම එකක් නැහැ කියපු ගම. දැන් අවුසහගතයි. යලපෙන්නේ නැහැ වගේ. දැන් වතුර බොනවා වතුර බොනවා වතුර බොනවා වතුර බොනවා වතුර බොනවා වතුර කනවා. අවුල් වගේ නැද්ද? වතුර කාලා දින ඇතුවස? බොරු කියන්න එපා. පොඩි අය එහෙම කාලා දින ඕන්තර වතුර. ඇයි අයිස් කැට? යලපෙන්නේ නැන්නේ. ගැලපෙන්නේ නැහැ වගේ දන්නව නේද? නමුත් අයිස් කැට කාලා දිනවනේ ඕනේ තරම්. දැන් වතුර කියන එක බොනවා 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 කියලා පින්විත මේ අන්තිමට වතුර කනවා කියලා කිව්වොත් එහෙම ඇත්තටම කෑවත් ඒක ගැලපෙන්නේ නැහැ. මොකද ඒක හුරු නැහැ. ඒක නිසා දැන් ඔබට කිව්වට පස්සේ එතකොට මේ දුක් විඳින්නේ කවුද කියලා අහවගම අන්න එතනදී දැන් ඔබ දන්නවා ජරා මරණ දුකට හේතුව ජාතිය. ජාතිය කාගේද කියලා අහපු ගම ඔබට ප්‍රශ්නයක් නැද්ද කියන්න පුළුවන්. එයි ජාතිය කියලා කියන්නේ මොකද්ද? මම කියන ස්වභාවය කියන්නේ මම කියන හිතන එක කියන. ඒක නිසා ඔබට එතනදී පොඩි ඕක එන්නේ නැහැ. නමුත් ජරා මරණ දුක දැනෙනවා. ඒක නැත්නම් ජරා මරණ දුකටපත් වෙනවා. ඒ දුක කාටද දැනෙන්නේ කියලා අහුවොත් එහෙම දුක හැමතිස්සෙම දැනෙන දෙයක් විදිහට තමයි මස් කරලා තියෙන්නේ. මේ මුළු සංසාරෙම පාවිච්චි කරලා තියෙන්නේ. ඒක නිසා පින්වතුනි දුක දැනෙනවා කියව ගමන් ඔබට කියන්න හිතෙනවා අර මම කියලා හිතන එක කෙනාට. අවංකෝ කියන්නේ එහෙම හිතුන්නේ නැද්ද? කියන්නේ නැහැ ඔබ ඒක. මොකද දැන් ඒකට ගැළපෙන්නේ නැති නිසා. නමුත් අවංකෝ මේ හිතන්නේ මොකද්ද? අර අර මම කියලා දැනුනේ. මම කියලා හැඟුනේ. අන්න එයාට කියලා කියවෙනවා ඔක. හේතුව මෙච්චර කාලයක් පින්විතර ඔබ කතා කරලා තින්නේ දුක විඳින එකක් ගැන. ඒ නිසා දුක කිව්වොත් එහෙම එකපාරම ඔළුවට වැටෙනවා විඳින්නෙක්. ඒකයි තථාගේ දැනවාද විඳින්නන්ට දුක පණවල තියෙන්නේ. මේ විඳින්නන්ට ඉතින් දුක තියෙන කරන් දෙයක් නැහැ. විඳින්නන්නේ ඔය හැදෙන්නේ පින්. මම කියලා හැදෙන්නේ කවුද? විඳින්න. ඉතින් විඳින්න හැදෙච්ච එකම දුක පණවනවා. ඒක කලින් දුක නෙමෙයි. ඒ දැන් ඒක. කලින් දුක තාම කතා කරේ නැහැ අපි. ඒක ඔබ විඳලා තියෙනවා. ඒක කතා කරන්න දෙයක් නැති තරම්. විඳපු දුක ගැන කතා කරලා වැඩක් නැහැ නේද? ඈ? හොඳටම දන්නව නේද ඒවද? ඒ හොඳටම දන්නවා. හරි. එහෙමනම් පින්වතුනි දැන් ඔබ දන්නවා. එහෙනම් මේ භව කියන ස්වභාවයටපත් වුණොත් යම් දෙයක් ඒකෙන් ඒිට අදාළ ජාතිය හැදෙනවමයි. ඒිට අදාළ ජාතිය හැදුනොත් පින්වතුනි අනිවාර්යයෙන්ම මොකද වෙන්නේ? ජරා මරණ යද නැත්නම් ජරා මරණ දුකද? ජරා මරණ දුක හට ගන්නවා. එහෙනම් ජරා මරණය දැක්කා. ජරා මරණයට හේතුව දැක්කා. ජාතිය. ජාති නිරෝධයෙන් ජරා මරණ නිරෝධ වෙන බව දැක්කා. ජරා මරණ නිරෝධ ගාමිනී පටිපදාව දැක්කා. ජාතිය දැක්කා. ජාතිය කියන කිව්වෙ මොකද්ද? මම එක්ක ඉන්නවා කියලා. මක් කෙනෙක්ද? හැඟෙන එක. දැන් ඕකේ තව ඕනනම් තව චුට්ටක් මම වැඩි කරලා දෙන්න. මම එක්ක ඉන්නවා කියලා හැඟෙන එක. මම එක්ක ඉන්නවා කියුවට පස්සේ තියෙනවා ඔය මම ඇතුලේ තියෙන ගොඩාක් අය. ඔය මම ඇතුලේ ගොඩාක් අය ඉන්නවා. මං බూరు. මං හරක්. මං බලු. මං කම්මැලි. මම තව කියන්න. මම ගොන්. තව? මම පිස්සු. තව? ඔය දින්නේ විහෙදනේ. එක එක විදි. දැන් මම කියන එක ඇතුලේ ඔබ කියන්නේ අයියෝ මං ගොන් වැඩක් කරානේ. කියන්නේද? කියන්නේද? කියනවා. එහෙනම් දැන් මං ගොන් වැඩේ කරන වෙලාවට මං මොන જાතිද හරිගෙනද ඉන්නේ? මං ගොන් જાතිය. මම තමයි. ඒක ඇතුලේ ඉන්නවා කවුද? ගොන්. දැන් මං දේව. මං යක්ෂ. මං പ്രേත. හිතක් හිතක් ගානේ පිංගතනේ. මං තමයි හැදෙන්නේ. හැබැයි මං කියලා මට ඔබ කියන්න පිංගතනේ මං දේව කියලා ඉපදිත දවසින් මේ දක්වා ආපු කවුරු ඉන්නවද? එහෙම ඉන්නවද? මං දේව. මං දේව වැඩ විතරයි කළේ කියලා කවුරු හරි ඉන්නවද? එහෙම නැහැ. එහෙනම් එක එක වෙලාවට එක එක ආකාරයට මොනවද පිංගතනේ සංකාරයට අනුකූලයි භව. භවට අනුකූලයි ජාතිය. එහෙනම් සංකාරයේ වැඩි වෙපෙන්නේ බලු සංකාරේ නම් දැන් හැදෙන්නේ මොන බවද? බලු බව. බලු බව නම් හැදෙන්නේ පිංගුතනේ බලු ජාතියක් තමයි ඔය නිර්මාණය වෙන්නේ. ඒක නෙමෙයිද ඔබ කියන්නේ බලු වැඩ කරන්න එපා මිනියෝ? ඒ කියන්නේ කකුල් හතරේ බල්ලා වෙනව නෙමෙයි. කකුල් දෙකේ ශරීරය ඇතුලේ පිංගුතනේ මානසික වශයෙන් බල්ලෙක් හැදෙනවා. ඒ බල්ලට කැමතිද නැද්ද? ඒ ඔබ නෙමෙයි හදන කෙනා මං අහන්නේ. ඉතින් මේකද මේ බල්ල හැදුවේ ඇයි? කැමති නිසාද? එහෙනම් ඔය මම කියන කුලක ඇතුලේ පින්වතුනි එක එකයි ඉන්නවා. ඔබ ඒක දන්නව නේද හොඳට? මේක නිකන් ග්‍රීක වගේද? මොකද? මොකද්ද තියෙන ප්‍රශ්නේ? මේක ග්‍රීක වගේද නැත්නම් අපි අල්ලදා මේක ඇල නෑනේ. يعني මම කියන එක ඇතුලින් මම කියලා ඔබට ඔබගේ එකේ කම්මැලි જાතියක් හටගෙන්නේ නැද්ද කවදාවත්? නිදිමත જાතියක් නේ. ඒක නම් තේරෙන එක කියමුකෝ. නිදිමත જાතිය හටගෙන්නේ නැද්ද? නිදිමත જાතිය හටගෙන නැද්ද? හටගෙන තියෙනවා. බඩගිනි જાතිය හටගෙන තියෙනවා. මදින් ඒව හටගෙන තියෙන බලු જાතිය හටගත්ත නෑනේ නේද? මම දන්නවා ඒක. එහෙම නෑනේ. නමුත් නිදිමත જાතිය, බඩහිනි જાතිය එහෙම හැදිලා තියෙනව නේද? ඒ මම තමයි හැදෙන්නේ. මම ඉන්න බව දැනෙනවත් එක්ක ඒක ඇතුලේ පින්වදුනේ තව විශේෂ. මොකද මම කියලා කියන්නේ අනන්ත අප්‍රමාණ විශාල දෙයක්. විශාල කිවි ප්‍රමාණ විශාල නෙමෙයි. ඒක කැට ඒක අපි ගත්තොත් එන්නේ ඒකට ඒක ලොකු පරාසයක් තියෙනවා. ලොකු පරාසයක් තියෙන එකක් මම කියලා කියන්නේ. ඒක ඇතුලේ තියෙනවා එක එක පොඩි පොඩි උපකුලක. නැත්නම් උපකුලක නෙවෙයි අපි අවයව. මතකද අවය මේ මේ කුලක පාඩුව. එතකොට ඒක ඇතුලේ තියෙන අවයව. දැන් පාසල ගත්තහම පාසල කියන කුලක ඇතුලේ තියෙන අවයව මොනවද? නිමල්, කමල්, තුනේල්, රණිල්. ඔය දින්න ඔක්කොම අවයව. එකක් නැර ඔක්කොම අවයව. එන ඒ වගේ සිංහතනේ මේ මම කියන ලොකු කුලකේ ඇතුලේ අවයව තියෙනවා ප්‍රකෝටි ගන්න. උපකුලක තියෙනවා තුනක්. උපකුල ඉස්කෝලේ දැන් පාසල කියන කුලකේ ඇතුලේ උපකුලක මොනවද? විදුහල්පති උපකුලකයා. ඇයි? විදුහල්පති මේන් එක කෙනා ඉන්නවා, වයිස් ප්‍රින්සිපල් ලා ඉන්නවා, එහෙම කට්ටියක් ඉන්නවා. විදුහල්පති කුලකය. ඊළඟට ගුරුවරු කුලකය. ඊට පස්සේ ළමයි කුලකය. ඊට පස්සේ ඕනනම් සේවක කුලකය. උපකුලක. එතන උපකුලක හතරක් තියෙනවා. එතකොට ළමයි කියන උපකුලකයේ ඇතුලේ තමයි නිමලුයි, කමලුයි, සුනිලුයි, රනිලුයි, බානුමති, නයනයි, සඳරේකයි ওই කට්ටිය ඔක්කොම ඉන්නේ ඒක ඇතුලේ. වැඩුණාද? එතකොට වැඩ කරන කුලකයේ ඇතුලේ ඒ උපකුලකයේ ඇතුලේ ඉන්නවා තව පිරිසක්. එතකොට ඔක්කොම ඉන්නේ පාසල කියන කුලකයේ ඇතුලේ. ඒ වගේ පින්වතුනි එහෙනම් ඔය මම කියන එක තමයි පාසල වගේ තියෙන ලොකු කුලකයේ. අන්න ඒකේ ඇතුලේ තියෙනවා උපකුලක තුනක්. එකක් කාම මම, අනිත් එක රූප මම, අනිත් එක අරූප මම. කාම මම කියන එක ඇතුලේ ඉන්නවා පින්වතුනි සතර අපායක සත්‍යයක ඉඳලා, නැත්නම් අවීතිමා නරකාදී ඉඳලා කෙලින්ම පරිමිත වසවත්තියට යනකම් ඔය ඉන්න සත්ත කොටස් ටික ඔක්කොම එන්නේ ඒකට තමයි අයිති. එහෙනම් බලු කියලා එක ගත්තොත් එහෙම ඒක මම කියන කුලකයේ ඇතුලේ තියෙන උපකුලක තුනේ එක උපකුලකයක් තියෙනවා. මොකක් කියලාද? කාම මම කියන උපකුලකේ. ඒ කාම මම කියන උපකුලකේ ඉන්න එක අවස්ථාව බලු කියලා කියන්නේ. හැබැයි කකුල් දෙකයි ඔළු ගෙඩියයි ওই විදිහටම තියෙනවා. මානසික වශයෙන් කවුරු වෙලාද? බලු වෙලා. එහෙනම් අපිට මේ ඝන මස්ලේක අය තියෙන නිසා මානසික වශයෙන් බලු වුණාට පස්සේ බල්ල වෙන්නේ නැත්තේ. බ්‍රහ්මයේක එහෙම මානසික වශයෙන් බලු වුණොත් එමෙ කෙලින්ම බල්ල වෙනවා. බ්‍රහ්මයේක මානසික වශයෙන් බලු වෙන්නේ නැහනේ. මොකද බ්‍රහ්ම කය කියන්නේ සූක්ෂම කය. මානසික වශයෙන් බලු වුණොත් එහෙම මොකද වෙන්නේ? කෙලින්ම බල්ල වෙනවා. දැන්ටත් වෙන්නේ වෙන්නේ නැද්ද? ඔබට කේන්ති ගියාම කොහොමද මුණ? කොහමද? මෙහෙමද කේන්ති ගියාම මුණ නැත්තම් උල් වෙන්න වගේ එනවද? ඈ කේන්ති කියලා බලන්න මෙහෙම වෙන්නේ නැද්ද? ඇඟිල්ල කැවිල්ල ඊළඟට මොකද වෙන්නේ? මොකද වෙන්නේ? නිකන් මේ වෙනවද දැනෙන්නේ නැද්ද කේන්ති යනකොට? ඉස්සරහට එන්න වගේ එනවා බින්දුනේ. අර මවුත් මේක දැඩි මස්ලේ කයක් නිසා මොකද වෙන්නේ? මේක කඩාගෙන ඉන්න බෑ. ඔක බ්‍රාහ්මේකට එහෙම කේන්ති කියනවා නම් කෙලින්ම බල්ල වෙනවා. කය පරිවර්තන වෙනවා පඩස් ගාලා බින්දුනේ. මේ හොඳ වෙලාවට නේද? දිප් ඕක ඉතින් අනිත් පැත්තකුත් තියෙනවා. ඔබ කොච්චර පින් කළා? එකපාර කය දිව්‍ය වෙන්නේ නැහැ. ඒක එකතු වෙලා දිවිලා ඔබ මලාට පස්සේ තමයි ඒකට හම්බෙන්නේ. මේ ප්‍රේත කොටස් වලට එහෙම එහෙම නැහැ බින්දු. ප්‍රේත කොටස් වලට එහෙම පිනක් අනුමෝදන් වුණා නම් ඒ වෙලෙම හම්බ වෙනවා. පවක් අනුමෝදන් වුණා නම් ඒකටත් ඒ වෙලෙම හම්බ වෙනවා. මොකද ඒ කයවල සියුම් නිසා tangala පින්වදෙනි ආහාරජ කය පරිවර්තනය වෙනවා. නමුත් මේ මිනිස්යාගේ සහ තිරිසනාගේ තියෙන ආහාරජ කය හරි ඝනකමයි. ඒක නිසා ඒක එහෙම පරිවර්තනය වෙන්නේ නැහැ. ඒකෙන් තමයි ඔය අල්ලල හිටින්නේ. නැත්තම් එහෙම පින්වදෙනි gedara sattuwat අදාගත්ත හැකි. නේ? අවින්ද දැන් ඔබ බැඳලා තියෙන ගේ ඉස්සරහා. අපි යනවා. යනකොට හරකෙක් ගේ ඉස්සරහා බැඳලා. ඊළඟ දවසෙන බල්ලෙක් බැඳලා. ඊළඟ සිංහෙක් බැඳලා. තව දවසක් යනකොට කොටියෙක් බැඳලා. මෙයා හිතන කය හැම වෙනස් වෙනවද? ඇයි? ඔබට එන්නේ ඉතින් එක එක ආකාරයෙන් තමයි දෙවි කෙනෙක් බැඳලා. මිනිස්සෙක් බැඳලා. එහෙම පරිවර්තනය වෙනව නම් එහෙම. මේ හොඳ වෙලාවට එහෙම වෙන්නේ නැත්තේ. වැටුණාද? එහෙමනම් ඔය මම කියන එක ඇතුලේ දැන් ගොඩ පිරිසක් ඉන්නවා කියලා ඔබට තේරෙනව නේද? දැන් ඔබ එක එක සිතුවිලි එක එක ආකාරයෙන් වෙනවා. එක එක හිත වලින් ඔබ එක එක විදිහටයි හටගන්නේ. සමහර ගානට නරි වැඩ කරනවා. පස්සට හූ තිනා ඉන්නව නේද? අරින්නේ නැහැ හූ තිනනවා. ඒ කියන්නේ අරින්නේ නැහැ අපහත කරනවා. එලෝ එලෝ අපහත කරනවා. පස්සෙන් ගිහින් අපහත කරනවා. නතර කරන්නේ නැහැ. ඉතින් අරින්නේ නැති එක තමයි මක්ුනේද? අතාරින් නැතුව පස්සේ මේ දිලා ගිහිට කරන නිසා මොකද උනේ? එහෙම වුණා. හැම එකක්ම ඔබ හිතා ගන්න තියෙන්නේ. එතකොට හරි. මම මොකක් කියලා නැහැ. ඕන වෙලාවක අපි සුද්ධයි. ඔබට ටික ටික ඔය ඥානෙ පිහිටියා නම් ඇති. මට තියෙන පොඩ්ඩ ස්ටාර්ට් කරලා දෙන්න විතරයි. ඒක ඔබට අංගල අවබෝධ කරගන්න. මොකද ඔය අවබෝධයෙන් ඔය කොහොනේ ඇඳන ගියේ කියන්නේ නෙමෙයිනේ. වෙනම වෙන්නේ මේකයි තින්. උන්වහන්සේ අවබෝධයට යමක් කිව්වට පස්සේ ඕක අල්ලගෙන දන දන කී කී ගියා මම පොර කියලා පෙන්නන්න. වචන 10ක් කතා කරලා වචන 8ක්ම කිව්ව මොනවද? නිරුක්ති. ඉතින් ඊට පස්සේ අනිත් ඇටෝ කිවිස ගන්න බැරි වුණා. ඒකයි උනේ. අන්දර එක එකේ වල එක එක තමන්ට හිතෙන හිතන ඒවා කියන්න පටන් ගත්තා. උන්වහන්සේ නිරුක්ති පරිසම්බිදා ඥාණයෙන් ඒක කිව්වහම දේසිංහම පෙරව ගත්ත බැටළු ටික මොකද කළේ? එක එක විදිහට එක එක ආකාරයෙන් කියන්න පටන් ගත්තා. ඊට පස්සේ ඉතින් අනිත් මිනිසුන් හිතුණා මේ මොනවද මේ යන්නේ මේ මුම් මෙහෙම කළොත් මේ මහ විනාශයක් එන්න කියලා ඉතින් අඬ වෙන්න පටන් ගත්තා. යහින්දක අපිටත් වැදුණා ඒවා. අපි නොකිව්ව නෙමෙයි පිංගදෙනේ කිව්වේ තේරුම් ගන්න මොනේ යමක් තියෙනවා නම් ඒක තේරුම් යන්න. මෙසක් කතා කරනකොට කවදාවත් එහෙම කියන්නේ නැහැ. දැන් මාත් එක්ක කතා කරපු පිරිස ඉන්නව නෝන්තර. දැන් කතා කරන වචන 10ක් වෙන වචන 8ක් මම නියුත් කියලා දිනව කවදාවත්. පිංගදෙනේ මේ ධහම තියෙන සතිපලේ ලිකුණන්න නෙමෙයි. ධහම දෙන අවබෝධ කරගෙන නිවන් දකින්න. කරන් දෙන්නේ නැහැ මේ දැලි පියා වුණාට පස්සේ වඳුරාට ඒකත් නසාගෙන අනිත් අයවත් නසා ගන්නවා. දැන් එකෙන් උනේ මොකක්ද දන්නේ? මේ ප්‍රසිද්ධිය ඔක කියන්න බැරි තත්ත්වෙටපත් වෙනවා. මම කියන ඇයිද? මම අපිට අපි වැඩි අපි කරගමු. එහෙනම් දැන් ඔබ දන්නවා මේ. එහෙනම් එහෙම සංකාර ශක්තියක් ගොඩ නගපු ගමන් පින්වදනේ. හැදෙන්නේ මම තමයි. හැබැයි මේ මම මොන මමද? මොන මමද හැදුනේ? නරි මම. නරි මම තමයි ඔය හැදුනේ. ඒ කියන්නේ මම හැදෙන්න අවශ්‍ය භව ශක්තිය ගොඩ නැගුණේ පින්වතුනි. මොකා හැදෙන්නේ? නරි කියන ස්වභාවය හැදෙන්නේ. ඒ කියන්නේ නරි කියන ස්වභාවයටයි ඔය පත් වෙන්නේ. නරි කියන ස්වභාවයෙන් නරි කියන මම ඉපදුනා. ඒක තමයි ජරා මරණයට ගියේ. ඒ නරි නෙමෙයි මොකක් ජරා මරණයට ගියත් ජරා මරණයට යන්නේ කවුද? මම. මොකද ලොකු කුලකේ ඉන්නේ කවුද? මම. ඒක නිසා අනිවාර්යයෙන්ම ජරා මරණෙ ඉන්න තියෙනවා. එහෙමනම් පිංගුදෙන් දැන් බලන්න. දැන් ওই જાතිය හටගත්තේ මොක ප්‍රත්‍යෙන්ද? භව ප්‍රත්‍යෙ. වැටුණා නේද ඒක? භව කියන ස්වභාවයට පත් වෙන්නේ නැතුව කවදාකවත් જાතියක් නිර්මාණය වෙන්නේ නැහැ. එහෙනම් බලන්න පිංගුදෙන් භව කියන එකත් ওই ස්වභාවයෙන්ම තියෙන ඕන එකක් නේද? දැන් අපි කිව්වේ මම කියන එකේනාගේ තියෙනවා කුලක තුනක්. උපකුලක තුනක් තියෙනවා. කාම, රූප, අරූප. එහෙනම් භව කියන කෙනාගේ මොකක් තියෙනවද? කාම රූප අරූප කියලා කොටස් තුන තියෙනවා. එහෙනම් භව කියන කෙනාගේ කාම රූප අරූප තියෙනවා. කාම භව හැදුන ගමන් කාම ජාතිය හැදෙනවා. එහෙනම් ඒකෙත් කාම භව හැදුන ගමන් ඒක ඇතුලේ ඉන්නව කවුද? නරි. නරි භව. ඒ කියන්නේ නරි ස්වභාවයේ සෑදීම උදෙසා අවශ්‍ය සියලුම දේ එතන සකස් වුණා. අර ආපු මානසික මට්ටමේ අර ආපු මනසේ නරි ස්වභාවයේ හැදීම උදෙසා අවශ්‍ය විය යුතු ඒ සියලුම දේ සංකලනය වෙලා දැන් රෙඩි ඉඳී අපේ පුච්චත්. වැඩුණාද? එහෙනම් මේකේ භව ප්‍රත්‍යයෙන් මොනවා වෙනවද? ජාති වෙනවා. භව නිරෝධ වෙනවා. ජාති නිරෝධ වෙනවා. එනම් ජාති නිරෝධ ගාමිනී පටිපදාව තුළින් ඒක කරගන්න පුළුවන්. අපි ආයෙ මුලින්ද ලේන. ජරා මරණ දුකයිද? ජරා මරණ දුක දැක්කද? හරි. ජරා මරණ දුක දකි. ජාති ප්‍රත්‍යෙන් ජරා මරණ වෙන බව දකි. ජාති නිරෝධයෙන් ජරා මරණ නිරෝධ වෙන බව දකි. ජරා මරණ නිරෝධ ගාමිනී පටිපදාව දකි. හරිද ඒක? ඒක වැටුණාද? ඊළඟ එක. ජාති දුක දකි. ජාති දුක නේද? ජාති කියන්නේ භයංකර දෙයක් නෙමෙයිද? හා. ජාති දුක දකි. භව ප්‍රත්‍යයෙන් ජාති වෙන බව දකි. භව නිරෝධ වුණොත් ජාති නිරෝධ වෙන බව දකි. එහෙනම් ජාති නිරෝධ ගාමිනී පටිපදාව දකි. දැන් දෙකක් දැක්කා. ඒවත් අටක් දැකලා තියෙනවා. භව දකි. දැන් මට කියන්න හිඟතනි. භව සෑදීම කියලා කියන්නේ. ගිනි ගන්න පටන් ගැනීම නෙමෙයිද? කතා කරන්නේ. එහෙනම් භව කියන එක හැදුනොත් නේද එතනින් එහාට ටික හැදෙන්නේ. ආ මෙහෙම හිතන්නකෝ. තාත්තා ගහනවා දුකයිද නැද්ද? තාත්තා ගහනවා. එතකොට ශාරීරික දුකයිද නැද්ද? හා. තාත්තා ගහන්නේ මල්ලි කෑ ගැහුවොත්. එහෙනම් මල්ලි කෑ ගහන එක දුකයිද නැද්ද? පෙනුමට දුක නැහැනේ. පෙනුමට දුක මොකද්ද? තාත්තා ගහන එක විතරයි. දැන් බුද්ධියෙන් බලන්නකෝ. මල්ලි කෑ ගැහුවොත් තාත්තා ගහනවා නම් අනිවාර්යයෙන්ම මල්ලි කෑ ගහන එක දුකක්ද නැද්ද? වැටහෙනවද ඒක? හැබැයි විඳින්න පුළුවන් එකක්ද ඒ? නෑ, විඳින එකක් නෙමෙයි මේ කතා කරන්නේ. අවබෝධ කරගන්න එක. ඉතින් මල්ලි කෑ ගහපු ගමන් පංගාල පිටේ ගෝණියක් බැඳගන්න තියෙන්නේ. ඇයි? දැන් දන්නවා තාත්තා ගහනවා පිටහරා කෝටුවෙන් කියලා. මේ පිටේ ගෝණියක් බැඳගෙන ඉන්නවද? මල්ලි කෑ ගහන්නේ අම්මා ඔළුව අත ගෑවොත් නම්. ඔළුව අත ගන්න එක දුකද නැද්ද? ඒ කොහොමද හාඳුරුනේ එහෙම වෙන්නේ? එහෙම හිතෙන්නේ නැද්ද? ඔළුව අත ගන්න එක කොහොමද දුකක් වෙන්නේ? ඔළුව අත ගන්නකොට සැපයිනේ. ඒ කාටද? විඳින එකට. ආර්යයා කියන්නේ දු විඳින එකෙක් නෙමෙයි. ආර්යයා කියන්නේ කවුද? දහින කෙනා. එහෙනම් දන්නවද මේ අම්මා ඔළුව අත ගන්නකොට අමා සුවේ දැනුණා. ඔළුව අත ගන්න එක දුකද නැද්ද? දුක. ඔන්න ඔහමයි පිංගුත් මේ පරිසම්පාදේ ඔය ටික දක ගන්න ඕනේ. නැත්තම් කෙනෙක් අහයි. තණ්හාව කියන එක දුකක් වෙන්නේ කොහොමද කියලා. අහන්නයි නේද? තණ්හාව කියන එක කොහොමද දුකක් වෙන්නේ? දුකක් නම් ඇරෙන්නේ නැමෙයි. අම්ම ඔළුව අත ගන්න එක දුකද නැද්ද? දුක. දැන් ඔබට තේරෙනවනේ. ඇයි ඒ? යාර මහා දුක්ඛයට යන්නේ යන්නේ මේ. එහෙනම් අම්ම ඔළුව අත ගාප ඔළුව අත ගාප ගම මොකද කරන්න ඕනේ? පිටේ ගෝණිය වැඳ ගන්න ඕනේ. නෝ දන්නව දැන් තාත්තෙන් ගුටි පාර කන්න වෙනවා. වැටුණාද ඒක දැන් එහෙනම්? හරි. එහෙමනම් බෙන්ගදනේ. දැන් එහෙනම් අනිවාර්යයෙන්ම මේ භව කියන්නේ දුකද නැද්ද? භව කියන්නේ දුකද නැද්ද? දුක. හැදුනොත් ඉවරයි. භව හැදුනොත් ඉවරයි. වැටුණාද? එහෙනම් භව දුක දකි. භව දුක කාගේදයි දකි? නේ? ඇයි? හරි, ඒ જાතියනේ කාගේද නෙමෙයි? භවයේ කාගේ හරි නේද? නැද්ද? හරි. එහෙනම් භව දුක දැකේ. දැන් දැක්ක භව දුක කියලා. එහෙනම් මේකත් මොකක් හරි ප්‍රත්‍යයෙන් හැදිච්ච එකක් වෙන්න ඕනේ. අනවෙන්දි භව හැදෙන උපාදාන ප්‍රත්‍යයෙන්. උපාදාන කිව්වේ මොකද්ද? වෙන්දනි අර වතුරයි පිටි දෙකයි දෙක එකතු වෙලා සංයෝග වෙච්ච වෙලාව. අන්නේ සංයෝග වුණොත් තමයි පින්වතුනි ඒකේ අනුපරමාණු නැවත සකස් කිරීමක් බවට පත් වෙන්නේ, රීබිල්ට් වෙන්නේ. අර දෙන්න එකතු වෙනාම ඒ දෙන්න සංයෝග වුණාට පස්සේ මොකද වෙන්නේ? අර අනුපරමාණු නැවත වශයෙන් නැවත වෙන ආකාරයකට සකස් වෙනවා. ඒ ආකාරයට සකස් වුණා නම් දැන් අනිවාර්යයෙන්ම අරක හැදෙනවා. හැරෙන්න වෙන එකක් නැහැ. අනුපරමාණු නව ආකාරයට සකස් වීම තමයි භව කියන්නේ. එහෙනම් ඒ භව හැදුනට පස්සේ ඒකේ අදාළ જાතිය තමයි දැන් නිර්මාණය වෙන්න තියෙන්නේ. එහෙනම් අනුපරමාණු පින්වතුනි අලුත් ආකාරයෙන් සකස් වෙන්න කලින් තව එකක් වෙන්න ඕනේ. මොකද්ද? මේ දෙන්න එකට සංයෝග වෙන්න ඕනේ. ඒ කියන්නේ පින්වතුනි ආසන්නෙන් ඇදිලා හිටින්න ඕනේ. ආසන්නයට ඇදිලා හිටින්න ඕනේ. වතුර තියෙනවා මේ කෝප්පේ, පිටි තියෙනවා මේ කෝප්පේ. දැන් මොන කෝප්පෙද පින්වද නේ ඉන්දියාප මිශ්‍රණය හැදෙන්නේ? මොන කෝප්පෙද හැදෙන්නේ? එහෙම හැදෙන්නේ නැහැ. මක් වෙන්න ඕනේද මේක? ආසන්නයට ඇදිලා හිටින්න ඕනේ. ආසන්නයට ඇදිලා හිටිනවා කියන්නේ සංයෝග වුණා. සංයෝග වෙච්ච ගමන් මොකද වෙන්නේ පින්වද නේ? අර තියෙන අණු පරමාණු කැඩිලා මේකට අනුකූලව අණු පරමාණු සකස් වෙනවා. ඒ සකස් වුණාට පස්සේ දැන් ඉතින් ආපස්සට ඇවිල්ලා නැහැ. දැන් ඒකෙන් හදන්න පුළුවන් ඒකම තමයි. ඔබ වින්දනේ කියන්නේ ගංගඩ කපම ඉනි වගේද මේ මොකද්ද මේ කරන්නේ? අට්ටේ හරද්දී ගොච්චදද මම මේ? ඈ තේරෙනවද නැත්තම්? සුවද? තේරෙනවද? හා නැත්තම් කියන්නේ මේද? නැත්තම් අපරාධින්? මමත් මේ අදිස්නාණයෙන් ඉන්නේ වින්ද. මොකද මට තාම අහුවෙලා නැහැ පිංගුදින මේක ඔබට කියන ක්‍රමය. මම මේ අදිස්ථානයෙන් ඉන්නේ මෙතනින් එහාට ටික ඔබට කියන්න පුළුවන් ආකාරයට සැකසේ වගේ. මේ අවබෝධය මට කියන්න බෑ. මම ඔබට කිව්වේ මම හොයනවා කියලා ක්‍රමයක්. ඔබට මේක කියන්න මට තාම හම්බුනේ නැහැ ඒක. නැව දැන් මේකේ කියාගෙන යද්දී ඉන්දියාප කතාව ඇදිලා ආවා. එහෙන් දැන් මේ ගලපන්නේ අපි ඔක්කොගෙන් පුණ්‍ය ශක්තිය. සිනු දෙනාගේ අදිස්ථානේ තියෙන කොහොම හරි රේඩියෝ එකෙන් මේක එන්න කියන එළියට. මේ වචන තමයි ඕනේ වෙන්නේ. මේක ඔබට දාන්න උදාහරණ තමයි ඕනේ වෙන්නේ. ඉතින් මේක මට අවබෝධයට ආවට සිංහදනි උදාහරණ කියන්න තරම් තාම මට ඉන්නේ නැහැ ඒක. උදාහරණ කියන්නේ ඔබට තේරෙන්නේ නැහැ. ඒකෙන් ගැළපෙන එකක් එන්න ඕනේ. මේ බලමු. හේල දෙනාගේ ශක්තිය තමයි ඕනේ වෙන්නේ දැන්. බුදු ගුණ වඩනවනේ නේද? බුදු ගුණ සජ්ජානාත යනවානේ. එහෙනම් පරදින්න හේතුවක් වෙන්නේ දෙයක් නෑ. එහෙනම් භව දුක දැක්කා. භව දුක කිව්වේ මොකද්ද? භවයේ ගිනි ගැනීමක්, ශෝක වීමක්, භයංකර දෙයක් කියලා දැකගත්තද නැද්ද? දැකගත්තා. භවය ආවොත් ඉවරයි කියන හැඟීම ආවද නැද්ද? නෑ. එහෙනම් දුකට බය කෙනා මොකට බය වෙන්න ඕනේද? කතා කරන්නේ දුකට බය කෙනා භවට බය වෙන්න ඕනේ. එහෙනම් භව හැදුනා කියන්නේ ඔක්කොම ඉවරයි ජීවිතේ. හරියට පිළිකාව හැදුනා වගේ තමයි සාමාන්‍ය මිනිස්සුෙකුට. දැන් පිළිකාව හැදුනොත් ඔක්කොම ඉවරයි, පුතේ මැරෙන්න තමයි. ඒත් හැදුනොත් ඔක්කොම ඉවරයි, පුතේ මැරෙන්න තමයි වෙන්නේ. කියනවද නැද්ද? අන්න ඒ වගේ භව හැදුනා කියලා කියන්නේ. දැන් ඉන් ජාතිය හැදෙනවා. ජාතිය හැදුනා කියන්නේ ජරා මරණයට යද්දි මහා ගිනි ගැනින්න හට ගන්නවා. එනම් භවට හේතු භව දැක්කා, භව දුක භව දැක්කා. පින්විතනේ භව දුක දැක්කා, භව දුකට හේතුව දැක්කා. භව දුකට හේතු වශයෙන් උනේ මොකද්ද? මේ සංයෝග වීම. ඒ කියන්නේ පින්විතනේ ආසන්නයෙන් ඇසුරටපත් වීම. ආසන්නයෙන් ඇසුරටපත් වෙනකොට මොකද වෙන්නේ පින්විතනේ? අර භව ශක්තියට පුළුවන් වෙනවා. ඒකේ තියෙන අණු පරමාණු වෙනස් කරලා ඒ බවට පත් කරන්න. දැන් උදාහරණයක් ගමු, ජීවිත උදාහරණයක්. ඔබගේ දරුවා. ඔබගේ දරුවා දකින්නවා අයියලා කට්ටියක් ඉන්නවා. ඒ අයියලා කට්ටිය සිගරට් බීලා දුම් වලලු වලලු අරිනවා. ගංජා ගහලා තැන් තැන් වල වැටිලා ඉන්නවා. කුණු හර්ප කියනවා. යන ගෑනු ළමයින්ට විහිළු කරනවා. පිරි ළමයින්ට ගහනවා. ඕවා දකින්නකොට තේරෙන්නේ ඔන්න දරුවා මුලින් මේකට ඇලෙනවා. ඒගොල්ලන්ගේ ඒ ස්වභාවයට ඇලෙනවා. ඇලුනට පස්සේ එයා ඊට පස්සේ එයාට ප්‍රියතාවයක් එනවා පින්වතුනි. ඒ ඇලිච්ච අයත් එක්ක මකෙන්නද? නිතර ඇසුරු කරන්න. අන්න ආසන්නයෙන් ඇසුරු කරන්න ගන්නවා. ආසන්න ඇසුරටපත් වෙනවා. ආසන්න ඇසුරටපත් වෙච්ච ගමන් පින්වදෙනි ඒ භවටපත් වෙනවා. ඒ බවට පත් වෙච්ච කෙනා ගංජකාරයෙක් තමයි. හිතත් ඔහොමයි. මුnde මුලේ ඉඳලා හිත හැදීගෙන ආවා. හිත හැදුනේ එක දෙයක් ගොඩනගීම උදෙසා. මොන් හිත හැදෙන්නේ අවිද්‍යාවෙන්නේ. අවිද්‍යාවෙන් තමයි හිත හදවන්නේ. මේක අපි ඒ ළඟට ගිහිල්ලා කතා කරමු. අවිද්‍යාවෙන් තමයි හිත හදවන්නේ. දැන් මොකද කරන්නේ? අර භව ශක්තියෙන් භව බවට පරිවර්තනය කරන්න නම් පින්වතුනි සංයෝග වෙලා ඉන්න ඕනේ. එහෙනම් දැන් මේ සංයෝග වුණා මොනවද පින්වතුනි? මේ රූප වේදනා සංඥා සංකාර විඥාන ටික හිතත් එක්ක සංයෝග වුණා. මේ සංයෝග වීම නොවෙන්න භව ශක්තියට බෑ පින්වතුනි. ඒක බවක් බවට පරිවර්තනය කරනවා. බවක් බවට පරිවර්තනය වුණොත් ඒක තුළින් අන්‍ය જાතියක් හදන්න බෑ. ඒ જાතියමයි හැදෙන්න ඕනේ. එහෙනම් જાතියක් බවට පරිවර්තනය වෙනවා ඊට පස්සේ. ඊට පස්සේ ජරා මරණික දුක දැනෙන්න පටන් ගන්නවා. එහෙනම් ජරා මරණ දුකාවේ කවුරු ප්‍රත්‍යෙන්ද? જાති ප්‍රත්‍යෙන්. જાති දුකාවේ කවුරු ප්‍රත්‍යෙන්ද? භව ප්‍රත්‍යෙන්. භව දුකාවේ කවුරු ප්‍රත්‍යෙන්ද? උපාදාන ප්‍රත්‍යෙන්. උපාදාන නොවුනොත් සංයෝග නොවුනොත් ඒ කියන්නේ මේ කෝප්පේ එකයි අනික කෝප්පේ එකයි. එහෙනම් කවදාවත් අන්න පරමාණු ඒකට එකතු කරන්න ශක්තියට බෑ. වැටුණාද? හොඳටම වැටුණාද? හරි. එහෙනම් තව හතරක් ඉගෙන ගන්න බලන්න. භව දුක දකී. භව දුක දැක්කද? දැක්කද නැද්ද? දැක්කා. භව දුක දකී. භව දුකට හේතුව දකී. මොකද හේතුව? උපාදාන. ඒ කියන්නේ උපාදාන ප්‍රත්‍යයෙන් භව වෙන භව දකී. උපාදාන නිරෝධ වුණොත් භව නිරෝධ වෙන භව දකී. භව නිරෝධ ගාමිනී පටිපදාව දකී. තව හතරක් හරි. මොන 12ක් ඉවරයි. තේරුණාද 12? හරි. එහෙනම් හොඳ වතුර ටිකක් ගෙන බීලා හොඳ උස්මක් හෙම ගන්න බෑ. වතුර නැත්තම් මම බොන්න. ආයිඩියා ෆ්‍රෙෂ් වෙන්න වෙන වතුර ටිකක් ගෙන බීලා. තේනයි අනිතයි කමන්න. ආය මුලින්ද නේද? භව දුක දකින්නේ. මොකද මුලින්ම දකින්නේ? ජරා මරණ දුක දකි. ජාති ප්‍රත්‍යයෙන් ජරා මරණ වෙන බව දකි. ජාති නිරෝධයෙන් ජරා මරණ නිරෝධ වෙන බව දකි. ජරා මරණ නිරෝධ ගාමිනී පටිපදාව දකි. ඊට පස්සේ ජාති දුක දකි. භව ප්‍රත්‍යයෙන් ජාති වෙන බව දකි. භව නිරෝධයෙන් ජාති නිරෝධ වන බව දකී. ජාති නිරෝධ ගාමිනී පටිපදාව දකී. මොකද? ආයි කියන්න බලන්න. ජාති දුක දකී. භව ප්‍රත්‍යයෙන් ජාති දකී. ජාති වෙන බව දකී. භව නිරෝධයෙන් ජාති නිරෝධ වන බව දකී. ඊට පස්සේ ජාති නිරෝධ ගාමිනී පටිපදාව දකි. මොකද දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව තමයි දකින්න ඕනේ. එතකොට දුක්ඛ බවට පත් වුනේ මොකද්ද? ජාතිය. මේ වෙලාවේ ජාතිය. චතුරාර්ය සත්‍යය ඇප්ලයි වෙන්නේ. දුකයි. දුකට හේතුවයි. දුක නැති කිරීමයි. දුක නැති කිරීමේ මාර්ගයයි. පුංචි කාලේ ඉගෙන ගත්තේ. ඒ ස්වභාවය තමයි ඔය යන්නේ. 11 කාරණාවක් තියෙනවා. ඒ 11 කාරණා තුළ ඔය හතර ආකාරය ඇප්ලයි වෙනකොට 44 ආකාර පටිච්ච සමුප්පාද ඥාන දර්ශනේ පහළ වෙනවා. අපි ඉහළ බලමු එන. හරි. එහෙමනම් භව දුක දකි ජාති ප්‍රත්‍යයෙන් නේද? එහෙනම් භව දුක දකි උපාදාන ප්‍රත්‍යයෙන් භව දකි භව වෙන භව දකි. එතකොට උපාදාන නිරෝධයෙන් භව නිරෝධ වෙන භව දකි භව නිරෝධ ගාමිනී පටිපදාව දකි. හරි. දැන් උපාදාන කියන එක තේරුණා. එහෙනම් දැන් උපාදාන කිව්වේ සංයෝග වුණා. වැටුණානේ ඔක්කොම. ඔය සංයෝගයේ හටගත්ත කියලා කියන්නේ ඉවරයි සින්න. එහෙනම් ඔබගේ දරුවා බල්ලොත් එක්ක සංයෝග වුණා නම් මැකි දරුවා තමයි නැකිටින්නේ මතක තියාගන්න. හරිනේ බල්ලොත් එක්ක නිදාගත්තොත් මැක්කොත් එක්ක තමයි නැකිටින්න වෙන්නේ කියලා අහලා තියෙනවා අපි. ආ. එහෙනම් සංයෝග වුණා නම් පින්විතනි අනිවාර්යයෙන්ම අසත්පුරුෂයෙක් එක්ක යන කුඩු කාර්යොත් එක්ක සංයෝග වුණා නම් දරුවා ඒ සංයෝග වෙන්නේ නිකන් නෙමෙයි පින්විතනි හොඳට මතක තියාගන්න. සංයෝග වෙන්නේ එයාට තණ්හා වෙලා. එයා තණ්හා වෙලා තමයි ওই සංයෝග වෙන්නේ. ඔබ සංයෝගෙ බින්දින්න හදන්නේ කවදක්වත් ඒක කරන්න බෑ. අඩුම තරමේ පින්විතනි නිවන් නොදැක්කත් ජීවත් වෙන හැටි හරි ඉගෙන ගනි ඔබ මේක හරියට තේරුම් ගත්තා. ඒ කියන්නේ ඔබගේ දුව යකොල්ලෙක් එක්ක යාළුවෙයි. එහෙනම් ඔබ කියන්නේ මොකද්ද? ඕක කුඩුකාරයෙක්. ඕකුන් අඩු කුලෙයුන්. දැන් හරියනවද? හරියනවද? නෑ නෑ. ඔබ හදන්නේ සංයෝගය කඩන්න. සංයෝගය කඩන්න බෑ සින්. සංයෝග වෙලා තියෙන තව එකක් නිසා. ඒක වෙලා තියෙන තවත් එකක් නිසා. ඒක වෙලා තියෙන තවත් එකක් නිසා. මැද්දෙන් බින්දින්න බෑ මේක. අවශ්‍ය තැනට ගිහිල්ලා බින්දින්න ඕනේ. මේවා අපි කියලා තියෙන බින්දින හැටි. කෙටි ක්‍රමේ අපි මෙච්චරක කතා කරන් ආයේ මේ දැන් දික්කම යන්නේ. එහෙනම් හිතන්න හැමපම මේ අලුත් පාරකට හැරෙව්වා කියලා එමු. හාඳුනේ මෙච්චර හොඳට අරන් ඇවිලයි එකපාර අලුත් පාරකට හැරෙව්වේ. අලුත් පාරකට හැරෙව්වද? නෑ නෑ නෑ. එකම දේ මේ කතා කරන්නේ. උත්සාහ කරමු තේරුම් ගන්න. මේක තේරුණාට පස්සේ බෙවෙන්නේ ඔබට නැගෙන ප්‍රීතිය මෙච්චරයි කියලා කියන්න බැරිද? තේරුණොත්. මෙච්චරයි කියලා කියන්න බැරිද? ඒසා මහා ප්‍රීතියක් ජනිත වෙනවා කියන්නේ මේක තේරෙන පටන් ගන්නකොට. ඒවට තමයි නිර්ආමිත ප්‍රීතිය කියන්නේ. හිතර බාන්නේ යම් දවසක පින්වදෙනි අරිහත් ඵල සුවේ විඳිනවා කියන්නේ ඔබ දැන් මේ වෙලාවේ මේ අත පෙලෙනවනේ නේද? ඒකට අපි ඉමුන්නේ. කියන්නේ ඒක අපිට ගානක් නැහැ නේ නේද? නෝ පෙලෙනවනේ. දැන් හිතර බාන්නේ ඒකත් නැති වුණොත් එහෙම අරිහත් ඵලෙදි නැති වෙනවා කියලා නෙමෙයි කියන්නේ මේ හිතේ පෙලීම සම්පූර්ණයෙන්මක් වෙනවද? නැතේ. හිතලා බලන්න මොන තරම් මානසික සහනයක් තියෙද කියලා. එහෙනම් මට කියන්න දෙන්න, ඔබට සැප වේදනාවක් එනකොට, يعني ඔබ කැමති දේ ඉෂ්ට වුණා, ඔබට සැප වේදනාවක් ආවා, ඒ සැප වේදනාවේ සැපේද අරිහත් ඵල සුවේද පින්විතනි? වඩා සැප. අරිහත් ඵල සුවේ. එහෙනම් පින්විතනි ඔබ පාටි එකට ගිහිල්ලා dance කරන්නේ සතුටින් කිව්වනේ. හරි. ඒිට වඩා සුවයි කියලා පිළිගන්නවද අරිහත් ඵල සුවේ? පිළිගන්නවද නැද්ද? ඉතින් එහෙනම් හොඳ සුවයට යන්න. එහා ගෙදර මිනිහා කාර් එකක් ගෙනහම ඔබ ලොරියක් ගේන්න ගෙදරට උන්ට ලොකු එකක් අපි ගේන්න ඕනේ කියලා. ඒ ඔබ හැමදෙස්සෙම ඊට වඩා හොඳ එකක් නෙ හොයන්නේ. ඉතින් ඊට වඩා හොඳ එකක් තියෙන බව දැන් ඔප්පු වුණා නම් දැන් මොකද කරන්නේ? ඒක ගන්න. ඉතින් ඒක ගන්නවද? කාර් එකක් සුවයි කියලා හිතුනට පස්සේ පින්වදින කාර් එකක් ගන්න අන්ත දුක ඉන්නේ නැද්ද ඔබ? එරෑ එළි වෙනකම් වැඩ කරේ නැද්ද? නෝනායි මහත්තයා දෙන්නම එකතු වෙලා. හොර මෙර වංචා කරගෙන මොනවා කර කර හරි කාර් එකක් ගත්තේ අන්තිමට. ඒකට කොච්චර මහන්සි වුණාද? එහෙනම් මේකදී මේක සැපයි නම් ඔය ඔක්කොටම වඩා මේකට මහන්සි වෙන. සැපේ උදේසම මහන්සි වෙන. ඒක උත්තරීතර සැප. ආයි මෙතනින් ඉහළට තව සැපයක් පණවන්න බෑ මේ ලෝකේ. මේක තමයි සැප. ඒ සැපේ උදෙසම හන්ති නැහැ මේ කෙනා. හරි. යම් බලන්න එහෙනම් අපසර. එහෙනම් ඔබ දන්නවා පින්වදෙනි සංයෝග වුණොත් භව ශක්තියට පුළුවන් වෙනවා ඒකට අනුකූලව නම්මන්න. ඒකට අනුකූලව නැම්මුවා කියලා කියන්නේ. දැන් ඉතින් වෙන එකක් හදන්න බෑ ආයි. දැන් හැදෙන්නේ ඒ જાතියම තමයි. ඒ භවට අදාළ જાතිය ව්‍යුත්පන්න වෙනවා. ඔන්න මම මේක ඉන්න බව දැනෙනවා. ජරා මරණට ගිය ගමන් ඔන්න අර ගින්න හට ගන්නවා. එහෙනම් පින්විතනි මේ සංයෝග වෙන්නේ නෑ නිකන්. ඔබගේ දරුවා ඔය යාළුව ටික ඇසුරු කරන්නේ නිකන් නෙමෙයි. මොකක් නිසාද? ඒ ගති ආකර්ෂණය නිසා. ඒ කියන්නේ ඒ කුඩුකාරයන්ගේ ගති පැවතුම් වලට ඔබගේ දරුවා කැමතියි. කුඩුකාරයන්ගේ ගති පැවතුම් වලට ඔබගේ දරුවා කැමතියි. ඒක නිසයි එයා ඔය සංයෝග වෙලා ඉන්නේ. ඒක නිසයි දැන් දරුවා කුඩු ගහන බවටපත් වෙලා තියෙන්නේ. කුඩුකාරයෝ බවට. ඒක නිසයි දරුවා දැන් කුඩු ගහන්නේ. දුව කොල්ලෙක්ගේ යාළු වෙලා සංයෝග වෙලා ඉන්නේ. දැන් පෙම්වති කියන ಜಾතිය තමයි ආ ඉන්නේ. පෙම්වති කියන ಜಾති හටගත්තේ කොහොමද? පෙම්වති බව නිසා. පෙම්වති බව හටගත්තේ කොහොමද? සංයෝග වීම නිසා. සංයෝග උනේ ඇයි? කැමති නිසා. එනේ ළමයාට කැමති ඔබගේ දුව. ඒ ළමයාගේ මොනවා හරි ටිකක් තියෙනවා ඔබගේ දුව කැමති. එන්නේ කැමති ටිකට තමයි ඔය සංයෝග වුනේ. අන්නේ කැමති ටිකට තමයි කැමති ටිකත් එක තමයි භව වුනේ. අන්න ඒක නිසා තමයි ඔය පෙම්බති කියන જાතියේ ඔය ඉපදෙලා ඉන්නේ දුව. වැටුණාද? දැන් කැමැත්ත එහෙම නැති කරන්න පුළුවන්. ඔබ හදන්නේ කැමැත්ත නැති කරන්න. ඔහා අඩු කුලේක ඔකුණ අපිට ගැළපෙනවද? උන්ගේ තාත්තා මිනිමරුවෙක්. උන්ගේ අම්මා පාරක් ගන්න යනවා ගෑණි. අර වචනේ කියලා කියන්නේ. දැන් කියන්නේ කියලා මොකද්ද කරන්න හදන්නේ? අර කැමැත්ත නැති කරන්න. ඒකනේ එහෙම නැති කරන්න බෑ. මොන කැමැත්ත කියන්නේ? හේතුවක ඵලයක්. හේතුවක ඵලය හොයලා හේතුවක ඵලයක් නම් හේතුවයි නිරුද්ධ කරන්න ඕනේ, ඵලය නිරුද්ධ කරන්න බෑ. හරි. එහෙමනම් දැන් උපාදාන කියන එක දුක බව දැක්කද නැද්ද? උපාදාන දුකද නැද්ද? දැන් දුකයි නම් මොකටද උපාදාන කරගත්තේ? හ්ම්? දුකයි නම් මොකටද උපාදාන කරගත්තේ? කවුද උපාදාන කරගත්තේ? හ්ම්? කවුද උපාදාන කරගත්තේ? එහෙම එකක් නැහැ. සංයෝග වුණා. සංයෝග වුණේ ඇයි කියලා හොයලා බලන්න ඕනේ. මිසක් සංයෝගුනේ කවුද කියලා හොයන්න බෑ. සෝඩියමුයි ක්ලෝරීනුයි සංයෝග වුණා. කවුද සංයෝග වුණේ? කවුද සංයෝග වුණේ? එහෙම එකක් කියන්න පුළුවන්ද? එහෙම එකක් කියන්න බෑ. සෝඩියමුයි ක්ලෝරීනුයි සංයෝග වුණා. කවුද උනේ කියලා කියන්නේ එක? එතන නෑ. එහෙමද ක්‍රියාදාමයන්? ක්‍රියාදාමයේ තත්ත්වෙ පනව ගන්නේ මොකටද? අමාරුයි තමයි. ඇයි? ඒකමනේ ඔළුවේ තියෙන්නේ. ඇයි මේ හිතන එකත් හිතන්නේ? ආ මට තේරෙනවා මේක. ඕකයි වැඩි. දැන් මේක අහගෙන ඉඳලා ඔබ දැන් මේක හිතනවනේ, හිතන කොටත් හිතන්නේ. ඒක මට තේරෙනවා. ඒක වෙන්නේ ඔන්නේ කැලේ කඩා ගන්න තමයි අමාරු. සමහර හොඳට මනසික අරගෙන කඩමු කොහොමද ඉතින් මේක. නూరు වගේ දැනෙන්නේ ඒක නිසා වින්දද? හැමදෙස්සෙම මම එක් පවත්තන නිසා වින්දනේ. හැමදෙස්සෙම හොයනවා කො 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 පුද්ගලයා කො කො. දැන් වතුර ටිකක් මෙතන වැටිලා දිනනවා. ඔබ අහන්නේ මොකද්ද? කෙලිම අහන්නේ මොකද්ද? කවුද මෙතන වතුර හැදුවේ? ඉතින් පියදනේ දැන් ඔහොම අහන්න පටන් අරන් කොයි කාලයක් වෙනවද? ඈ අනන්ත කාල පරාසයක් වෙනවා. මතකයිනේ කොච්චර කල්ප ගණක් ඔබ ජීවත් වුණාද? කොහ? උදේන්න ඕනේ. ඊයේ උදේම කිව්ව දේශනාව. ගංගානම් නදිය මුලකේනවල ඉඳලා අගහෙරවලට යනකන් තියෙන වැලි ටික එකතු කළොත් එහෙම ඒ වැලි කැට ගාන ඉවර වෙනවා. ඒත් කල්ප ගාන ඉවර වෙන්නේ නෑ අපි ජීවත් වෙච්ච කියා. එන ඔය හැමතැනම අරන් ආවේ මොකක් මොකක් කියලාද? මම මෙයා අරයා 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 මෙයා ඔවෙන් තමයි ආවේ. ඒක නිසා දැන් එකපාරට මේක කියනකොට පින්විතනේ මේක ගෝචර වෙන්නේ නැති තරම්. හැමනම් මේක දැන් පුරුදු කරමු. ඒක තමයි කරන් තියෙන්නේ. හරි. එහෙමනම් දැන් මේ සංයෝග වෙන්න නම් පින්විතනේ ඉස්සෙල්ලා ආකර්ෂණය වෙන්න ඕනේ. එහෙනම් තණ්හා කියන ස්වභාවයට එන්න ඕනේ. ඒ කියන්නේ පින්විතනේ ඒ තැනට හා වෙන්න ඕනේ. ඒ තැනට හා වෙච්ච ගමන් මොකද වෙන්නේ? ඔන්න සංයෝගේ හට ගන්නවා. සංයෝගේ හටගත්ත ගමන් මොකද වෙන්නේ? අනුපරමාණු සකස් වීම තුළ අර ශක්තියෙන් නමල ගන්නවා පින්විතනේ. ඔන්න බව හැදුනා. බව හැදිච්ච ගමන් ජාතියක් වගේ, ඒ කියන්නේ මමෙක් ඉන්නවා වගේ දැනෙන්න පටන් ගන්නවා. ඉන්දියාපේ වක් කරනකම් පින්විතනේ. ඉන්දියාපේ ජාතිය නෙමෙයිනේ. හැබැයි දැන් ඉන් බලන්න ඉන්දියාප බව කොතන තිබුණේ? මිස්වනේ අනල ඔක්කොම කරලා ඉවරලා අතිනුත් අරගෙන බලලා හොඳයි. දැන් මොකද වෙන්නේ? ඔන්නේ ඉන්දියාප බව. දැන් ඉන්දියාප බව හැදුනට පස්සේ පින්විතනේ දැන් ඕකෙන් ආප්ප හදන්න බෑ. ඒකයි කිව්වේ. හැබැයි තාම ඉන්දියාප හැදිලත් නැහැ. දැන් වංගෙඩිට දාලා මිරිකුවට පස්සේ රැළලා ලැබිදලි වෙලා ඔබ කරකෝල ගන්නකොට මොකද වෙන්නේ? ඕන්න ඉන්දියාප්ප ජාතිය හැදුනා. මේ ඉන්දියාප්ප ජාතියේ ඉන්දියාප්ප බවයි අතර පොඩි වෙනසයි තියෙන්නේ. ඉන්දියාප්ප බව කියලා කියන්නේ ඒ ස්වභාවය, ඉන්දියාප්ප ස්වභාවය. ඉන්දියාප්ප ජාතිය කියලා කියන්නේ ඒ ස්වභාවයට ඒ නම්්‍යතාවය ඇති වෙලා ඒකට අදාළව හටගත්ත ඵලය. ඉන්දියාප්ප ජාතිය. නෝදා ඉන්දියාප්ප ජාතිය කියන්නේ නෙමෙයි කතා කරන්නේ. නමුත් මම මේ උදාහරණයක් විදිහට මේ අරන් එන්නේ අපිට. එහෙනම් බව කියන ස්වභාවය හැදිච්ච ගමන් ඒකයි ජාතිය අතර වෙනස තමයි. පිටින් අතන නම්්‍යතාවයටපත් වෙලා තියෙනවා. දැන් වෙන එකක් හදන්නම බෑ ඒකෙන්. එහෙනම් අන්නේ නම්්‍යතාවයට අදාළව රූපණේ වෙලා එන ස්වභාවය තමයි මේ තියෙන්නේ. ජාතිය කියලා. වැටහුණාද? ඒ නම්්‍යතාවයට අදාළව දැන් ෂේප් වෙනවා. හැඩගැන්වෙනවා. අන්න ඒක තමයි ජාතිය දැන්. ඉතින් ඒකට හැරෙන්න වෙන එකකට හැඩගන්නන්න බෑ දැන් මේක. මොකද එතනටම ඇවිදින්න ඉවරයි. එහෙනම් කිව්වේ බව කියන තැනට ආපු ගම. ආයි කට උත්තර නෑ. දැන් ඉතින් ජාතිය හැදෙන හැරෙන්න වෙන දෙයක් නෑ. දරුවා දලාවතේ ගිහිල්ලා ආපු ගමන් ඉතින් කරන්න දෙයක් නැහැ. බන්දර දෙනව හැරෙන්න. එහෙම නේද මිනිස්සු කියන්නේ? දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. කරගන්න ඕනේ ඔක්කොම කරගෙන ඉවරයි. ඕන් ඔය බන්දර දෙමු. දැන් වෙනෙහිකට බන්දන්න පුළුවන්ද? නැහැ, බව වෙලා ඉවරයි. දැන් ආයි වෙනෙහිකට බන්දන්න බෑ. දැන් ඒකටම තමයි බන්දර දෙන්න වෙන්නේ. වැඩ හොනාද? එක එක උදාහරණ වලින් ගේන්නේ. එහෙනම් ඔන්න ඔය බව ස්වභාවය හදිච්ච ගමන් ජාතිය විඋත්පන්න වෙනවා. ජාති විඋත්පන්න වෙච්ච ගමන් ජරා මරණය කියන එක දුකක් බවට පත් වෙනවා. එහෙනම් ජරා මරණ දුකට හේතුව ජාතිය, ජාතියට ජාති දුකට හේතුව මොකද්ද? බව. බව දුකට හේතුව උපාදාන, සංයෝග වීම. සංයෝග වීම දුකට හේතුව ඇලීම, තණ්හා වීම, ඒ තණ්හා වීම. එතන දැනගම් වැටුණා. හොඳටම එන අපි ඥාන හතර ගම් බලන්න. උපාදාන දුක දකි. දැන් උපාදාන දුකක් ඉදිරිය දැක්කද? දැන් උපාදාන වුණොත් මොකද වෙන්නේ පින්විතනේ? පිටේ ගෝණිය බැඳෙනවා නේද? ඈ? අම්මා ඔළුව අත ගෑව ඒ ගමන් දෙන්නේ. අම්මා ඔළුව අත ගෑපු ගමන් මල්ලි අඬනවා, මල්ලි අඬිච්ච ගමන් තාත්තා ගහනවා. එහෙනම් අම්මා ඔළුව අත ගන්න එක මහා දුකයක්. ඒක විඳින එකක් නෙමෙයි. විඳිනකොට නම් දැනෙන්නේ පුදුම සතුට සාහනයක් තියෙන අම ඔළුවත ගෑවා. නමුත් දකින දුකේ තියෙනවා ඉවරයි. අම ඔළුවත ගෑවා දැන් අරු අඬනවා. අඬපු ගමන් පිටට පාර වදිනවා. එහෙනම් ඔබ කියනවා නම් ඔළුවත ගන්න කියලා. ඈ කියනද? නෑ. ඔබ කියන්නේ නැත ගන්න එපා කියලා. ඇයි? ඔළුව අත ගන්න එක දුකක් නිසා. මොට්ටිය උන්ට වැටෙන්නේ නැහැ. හදනවද නේද? මොට්ටිය කියලා කියන්නේ පුතග්ජන ස්වභාවය. මේ උපරිමයට ගියේ පිරිස මේක වැටෙන්නේ නැහැ බින්දුනේ. අම්මා ඔළුව අත ගන්න එක දුකක් වෙන්නේ කොහොමද කියලා ඒකුන් අහන්නේ. ඒක සැප වේදනාව දුකක් වෙන්නේ කොහොමද කියලා අහන්නේ. අතේ දෙබඳින එක හරි ෂෝක් කියලා නේකුන් හිතන් ඉන්නේ. හොයපුම කෙල්ල හම්බුණා කියලා උඩ පයින්නවා. ඉතින් ඒකට සැප වේදනාවක් කැවිදilla. ඉතින් සැප වේදනාව සැපයි කියලා එකගෙ හිතේ. වෙච්චරනේ විඳින්න පුළුවන්. ඉතින් බල්ලටත් හොයපෝ බැල්ලි හම්බුණා. ඉතින් බල්ලත් උඩ පහිනවා. ඔය රැලකන යන කාලේ දැකන නැද්ද? පස්සෙන් ගිහිල්ලා අනිත් බල්ලෝ කාලා ඔක්කොම කළා. අනිත් බල්ලන් කන් නැහැ. ඔක්කොම ලේ පිරාගෙන අන්තිමට බල්ල ජයග්‍රහණය කළා. මොකද්ද? කැමැතිම බැල්ලිය හම්බුණා. බල්ලත් ප්‍රීතිය විඳිනවා. මිනිසුත් ඔහොමම තමයි පේන්නේ. කරුමෙට ඌට බල්ලා කියනවා. අනිත් ඒ උන්ට මිනිසු කියනවා. හැබැයි මේක විතරයි එහෙම කියන්නේ කියලා මට හොඳටම විශ්වාසයි පේන්නේ. මොකද තාත්තා හරිම disappointed ගත්ත තීරණය සම්බන්ධ. මේ මගේ දරුවට අපරාදේ මම මේ මනුස්ස ජීවිතේ දුන්නේ. මට මේක නිසා මහා පුදුම පීඩාවක මෝ ඉන්නේ. කියලා මොකද කරන්නේ? ඊළඟ පාර චාල්ස් ඩාවින්ගේ නෙමෙයි තාත්තාගේ පරිණාමවාදයට පත් කරනවා. ඉස්සර ගාද දෙක මෙමින් තියලා ඊට පස්සේ වර්ගේ දිග අරිනවා. හරි. එහෙනම් හොඳට තේරුම් ගන්න. දැන් මේ සැප වේදනා නෙමෙයි. දුක් වේදනා විඳිනවා. ඒ විඳින ඒවා ගැන නෙමෙයි කියන්නේ. වැටහෙනව නේද එහෙනම් ඔක්කොම හොඳටම? හොඳටම වැටහෙනව නේද? හරි. නවතන්න ඕනේද? නැන්? වැඩේනවනේ ඔක්කොටම. ගඟට ඉනි කපන වෙලාවට කියන්න. ඔල මොල ගෙඩි රත් වෙලා දවදුරට බෑ වගේ දැනනකොට කියන්න. දැන් එහෙනම් දැන් මේ සංයෝගෙ වෙන්න හේතු උනේ මොකද්ද? ආකර්ෂණේ වීම. ආකර්ෂණේ වුණාම සංයෝග වුණා. සංයෝග වුණාම අනුපරමාණු හැකසුණා. ඒකට නම් වෙලා ඒ නම් වෙච්ච එකට අනුකූලව ජාතිය හටගත්තා. ඒ જાතිය හටගත්තාම ජරා මරණය කියන එක දුකක් බවට පත් වුණා. ජරා මරණය කියන එක දුකක් නෙමෙයි බින්දුනේ ජනා මරණය දුකක් බවට පත් වෙන්නේ જાතිය නිසා. හොඳට මතක තියාගන්න. ජරා මරණ දුක දකී කියලා කිව්වේ ඒක නිසා බින්දුනේ. ජරා මරණ කියන දුකට පත් වෙන්නේ જાතිය නිසා. જાතිය දුකක් බවට පත් උනේ බව නිසා. බව හැදුනේ උපාදාන නිසා. උපාදාන හැදුනේ තණ්හා නිසා. එහෙනම් අර කියපු අන්තිමට හටගන්න අර මහ ගිනි જાතිය හටගන්න එක එක පුංචි කොටස් මේ තියෙනවා. ඔය ඔක්කොම දුක කොටස්. හරි. දැන් එහෙනම් අපි ඇවිදින්න තියෙනවා තණ්හා ගාවට එනකම්. වැටුණාද? හරි. තණ්හා වෙන්න. ඒ තණ්හා වෙන්න නම් පින්වතුනි. මොකද වෙන්නේ? රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පහ මනේ මක් වෙන්න ඕනේද? මනස් එක්ක මේ ආකර්ෂණය වෙන්න නම් පින්වදනේ මක් වෙන්න ඕනේද? මනස් එක්ක ඇල සම්බන්ධ වෙන්න ඕනේ. ඒ සම්බන්ධ වෙච්ච බව මක් වෙන්න ඕනේද? දැනෙන්න ඕනේ. දැන්ට අපි නිස්සලයන් වැඩිය තොරතුරු හොයන්න යන්න එපා. දුක් ගැන එහෙම වැඩිය තොරතුරු හොයන්න යන්න එපා. 108 ආකාර දුක් ගැන සතගතන වශයෙන් දේශනා කරලා දිනවා. ඒක කොහොමද යන්න එපා. යන්තම් අල්ලගෙන යම් මේ ටික. මොකද අපිට අවශ්‍ය වෙන්නේ මූලික මූල ධර්මය ගන්න විතරයි. ඉතින් යාර මොකුත් ඕනේ නැහැ. එහෙනම් පින්විතනි වේදනා වෙච්ච ගම. වේදනා කියන ස්වභාවයේ හටගත්ත ගම. මක් වෙනවද? තණ්හා කියන ස්වභාවයේ හටගන්න. ඒ කියන්නේ ඒ තැනට හා වෙනවා. වේදනා ස්වභාවය හටගත්ත ගමන් මොකද වෙන්නේ? ඒ තැනට හා වෙනවා. ඒ තැනට හා වුණොත් සංයෝග වෙනවා. සංයෝග වුණොත් භව ශක්තියට අනුකූල වෙලා භව වෙනවා. භව වුණොත් ජාති වෙනවා. ජාති වුණොත් ජරා මරණ දුක හට ගන්නවා. එහෙනම් දැන් මේ කියන ආකර්ෂණය හටගන්නේ පින්වතුනි මක්ුණොත්ද? වේදනා කියන ස්වභාවයටපත් වුණාම. ඒ කියන්නේ මේ වීම දැනෙන්න ගත්ත ගම ඒක පින්වතුනි සැප වෙන්නත් පුළුවන්. දුක් වෙන්නත් පුළුවන්. උපේක්ෂා වෙන්නත් පුළුවන්. සැප වීම උනත් දුක් වීම උනත් උපේක්ෂා වීම උනත් පින්වතුනි දැනිච්ච ගමන් ඒ පහට හා වෙනවා. දැන් උතන්දී මට පොඩ්ඩක් තව පස්සට ගිහිල්ලා තියෙන එකක් අරන් එන්න වෙනවා ඔබට මේක තේරුම් කරන්න. ඒ තමයි පින්වතුනි ඔබ හිතාගෙන ඉන්න ආස්වාදයි සැපයි සාරයි කියලා හිතාගෙන ඉන්න පහක් තියෙනවනේ මේ ලෝකේ ඕනෙම එකක් සම්බන්ධ. දැන් මේක මෙහෙමට වඩා මේකට තව රෝස පාට රතු පාට වගේ මල් තිබ්බනම් හොඳයි වගේ හිතෙන්නේ නැද්ද? මේ පෝච්චියට එහෙම ගැලපෙන එහෙම ස්වභාවයක් දැනෙන්නේ නැද්ද? විශේෂයෙන් කාන්තාවය හිතට බලන්න නිකන්. පරිමිතරයි ඕන එකක්. ඉතින් මේක තව මෙහෙම තිබ්බනම් හොඳයි වගේ හිතෙනව නේද? එහෙනම් මේක දැක්ක ගමන් පින්වතුනි මේකේ හොඳ මේක වහිනවා හිතේ. එහෙනම් ඔබ මේ ආස්වාදයි සැපයි සාරයි කියලා ගත්ත රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ටිකක් තියෙනවා පින්වතුනි මේ ලෝකේ තියෙන හැම අරමුණක් උදෙසාම. මොකද ඔබ අරමුණු ගන්න පටන් ගත්තේ අද ඊයේ නෙමෙයි. ආස්වාදයි සැපයි සාරයි කියලා ගත්ත ඒවා තියෙනවා අනන්ත අප්‍රමාණ ප්‍රමාණයක්. එහෙනම් පින්වතුනි මෙන්න මේ වේදනා සත්‍ය මේ වේදනා තුන දැනෙනකොට ඔය තුනේ එකක් නේ දැනෙන්නේ. ඔය වේදනා තුන දැනෙනකොට පින්වතුනි මොකද වෙන්නේ? අන්න ඒ ඔබ හිතාගෙන ඉන්න රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ අර ආස්වාද සැප සාර කියලා හිතාගෙන ඉන්න අන්න අර පහට තමයි මක් වෙන්නේ ඇලෙන්නේ. එකක් පින්වතුනි සැප වේදනා විදිහට එනවා. අනික දුක් වේදනා විදිහට එනවා. අනික උපේක්ෂා වේදනා විදිහට එනවා. එහෙනම් මට කියන්න පින්වතුනි සැප දුක් උපේක්ෂා කියන ওই තුනක් හටගන්න පුළුවන් නම් ඔතන දෙකක් කම්පයා වෙනවද නැද්ද? දෙකක් සංසන්දනය කරන්නේ නැතුව ඔබට පුළුවන් ද සැප දුක කියන එක පනවන්න? බෑ. දැන් ඔබ කියනවා හරි උසයි නේද? දැන් උස කියන්නේ මොකක්ද? එහෙනම් උස කියන එක පින්වතුනි දෙන්නෙක් සංසන්දනය කරන්නේ නැතුව පනවන්න බෑ. ලංකාවයි ඉන්දියාවයි මැච් එකක් ගැහුවොත් ඒකෙන් වෙන්න පුළුවන් අවස්ථා කීයක් තියෙනවද? තුනක් තියෙනවා. එකක් ලංකාව දිනන්න පුළුවන්. අනිත් එක ඉන්දියාව දිනන්න පුළුවන්. මේ ඉන්දියාව පරදින්න පුළුවන්. ලංකාව දිනන්න පුළුවන්. අනික ඉන්දියාව පරදින්න පුළුවන්. එහෙම නැහැ නේද? දෙකම එකයි නේද? එහෙනම් මොකද්ද? ලංකාව දිනන්න පුළුවන්. එහෙම නැත්නම් ඉන්දියාව දිනන්න පුළුවන්. එහෙම නැත්නම් ඩ්‍රෝ වෙන්න පුළුවන්. ඔය තුන වෙන්න පුළුවන්. ලංකාව මැච් එකක් ගහනවා. වෙන්න පුළුවන් අවස්ථා මොනවාද? ලංකාව මැච් එකක් ගහනවා. වෙන්න පුළුවන් අවස්ථා මොකක්ද? ලංකාවෙන් බෝලර්ස්ලා බෝල් දානවා. ලංකාවෙන් බැට්ස්මන් කෙනෙක් බැට් කරනවා. ආ වෙන්න පුළුවන් අවස්ථා මොනවාද? මොකුත් නැහැ. වීමක් තියෙනවා. ඒගොල්ලෝ සෙල්ලම් කරනවද නැද්ද? දැන් අපි ප්‍රැක්ටිස් මැච් එකක් ගහනවා. ඒගොල්ලෝම ලංකාවේම ටීම් එක ප්‍රැක්ටිස් මැච් එකක් ගහනවා. 14ක් විතර එකතු වෙලා මේ දෙන්නේ දෙපැත්තේ ඉන්න නැත්නම් 13ක් එකතු වෙලා දෙන්නේ කිනා අනිත් 11 දෙනා ෆීල් කරනවා. හරි දෙන්නේ ගහනවා. ඒ දෙන අවුට් වෙනවා. අපි මෙලේ සෙල්ලම් කළේ. අපි මෙලේ සෙල්ලම් කළේ එහෙමයි නේද? ටීම් දෙකක් අරන් ගිහලා සෙල්ලම් කරනවා නේද? ගමේ උන්ට එකතු වුණා. ඒක දෙලා මොකද කළේ? ඉතින් දෙන්නේ බැට් කරනවා. නැත්නම් එක්කෙනෙක් බැට් කරනවා අනිත් අය ෆීල් කරනවා. ඒ අවුට් වුණාට පස්සේ ඊළඟ chance එක ඉන්න අනිත් එක්කෙනාට. හරිද? ওই විදිහට සෙල්ලම් කළේ. කවුද දිනන්නේ? මොන ගම දිනන්නේ? අපි ගමේ කෝල ටික හදලා මැච් එකක් ගැහුවා. මොන ගම දිනන්නේ? මොන ගමද පරදින්නේ? මොන මොකද ඩ්‍රෝ වෙන්නේ? එහෙම එකක් නෑ. එහෙනම් තංගු දෙන්නේ පිල් දෙකක් තිබුණොත්. ඔන්න ඔය පිල් දෙක නිසා තමයි ඔය ඔක්කොම ප්‍රශ්න හටගන්නේ. එහෙමද නැද්ද? දැන් ඉන්දියාවේ මැච් එකක් පැරදුනාට පස්සේ ගෙවල් ටික ඔක්කොම ගිනි දිනන්නේ නේද ගිහිල්ලා? මේ පාර තියෙන කියන්නේ නැද්ද නේද? ළඟදි මොකක් හරි දැච්චක් තිබ්බා නේද? මේ පාර තියෙන කියන්නේ නැද්ද? එහෙනම් ඉන්දියාවේ ඉන්දියාවත් එක්ක මැච් එකක් ගහනවා. දැන් ගෙවල් ගිනි දිනනවද? දැන් ප්‍රශ්න නෑ මොකද? ඇයි ඒකුණ දුක් වේදනාව හටගෙන නැහැ. දුක් වේදනාව හටගත්ත නිසා තමයි මක්කලේද ගිහිල්ලා. අර ක්‍රීඩක හැම ගෙවල් ලොකෝටම ගිනි තියලා දාන්නේ. දැන් ඉන්දියාවේ ටීම් එක 13 දෙනෙක් එකතු වෙලා දෙන්නෙක් බැට් කරනවා අනිත් අය බෝල් කරනවා. දැන් ඕකෙ මින්ගෙන් දුක් වේදනාව හටගන්න තැනක් තියෙනවද ඒගොල්ලන්ට? තියෙනවද? නැහැ. සැප වේදනාව හටගන්න තැනක් තියෙනවද? ඒත් නැහැ. උපේක්ෂා වේදනාව හටගන්න තැනක් තියෙනවද? ඒත් නැහැ. මොකද හේතුව මින්ගෙන් එකම එක. එකයි එන්නේ. අනිත් ඒවා නැහැ. එහෙනම් හොඳට මතක තියාගන්න මේ දෙකක් හැපෙන වෙලාවේදී මොකද වෙන්නේ? සැප දුක් උපේක්ෂා කියලා වේදනා තුනක් හට ගන්න පුළුවන්. ඒ දෙක හැපෙනවා කියලා කිව්වෙ මෙන්න මේ දෙක වෙනසනේ. එකක් මට ඕනේ එකක් ඕනේ එක, අනිත් එක විපාකය. එකක් ඕනේ එක. දැන් ඔබට ඕනේ දේවල් තියෙන. ඈ හරි ඕනේ දැන් ඔබ ඇත්ත එක පියා ගන්න. කියනවා මට කිරි ටොෆි ඕනේ. ගෙනත් දෙන්නම්. ඔය ඇත්ත එක පියාගෙන ඉන්න. දැන් ඔබට ඕනේ මොකද්ද? කිරි ටොෆි. ආ කට අරින්න. කියලා දැන් ඔබත් කට අරගෙන ඉන්නවා. මොකක් වෙන කන්ද ඉන්නේ දැන්? කිරි ටොෆි එක. ඔබට ඕනේ මොකද්ද? කිරි ටොෆි. දැන් අපි ගිහිල්ලා හොයලා 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 කුසිය හැමදාම හොයලා බලනවා නෑ කිරිටෝපි. අන්තිමට තියෙනවා කැවුම් කැල්ල. ඒ කැවුම් කැල්ල ගෙනල්ලා දානවා කඩට. ඕනකලේ මොකද්ද? විපාකෙන් හම්බුනේ මොකද්ද? ඕනකලේ කිරිටෝපි සම්බන්ධ පහ. විපාකෙන් හම්බුනේ මොකද්ද? කැවුම් සම්බන්ධ පහ. එහෙනම් දැන් මොන වේදනාවක් දෙන්නේ? මොන වේදනාවක් දෙන්නේ? දුක් වේදනාවක් එන්නේ. අපි කිරිටෝපි හොයන්න යනකම් අර ඇස් දෙක තියන කටත් තරම් ඉන්න වෙලාවේ මොකක්ද ආවේ? උපේක්ෂා වේදනාව. හම්බු වෙනකම් පෙලිපෙලි ඉන්නවා. දැන් කටට වැටේ, දැන් කටට වැටේ, දැන් කටට වැටේ කියලා ඉන්නවා. අපිට කිරිටෝපි හම්බුණා. අපි කිරිටෝපි දැම්ම කඩට. ඉල්ලුවේ මොනවද? කිරිටෝපි. දැම්මේ මොනවද අපි? කිරිටෝපි. එහෙනම් එයාට ඕනෙත් කිරිටෝපි පහ. පහ කියන්නේ මොනවද මේ? රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ. අවබෝධනීයනේ සම්බන්ධ. හරි. එයාට ඕනේ උනේත් ඔය පහ. අපි යාට දුන්නෙත් ඔය පහ. අපි යාට දුන්නා කියන්නේ විපාකෙට තමයි හම්බුනේ. ඉතින් අපි ගියා ගිහිල්ලා බලනකොට තිබ්බා. ඉතින් තිබ්බේ නැත්තම් කරබොත් එක වගේ එකකින් හම්බුනා නේද? ඕක තමයි ගෙහන කට්ට දාන්න වෙන්නේ. හම්බෙච්ච එකේ පැ අපි කට්ට දාන්න. දැන් පොඩි එකෙක් ඉන්නවා. ඌ මොකද කරන්නේ? ඔය අයියලාගෙන් ඉගෙනගෙන ඉඳලා. ඔය හුණු බෙදි පැකට් එක ගන්න නැත්නම් කඩල ඇර ටිකක් හරි ගෙනත් දෙහැල. උඩ දාලා ඌ කටල් දෙනවා. උඩ දැම්මා එකක් ඇල්ලුවා. අනිත් දෙක දැන් ඌ බලාපොරොත්තුෙන් ඉන්නේ කඩල. කඩල රස. අනිත් දෙක උඩ දානකොට උඩ ඉන්න හුණ බෙට්ටක් දැම්මා. දැන් මොකද වෙන්නේ? කඩල ඇටේ වැටෙන්න කලින් හුණු බෙට්ට කඩට වැන්නා. දැන් මොන වේදනාවක්ද එන්නේ? දුක් වේදනාවක්. ඇයි බලාපොරොත්තු උනේ කඩල වැන්නේ හුණු බෙට්ට? දුක් වේදනාවක්. එපාම කරපු වේදනාව නෙමෙයි දුක් වේදනාවක් කියන්නේ. දුක් වේදනාව හරි දුකයි නේද? දුක් වේදනාව හරි දුකයි නේද? ඒක නිසා තමයි පින්විතන ඔබ හම්බ කර කර මක් කරන්නේද? හුන ඔක්කොම අයින් කළා. කඩු ගැටුට දදා ඉන්නේ. ඔබ පුළුවන් තරම් හම්බ කර කර බලන්න පින්විතනි. ඔබ කැමති දේ ඔබට නොලැබී යන්න තියෙන අවකාශය සම්පූර්ණයෙන්ම මක් කරනවද? අඩු කරලා දානවා. හේතුව ඔබව දුස්තිගත කරලා තියෙනවා. දුක කියලා කියන්නේ ඔන්න ඔය කියන ඔය විඳින දුකට කියලා. සැපතින් මේ ලෝකේ සැරිසරන එක මහ පුදුම තෘප්තියක් කියලා. පුදුම සැපයක් කියලා. ඒක නිසා ඔබ මුළු ජීවිතේම කරන්නේ ක්‍රම හොයනවා පින්විතනේ. ඔබ හිතාගෙන ඉන්න දේ ඔබට ලබා ගන්න බැරි වෙන ටික අයින් කළා. ලබා ගන්න පුළුවන් ක්‍රමවේද නිතර ඇසුරු කරන්න. හොඳට බලන්න එහෙම නෙමෙයිද කියලා. අද මේ වෙනකන් ඔබගේ ජීවිතේ ඔය තැන නෙමෙයිද තිබුණේ කියලා. අද කියන්නේ ඔබ අහන්න පටන් ගන්න කල. ඇයි හිතාගෙන ඉන්නේ සැප වේදනාව පරිශෝක් කියලා. නමුත් ඔබ දන්නවා පින්විතනි වේදනා ආපු ගමන් ඒක සැපද දුකද උපේක්ෂාද කියලා අදාළ නැහැ. වේදනා ආපු ගමන් වේදනා එන්නෙම ඔබ දෙයකට කැමති. ඒ කියන්නේ දෙයක් ඕනේ. නමුත් විපාකෙට එන්නේ තව එකක්. දෙයක් ඕනේ විපාකේ එනවා. ඔය දෙක තමයි ඔය තියෙන්නේ. විපාක ඔබට එකක් ඕනේ විපාකේ එනවා. දැන් මේකද එහෙනම් ඒක හරියට මැච් එකක් ගහන්න කලින් ඔට්ටු දැම්මා වගේ. ලංකාවේ ඉන්දියාවේ මැච් එකක් ගහනවා. ඔබ ඔට්ටුවක් දානවා ලංකාව දිනනවා කියලා. දැන් ඔබට ඕනේ එකක් තියෙනවද නැද්ද? එහෙනම් මේකදනේ ප්‍රතිඵලය. ඔබ සැපයට හෝ දුකට හෝ පෙලිල්ලට හෝ පත් කරනවද නැද්ද? පත් කරනවා. ඇයි ඔබට දෙයක් ඕනේ? ඔ දැන් අපරාධ වෙනදනේ. දැන් අපිට හොඳට මතකයි. දැන් අපි ඉංග්‍රීසියෙන් ඉන්නකොට මම බලන් හිටියා. ඔය අපිත් එක්ක හිටපු යාළුවෝ. එහි පදිංචි අය. ලංකාවයි එංගලන්තේ මැච් එක ගහනකොට එංගලන්තයට පළු යන්න වෙන වෙන. ඒ රටෙන් කකා, ඒ රටේ ඉඳගෙන, ඒ රටේ හම්බ කර කර, ඒ ඔක්කොම කර කර කමක් නෑ අපි අතල දමේ. පළු යන්න වෙන වෙන. සපෝට් කරනවා කාටද? ලංකාවට. කමක් නෑ කියමුකෝ මව්බිමනේ. ඊට පස්සේ එංගලන්තේ ඉන්දියාවයි මැච් එක ගහනකොට මට කියනවා මම නම් ඉන්දියාවට සපෝට් කරන්නේ. මම බලනවා ලංකාවයි එංගලන්තේ මැච් එක ගහද්දි බෙදෙන ලංකාවට සපෝට් කරාට කමක් නැහැ කියමුකෝ. ඇයි? මව්බිමනේ. හා ඒක පැත්තකින් දාමුකෝ. දැන් මේ එංගලන්තේ ඉන්දියාවයි මැච් එක ගහනකොට කියනවා මම නම් එංගලන්තේ සපෝට් කරන්නේ. අර ක්‍රීඩකයාගේ නමක් කියලා ඉවරලා ඕක මම මුස්පේන්තුවේ. ඒක හින්දා මම ඔකුන්ට කැමති නෑ. මම සපෝට් කරන්නේ මේගොල්ලන්ට. මුස්පේන්තුව ඒ ක්‍රීඩකයා නෙමෙයි. මූ වරිගෙන අහගන්න හදන්නේ. ඇයි? පින්වතුනි ඒ කණ්ඩායම් දෙක සෙල්ලම් කළාන. මට මොකුත් වෙන්න ඕනේ නැත්තම් ඕකේ. අර පැත්තෙන් හතරක් ගැව්වාමත් මං අප්පුඩි ගහනවා. මේ පැත්තෙන් හතරක් ගැව්වාමත් මං අප්පුඩි ගහනවා. ඇයි හරි ලස්සනට හතර ගැව්වා කියලා. දැන් මේ මුස්පෙන්තුවා මොකද කරගත්තේ? මම එංගලන්තයට සපෝට් කරන්න කියලා හිතාගත්තා. දැන් ඉන්දියාවෙන් හතරක් ගහව ගමන් මොකද වෙන්නේ? දැන් ඉතින් උඩ සතුට වෙන්න පුළුවන්ද? නෑ. තමන් අපි මොකද හේතුව වෙන්නේ? මේ අර මම එක්ක හැමතිස්සෙම නිර්මාණය කරලා තියෙන පුරුද්දට ඔබට කතාවක් බලන්න බෑ පින්වතුනි. ඒ කතාවේ ඉන්න එක චරිතයක් බවට පත් වෙන්නේ නැතුව. හොඳට බලන්න සිංහදෙනි ඔබ බලන චිත්‍රපටියේ හතුරා විසින් වීරයාට ගහන දර්ශන බලන්න කැමතිද? හරි දැන් වයසකයි චිත්‍රපටි බලලා නැහැ කියමුකෝ. හා දැන් තරුණ අය කියන්නකෝ. කැමතිද? නෑ, කැමති නෑ. හතුරාගේ අම්මා හරි චණ්ඩී, මිනිසුන්ව මරන්න කියනවා. නමුත් වීරයාගේ අම්මා හරි අහිංසකයි. ඉතින් වීරයාගේ අම්මාට ඇවිල්ලා ගහනකොට මිනිස්සු ඔබට කඳුරුවක් කරනවා. හතුරාගේ අම්මට වෙඩි තියනවා කෑලි කෑලි වලට යන. හොඳ වැඩි ඔකිට. ඔබම හිතලා බලන්න මේකද? ඉතින් මේ තම්මෙක් අරත් අම්මෙක්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද මේකදනේ? අර මම කියන කෙනාව පට්ට ගහලා ඇතුලේ හැදෙනවා. මම කරගන්න නැතුව මගේ කරගන්න නැතුව බලන්න බෑ කිසි දෙයක් මේ මෙතන. එහෙනම් ආයෙ එතනට ගිහිල්ලා ගමු. එහෙනම් දැන් මේ ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? එකක් මට ඕනේ. දැන් මම මෙතන මම කියලා පොඩ්ඩක් කතා කරන්නම්. ඔබට තේරුම් යනකම් මේක. එකක් මට ඕනේ. අනික විපාකෙට එනවා. දැන් ඇසට රූප පේන්නේ මොකටද? විපාකෙට. දැන් නිකමල හිතලා බලන්න. දැන් මම මෙතන ඉන්නවා. කුරුණෑගලින් ආපු මෑණි කෙනෙක් මෙතන ඉස්සරහ ඉඳන් ඉන්නවා. විපාක ශක්තිය කොච්චරද කියලා හිතලා බලන්න. දැන් මේ වෙලාවේ මට කුරුණෑගලින් ගෙන්නලා මෑණි කෙනෙක්ව පෙන්වනවා. කොළමින් ආපු මහත්තයෙක් ඉන්නවා. නුවරින් ආපු මහත්තයෙක් ඉන්නවා. කටාවලින් ආපු මහත්තයෙක් ඉන්නවා. දැන් මේ හදිස්සියේ මේ විපාකයේ විසින් මොකක්ද මේ කරන්නේ? මේ කටාවලින් ගෙන්නුව මහත්යෙකු වෙන ඕන කෙනෙකුයි මට මක් කරන්න ගත්තන්. එහෙනම් මම බලාපොරොත්තු හිතෙන් ගලන්ත එන්නේ කියලා කරන්න දෙයක් නැහැ. ආවේ කොහෙන්ද? කටාවලේ. දැන් දැක්කද වෙනස? එහෙනම් මේ මම බලාපොරොත්තු වෙන එක නමුත් විපාකෙට එන්නේ තව එකක්. විපාකෙට මම බලාපොරොත්තු වෙන එක එන්න පුළුවන්. කොහමද උතන දෙකක් තියෙන බව පේනව නේද? මම මට ඕන එක එකක්. විපාකෙට තව එකක් එනවා. එහෙනම් බින්දුනේ ලංකාව මැච් එක ගහන්න ලෑස්ති කරලා තියෙන්නේ. තව ටීම් එකක් ආපු ගමන් දැන් ප්‍රතිපලෙනෝ තුනක්. නැත්නම් මැච් දෙකක් ගහන්න යනකොට එක පැත්තක් ගත්ත ගමන් මොකද වෙන්නේ? දැන් එනවා ප්‍රතිපල තුනක්. එක්ක සැප වින්දයක්. සැප වේදනාවක් එනවා. මැච් එක ඉවර වෙච්ච ගමන් නැත්තම් දුක් වේදනාව එනවා. නැත්තම් උපේක්ෂා වේදනාව එනවා. එහෙනම් පිටින් මෙන්න මේ කියන වීම දැනෙන්න දැනුනොත් තමයි මකෙන්නේද? ඒ තන හා වෙන්නේ. එහෙනම් තණ්හා වීම කියන එක පිටින් නිකන් සිද්ධ වෙන එකක් නෙවෙයි. තණ්හාව වේදනා ප්‍රත්‍යයෙන් සිද්ධ වෙනවා. අර කියපු වේදනා තුන බිහි වුණේ නැත්තම් ඒ පහට හාවීම සිද්ධ වෙන්නේ නැහැ. යන්තමට වැටුණාද ඒ කාරණා? ඒ වේදනා තුනෙන් එකක් හටගත්තේ නැත්තම් පින්වතනේ ඔය පහට හාවීම සිද්ධ වෙන්නේ නැහැ. පහට හාවුන් නැත්නම් සංයෝග වෙන්නේ නැහැ. සංයෝග උනේ නැත්නම් භව වෙන්නේ නැහැ. භව උනේ නැත්නම් ජාති වෙන්නේ නැහැ. ජාති උනේ නැත්නම් ජරා මරණයේ දුකක් වෙන්නේ නැහැ. දැන් ජරා මරණයේ දුකයි ඇයි ජාති වෙච්ච නිසා? ජාති උනේ ඇයි සංයෝග වෙන්නේ භව වෙච්ච නිසා? භව උනේ ඇයි සංයෝග වෙච්ච නිසා? සංයෝග උනේ ඇයි ඇලිච්ච නිසා? ඇලුනේ ඇයි? අර වේදනාවක් ආපු නිසා. වේදනාව කියන්නේ රිදිල්ල නෙමෙයි. මිච්ඡ භව දැනිච්ච දෙයක්. එහෙනම් දෙකදෙනි වීමක් දැනීම කියන එක සිදු වුණේ නැත්නම් ඇලීම කියන එක සිද්ධ වෙන්නේ නැහැ. යාපියෝගේ උනන් තව ටිකක් තේරුම් ගන්න සැප වේදනාව කියලා යන්කෝ. සැප වේදනාව ආවේ නැත්නම් ඇලීම කියන එක සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි වැඩි දියුණු මේක හැමෙන්නේ සැප වේදනාව ආවම ඇලෙනවා. මොකටද? මොකටද? රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ. මොකද ඔබට ඕන එකට. අයියෝ දැන් සැප වේදනාව ආවේ ඇයි? ඔබට ඕන එක විපාකෙන් ගෙනත් දීපු නිසා. මං කිව්වේ මට ඕනේ උනේ කොළඹ මහත්තයෙක්ව. දැන් කොළඹ මහත්තයෙක් ගෙනත් දීලා. එහෙනම් දැන් මොන වේදනාවද එන්නේ? සැප වේදනාව. මට මෙතන ඕනේ උනේ රතු පාටමල. නමුත් ඇද්ද කැරලා බැලින්න. ඒක රතු පාට නෑ. එහෙනම් මොකද වෙන්නේ? දුක් වේදනාව. දැන් මට දුක් වේදනාව එනකොට පින්වදනි මං ආස මොකටද? මට රතු පාටමලක් තමයි ඕන. නමුත් මං ඇස් දෙක ඇරලා බලනකොට පින්වදනි මට ආවේ රතු පාටමලක් නෙමෙයි. ඉතින් මට දුක් වේදනයි. මං තණ්හා වෙන්නේ මොකටද? මොකටද? රතු පාටයකට. මෙන්න මම තව තණ්හා වෙනවා මොකටද? රතු පාටයකට. ඇයි? මං කැමති ඒකට. මට අකමැති දේ එන්න මං තව කැමති වෙන්නේ මොකටද? රතු පාටයකට. ඇයි මගේ පීඩාව වැඩි වෙවි පින්විතනේ. මගේ ඒකට තියෙන කැමැත්ත තව මක් වෙනවද? වැඩි වෙනවා. දුව කොල්ලෙක් එක්ක යාළු වෙලා අහුවෙත් එක මම මොකද ගන්න අල්ලලා දැම්ම කාමරේට. කාමරේ තනතුර වැහුවා. දැන් ළමයාට දුවට හම් වෙන්න විදිහක් නැහැ අර කොල්ලව. හම් වෙන්න විදිහක් නැති වෙන්න දුක් වේදනා නේ දෙන්නේ. දුක් වේදනා එන්න මොකද වෙන්නේ? එයාගේ ආදරේ වැඩි වෙනවා. මොකද වෙන්නේ? එයා කැමති එක දෙයකට, එයාට ඕනේ එක දෙයක්. එයාට ඕනේ දේ දැන් එයාට එන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? එතන එන්නේ එයා අර ඕනේ දේට මක් වෙනවද? හා වෙනවා තව. ඕනේ දේටමයි කැමති වෙන්නේ තව. හොඳ බිරින්දෑවක් හිටියා. බිරින්දෑව මලා. ගෙනාව තව ගෑනු කෙනෙක්ව. එයා ඒ බිරින්දෑව වගේමයි. දැන් හිතන්න මොකද්ද? අනේ ඔයා අරයා වගේමයි. දැන් මේ ඇලිලා තියෙන කාටද? අරයට. අරයා වගේමයි. නැත්තම් ඒ බිරින්දෑව මලහම ගෙනාව බිරින්දෑව. මහසෝණී වගේ. දැන් මොකද කියන්නේ? අනේ අරයා හිටියානම්. අරයා හිටියානම්. හැමදෙම හිත හිතින්න මොකද්ද? අරයා හිටියානම්. ගහන බලම් පාරක් ඔළුවට. අරයා හිටියානම්. කවදක්වත් ඔහොම කරන්නේ නැන්නේ. අලුත් නොවන ගේනකම් කාලේ. ගියා එක්කෙනෙක් බලන්න. හරියන්නේ නැහැ. අරයා වගේ නැන්නේ. තව එක්කෙනෙක් ආවා. එයත් නිකන් හරිය. තාම ජීවත් වෙන්න ආවෙ නැහැ. ඒක නිසා හරියටම දන්නේ නැහැ. හොඳද නරකද කියලා. නමුත් ගැළපෙන්නේ නැහැ වගේ. එතකොට එනයි හොයනකම් කාලේ මොකද වෙන්නේ? එද හොයනකම් කාලේ කාටද ඇලෙන්නේ? ඒත් අරයටමයි. හොයන්නෙත් වින්නතනි. අරයශෝක්. එද නරක ගෑණියාම තෝනම් නොදකින් අරයශෝක්. තෝ නොදකින් අරයශෝ. මං ගැටෙනවා. තෝ නොදකින් ගැටෙනවා. ද්වේෂ බව හටගෙන තියෙන්නේ. නමුත් අරයශෝක්. ජනුවෙක් කෙනාගෙන එයා හොඳයි අරයා වගේමයි. එහෙනම් ඒ ඔයා නම් අරයා වගේමයි. ඔය අතරේ තව වැඩක් වෙනවා කෙනෙක්. ගෙනාපු නෝනා පරණ උනන්ට වඩා හොඳයි නම් ආයි පරණ එක්කෙනා ගැන කතාවක් නැහැ. දැන් අප්ඩේට් වෙනවා ඕනෑ එක. මෙච්චර වෙලා මට ඕනෑ කියලා තිබ්බේ 120යිනේ. ආපු එක 130ක් තියෙනවා. එහෙනම් දැන් 120 නෙමෙයි මට ඕන. මොකද ඕන? 130. දැන් බැරි වෙලා හරි පරණ නෝන මලුවෙන් නැහිරලා આવොත් එහෙම. ඵලඵල. ඇයි? 120 නේ. දැන් මෙයාට ඕනේ ප්‍රමාණය කීයද? 130. වැටුණාද? එහෙනම් වින්නතනේ මෙන්න මේ දෙක එකට ගත්තනේ වුණොත් ඔය කියන දුක් තුන හට ගන්නවා වෙනතනේ. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ ඔය හට ගන්න දුක් තුන නෙමෙයි. ඔය දුක් තුන ඇමක් විතරයි. මොකද වෙනදෙන විපාකෙට එන එක කාටවත් නතර කරන්න බෑ. නතර කරන්න පුළුවන් අපි හිතාගත් එක. දැන් තවට හිං ඔබ තේ බොන්න යනවා. ඒ ගිනම් පස එක ගන්නකොට තේ එක බොනකොට දැන් කියනවා තේ තියෙන්නේ කියලා. කටේ දාගත්තාම තියෙන්නේ කෝපි. දැන් ඔබ මෙතන හිතාගෙන යනවා තේ බැලුව බැලමට නම් තේ. කොහොම බල බල කෝපි දිය බල බැලුව බැලමට නම් තේ. නැත්නම් අපි දුන්න අර නෙස්කැෆේ මැෂින් එකේ තියෙන කෝප් වලට තේ දාලා තියෙනවා. දැන් බැලුවහම මොකක්ද තියෙන්නේ? නෙස්කැෆේ. අද නම් නෙස්කැෆේ ගබ්බි වෙහැකි. දැන් එහෙම හිතාගෙන තමයි මෙතනින් නැගිටින්නේ. එතකොට දැන් ඔබට ඕනෑ එකක් තියෙනවා. ඔය ඕනෑ එකත් එක තමයි දැන් ඔබ යන්නේ එතනට. ගිහිල්ලා ඉවරලා මොකද කරන්නේ? ඒක කටේ දා ගන්නවා. කටේ දාගත්තාම ඒකේ තියෙන තිත්ත කහට. දැන් මට කියන්න මේකදනේ විපාකය වෙනස් කරන්නද ලේසි නැත්නම් මොට්ටකමට හිතා ගන්න යුතු ඉන්නද ලේසි? ලේසි මොකද්ද? ඈ බොරු කියන්නේ සල. හිතා ගන්න යුතු ඉන්නක ලේසි? ඈ ඒකද මේ ස්කැල් මැෂින් එකක් ගෙනහලා තියෙන්නේ මේ. එහෙනම් මොකටද සීනි ගෙනාවේ? ඉතින් ඔබ හිතාගන්න එපා. තේ කියලා හිතාගන්න එපා. පැණි රස හොඳයි කියලා හිතාගන්න එපා. එතකොට මොකද වෙන්නේ? තීත්ත රසයක් ආවා කියන එක ප්‍රශ්නයක් නෑ. පැණි රස හොඳයි කියලා හිතාගෙන ඉන්න තමයි දැන් තේ එකට සීනි නැතුනොත් එම් මොකද කරන්නේ? මේක නම් බල්ලේ කුඩුවක් බොන්න බෑ කියන්නේ. ඇත්ත තමයි බල්ලට බොන්න බෑ තමයි ඒක. ඒකනේ තිබ්බේ. මම ගෙදර පාවිච්චි කරන්න එපා. ඊට පස්සේ ලොකු ප්‍රශ්නයක් එයි. මහත්තයා කිව්වම මේක බල්ලේ කොටුවක් බොන්න බෑ ඔයි කියේ. කිව්වම පේන පේන එකනේ තිබ්බේ. කියලා කිව්වොත් මේ මොකද වෙන්නේ? ඒක නිසා එහෙම කියන්න යන්න එපා. එහෙමනම් පිංගුතුනි දැන් බල්ලෙකුට බොන්න බෑ කිව්වේ ඇයි? මේ මට ඕනේ මේක. එන්නේ වෙන එකක්. ඉතින් හරිනම් ලේසි ක්‍රමේ වෙන්න ඕනේ මොකද්ද? මෙතනින් හිතාගන්න නැතුව ගියානම්. ඉතින් එතන මොකක් තිබ්බත් ඉතින් ප්‍රශ්නයක් නෑ. දිවට රසයක් දන්නවා එච්චරයි. නැවත ඔබ මෙතනින් හිතාගෙන ගියාම නෙස්කැෆේ කියලා ඒකේ තියෙන නෙස්කැෆේ නම් මොකද වෙන්නේ? අන්න හොඳයි. නෙස්කැෆේ නෙමෙයි නම් තියෙන්නේ. දැන් ගැටෙනවා මෙතන ඉඳලා යන ටික. ඇයි නෙස්කැෆේ ඕනා නෙස්කැෆේ ඕනා කියකින්නේ දැන් මේ යන්නේ ඉස්සරහට? ඉතින් ඕනා 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 ගගා යන්නේ. ඉතින් ඕනා කියන්නේ කෙලින්ම මොකටද? පෙළිල්ලට. යමක් ඕනේ වෙච්ච ගමන් පෙළෙනවද නැද්ද? පෙළෙනවද නැද්ද? කසාද බඳින්න ඕනේ වෙච්ච ගමන් පෙළුනවද නැද්ද? ඒක නේද කඩිමුඩියේ කසාද බඳින්නේ? විවේකීව ඩිවෝස් වුණාට දැන් මම උසාවි ඩිවෝස් වෙන්න බෑනේ ලේසි. ඒකට මාස දෙක තුනක් අදිනවා නැත්නම් අවුරුද්ද දෙකක් අදිනවා. මම කසාද බඳින්න ගියාම රෙජිස්ටර් එක මොහොතයි ගාන දඟල ඉන්න අසං කරන්න ඉවරයි. කඩිමුඩි එක කසාද බැන්දා. ඊට පස්සේ විවේකීවමක් එනවද? ඩිවෝස් වෙනවා. එහෙනම් ඕනෑ වෙච්ච ගමන් පින්විතනේ. පෙලින්න පටන් ගන්නවා. පෙලින්න පටන් ගත්ත ගමන් කඩිමුඩියේ මොකද්ද ඕනේ වෙන්නේ? කඩි මුඩියේ පෙලීමෙන් නිදහස් වෙන්න ඕනේ. මේ පෙලීමෙන් නිදහස් වෙන්න තියෙන එකම ක්‍රමය තමයි වින්දෙන්නේ. දැන් මේ විපාකෙට එන්න දෙන එක. ඉතින් ඔබට දැන් අරේ හදලා තින්නේ තේ. දැන් ඔබට නෙස්කැෆේ ඕනෑ කිව්වට පස්සේ වින්දෙන්නේ තේ ඔක්කොම මැෂින් එක ඇතුළට ගිහිල්ලා අනෙක් මැෂින් එකෙන් නෙස්කැෆේ එන්න පටන් ගන්නවද? එහෙම එන්න පටන් ගන්නවද? එහෙම එකක් වෙන්නේ නැහැ. එන ඔබට ඕන එක මේ ලෝකෙ වෙනවා කියලා එකක් නෑ පිංගු. එනම් විපාකය කියන එක තමන් වශයෙන් පවත්න්න පුළුවන් එකක් නෙමෙයි. මොකද විපාකය කියන්නේ පිංගුතුනේ ඕල්රෙඩි හැදිලා ඒකෙන් ආ ප්‍රතිඵලයක්. දැන් ඒක හැදිලා තියෙන්නේ. එහෙනම් හොඳම දේ තමයි පිංගුතුනේ මොකද්ද? අඩුම තරමේ සාමාන්‍ය ජීවිතේ ජීවත් වෙන උඩ හරි අඩුම තරමේ හොඳම දේ තමයි විපාකෙට ඉඩ දීලා නිකන් ඉන්න එක. විපාකෙට ඉඩ දෙන්න පුළුවන්ද? විපාකෙට ඉඩ දෙන්න පුළුවන්ද? ඒකයි තියෙන ප්‍රශ්නේ. විපාකේ කොහොමද එනවා? විපාකේ කොහොමද ආවද? පින්වදින විපාකෙට සම්පූර්ණයෙන් ඉඩ දෙන්න බෑ. හේතුව මොකද්ද? මේ යන ක්‍රමවේදේ ජරා මරණයට පත් වෙච්ච එක්කෙනෙක් නේද මේ ඉන්නේ? ඒකනේ. ජරා මරණ දුක ආව නේද? ජරා මරණ දුක ආපු ගමන් මොකද වෙන්නේ පින්වදින? දැන් පුද්ගලයෙක් නේ හිටියේ. ඉතින් පුද්ගලත්වය දැනුණානේ. එහෙනම් එක්කෙනෙක් හිටියා එතන. ඒ එක්කෙනා ජරා මරණයට ගියා නේද? ඒ එක්කෙනා ජරා මරණයට යනකොට පින්වදින ඒ එක්කෙනාට අහිමි වුණා. මොකද්ද? ඒ කෙනා මේ දරාගෙන හිටපු අර චන්දරාගයෙන් වැඳගෙන අල්ලගෙන බදාගෙන හිටපු ටික මක් වුණාද යාට? අහිමි වුණා. ඒක නිසා මොකද උනේ? ආන්ගේ අහිමි වෙච්ච දේ නැවත හිමි කර ගැනීමේ අටියෙන් එයා මොකක් ගොඩ නැගුවද? ආපහු සැරයක් වින්දිනේ අභිසංකාර කරන්න පටන් ගන්නවා. ආපහු අර හිත ගොඩ නගන්න පටන් ගන්නවා. දැන් මේ හිත ගොඩ නගන්නෙම මොකටද? අර අහිමි වෙච්ච දේ හිමි කරගන්න. අහිමුනේ මොකද්ද? කෝපේ තියෙන එකද? අහිමුනේ මොකද්ද? හිතේ තියෙන එක. දැන් කෝපේ පරිසම්පාදිත මෙතන කතා කළේ. නැත්නම් මේ හිත මේ හැදි හැදි ගිහිල්ලා අන්තිමට මම එක්ක හැදෙන හැටිද කතා කළේ? ඒ මම එක්ක හැදিলা මේ ජරා මරණ දුක වෙන හැටිද කතා කළේ? එහෙනම් බින්දුනේ හිතේ තණ්හා කරගෙන සංයෝග කරගෙන භව කරගෙන උපාදාන කරගෙන මේ උපාදාන කරගෙන භව කරගෙන ඊට පස්සේ ජාති කරගත්ත. ඒ ජාතිය හැදෙන්න පින්වදනේ සංයෝග වෙලා ආපු කෙනෙක් ඉන්නවනේ. රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා. ඒකට තමයි පින්වදනේ ඇලුනේ. ඒක තමයි ඒකත් එක තමයි සංයෝග උනේ. ඒකාශ්‍රිතව තමයි භව උනේ. ඒකත් එක තමයි ජාති හටගත්තේ. දැන් නැහිලා යනකොට පින්වදනේ තමන්ට දැනෙන්නේ තමන් නැහෙනෝ වගේ. එහෙනම් තමන් නැහෙනෝ වගේ දැනනකොට පින්විතනේ අර තිබිච්ච අර රූප වේදනා සංඥා සංකාර විඥාන ස්වභාවය තමයි දැන් මක් වෙන්නේ මේ. මේ නැති වෙලා යන්නේ. ඒක නිසා මෙයාට ආපහු මේක උප්පද්දන්න ඕනේ වෙනවා. මොකද දැන් මෙයා ඉන්නේ මේ. දැන් පුද්ගලෙක් ඉන්නවද නැද්ද මෙතන? ඉන්නවා. ඇත්තටම ගත්තොත් පුද්ගලෙක් නැහැ. නමුත් දැන් පුද්ගලත්වයක් ආරෝපණය වුණානේ මේකට. පුද්ගලෙක් ඉන්නෝ වගේ දැනුණානේ. ඒ දැනුණාට පස්සේ ඔන්න ඒක දැන් ජරා මරණයට ගියා. ජරා මරණයට ගියාට පස්සේ දැන් මම ජරා මරණයට ගියා. මාත් එක්ක මොනවද ජරා මරණයට ගියේ? අර මම කැමති එක ජරා මරණයට ගියා. ආන් එක ජරා මරණයට ගියාට පස්සේ දැන් ආපහු සැරයක් මෙයාට මේක උප්පද්දන්න ඕනේ. අර ටික ආපහු ගන්න. එහෙනම් මින්දෙන් දැන් බලන්න මෙයා හිත හදන්නෙම මොකක් ගන්නද? කෝපේ දින එක ගන්නද? නෑ. හිතේ ඇලිලා ඉන්න එක ගන්න. එහෙනම් මින්දෙන් අභිසංකාර කරන්නේ කෙලිම මොකක් උදෙසාද? හිත හදන්නෙම පින්වතුනි අර කියන පහ, කැමැති පහ, විපාක පහ නෙමෙයි. කැමැති පහ හිතේ බහින විදිහටමයි අර විඥානය ගොඩනගන්නේ. එහෙනම් ඒ විඥානය ගොඩනගනකොට පින්වතුනි ඒ විඥානේ බහින්න පුළුවන් එකම එක දෙයකට විතරයි. මොකද්ද? අර කැමැති පහට. එහෙනම් කැමැති පහ හිතේ බහින එක නතර කරන්න බෑ. විපාකේ නතර කරන්නත් බෑ. එහෙනම් වේදනා නතර කරන්නත් බෑ. තණ්හා නතර කරන්නත් බෑ. එහෙනම් උපාදාන නතර කරන්නත් බෑ. එහෙනම් භව නතර කරන්නත් බෑ. එහෙනම් එහෙනම් මමෙක් හැදෙන එක නතර කරන්නත් බෑ. එහෙනම් ජාති ජරා මරණ දුක නතර කරන්නත් බෑ. ඒක නිසා තමයි මේ ගෙදෙන ජරා මරණයට පත් වෙවි හැමදාම මේ සසරේ යන්නේ. නෙස්කැෆේ පහ ආස්වාදයි සැපයි සාරයි කියලා හිතාගෙන ඉන්න තාක්කල් නෙස්කැෆේ පහ ආස්වාදයි සැපයි සාරයි කියලා හිතාගෙන ඉන්න කල් හිත ගොඩනගන්නේ මොන පහ බහින්නද? තේකොළ පහ, තේකොළ පහ නේද? දොඩම්බීම පහ නෑ. මොකද්ද? නෙස්කැෆේ පහ බහින්න. එහෙනම් හොඳට මතක තියාගන්න, දැන් අරක ආස්වාදයි සැපයි සාරයි කියලා හිතාගෙන ඉන්නකල් මනෝ සංචේතනහරහා හිත ගොඩ නගන්නේ කාට බහින්නද? කාට බහින්නද? අර ඌමනා පහට බහින්න. වේදනේ විපාක නෙමෙයි මට ඕන. මට ඕන මොනවද? මං කැමති. මට විපාකෙන් වැඩක් නැහැ. මට ඕන එකයි ඕනේ. එහෙනම් බින්දනේ ඔය මනෝ සංචේතනාවෙන් එන මනෝ සංචේතන කොටේ බර වැඩි නේ. හරි. චේතනා කියලා කොටසක් තියෙන. අවිද්‍යා සෘෂ්ණා සහිත චේතනා තමයි මනෝ සංචේතන කියන්නේ. හරි. ලොකු දෙයක් නෑ, අමුද දෙයක් නෑ. චේතනා කියන එක අරියතුන් වහන්සේටත් තියෙනවා. චේතනා කියන්නේ චේ තනා හින්දා. වැටුණාද? චේ 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 තන. මේක තනාලා, ගයක් තනාලා, සිතක් තනාලා, චේතනාලා. එනම් හිත තනන වැඩපිළිවෙල පිළිබඳ. චේතනා කියන කෙනා නිකන් හිත තනන. ඒකට බහිනකෙක් ලෑස්ති නැහැ. ඒ කියන්නේ පැවැත්ම උදෙසා හදන හිතක් නෙමෙයි චේතනා කරන්නේ. චේතනා කියන මොකද්ද? හිත තනනවා. සංචේතන. එයා මොකද? අවිද්‍යා තෘෂ්ණා වලින් ග්‍රහණය කරගත්ත පහක් තියෙනවා. ආන් ඒ පහ බැසීම උදෙසා මොකක් හදනවද? හිතක් හදනවා. සංචේතනා කරන්නේ හැමතිස්සෙම අවිද්‍යා තෘෂ්ණා දෙකෙන් හදාගත්ත පහක් තියෙනවා. ඒකට ආකර්ෂණය වෙච්ච අන්න ඒ පහ බැසීම උදෙසා මොකක් හදනවද? හිතක් හදනවා. අරිහතුන් වහන්සේට තියෙන චේතනා අවිද්‍යා තෘෂ්ණා නැති නිසා පින්වතුනි උන්වහන්සේගේ විපාක වලින් මක් වෙනවද? හිතක් හැදෙනවා. ඉතින් උන්වහන්සේගේ විපාකෙන් හිතක් හැදෙන්නත් මක් වෙන්න ඕනේද? චේතනා තියෙන්න ඕනේ. චේතනා නැතුව, මේ චේතනා නැතුව කොහොමද පින්වතුනි චේතනන්නේ? ඒක චෛතසිකයක්. සබ්බ චිත්ත සාධාන චෛතසික ටිකක් අහලා තියෙනව නේද? පස්ස වේදනා සංඥා චේතනා ඒකාකතා ජීවිතේන්ද්‍රිය මනසිකා. නැමම ඔය ටික වේගෙන් කිව්වා කියලා මම පඬිතුද? මම ඔය ටික වේගෙන් කිව්වා කියලා අම්බෝ හාමුදුරු දුම පාණ්ඩිත්‍යයක් තියෙන. එහෙම කියන්න පුළුවන්ද? නෑ නෑ. පඬිතය කියන්නේ කාටද? කේමි අවේරි අභයෝ. පඬිතෝ තී පෞච්චති. වෛර පහක් බය පහක් දුරු කරපු කෙනෙක් නා. ලෝක සත්‍යයට වෛර පහක් බය පහක් දුරු කර ගැනීම උදෙසා උදව් කරන කෙනෙක් නා. බිය දුරු කරගත්ත කෙනෙක් නා. අවෛරෙන් ජීවත් වෙන කෙනෙක් නා. ආන් ඒ කෙනා තමයි කවුරු වෙන්නේ? පණ්ඩිතයා වෙන්නේ. ඒක නිසා මම පාලි වචන ටිකක් කියයන් කියයන් ගියා කියලා එහෙම එහෙම පහදින්න එපා. එහෙම පහදුනාම තමයි ගෲප් එකකට කවුරු හරි මොනවානේ පොඩි කැලිටි ටිකක් දැම්ම ගම ඒ මහත්යා නම් පුදුම දේවල් නෙදන්නේ. පොඩ හොයලා බලන්න මේ මහත්යා මොනවද කියන්නේ කියලා. ඔබ වින්දුනේ වැඩක් තියෙනවද? මෙ වෙන වැඩක් නැත්නම් ත්‍රිපිටකය ගත්තා අරගෙන සූත්‍ර පහ හය ටයිප් කර කර දාන්න ගෲප් එකට. නැතර පාලි ගොන්නක් කියලා දාන්න. මේ තියෙන්නේ හරක් මැරුවාම පව් දෙද්ද වෙනවා කියලා. ඒක බලන්නේ උන්ට පාලි තේරෙනවද? නමබනි පස්ස වේදනා සංඥා චේතනා ආරෝන් බාසුන් නැහැ. ඔඩිකුත් කිව්ව නැහැ අර බාසුන් නැහැ කියන වගේ තේරෙනවනේ. නැත්තම් ඒවත් අර පාලිම මොන හරි ගියායින ගියා නම් එයා මොකද වෙන්නේ? පුදුම දැනීමක් දන්නේ. එහෙනම් මේක තමන් දන්නේ නැති දෙයක් තව කෙනෙක් දන්නවා කියන එක තුල පඬිතෙක් කියලා පිළිගන්න යන්න එපා ඒ අය. මම මේ ඔබ අමාරු වෙන නිසා කියන්නේ තේ. පඬිතයා වෙන්නේ ඒකෙන් නෙමෙයි. පඬිතයා වෙන්නේ සද්ධර්මයේ අවබෝධය තුල වෛර පහක් බය පහක් දුරු කරා නම්. ලෝක සත්‍යයගේ වෛර පහ බය පහ දුරු කර ගැනීම උදෙසා උදව් කරනවා නම් අවෛරයෙන් ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙලා ඉන්නවා නම් ඔන්න ඔතනයි පාණ්ඩිත්වය තියෙන්නේ. හරි. ඒ අවවාදයක් දුන්නේ. හොඳට මතක තියාගන්න. එහෙනම් සබ්බචිත්ත සාධාරණ චෛතසික තියෙනවා. ඒ කියන්නේ ඕනෙම හිතක් සබ්බචිත්ත කියලා කිව්වේ අරිහතුන් වහන්සේ හිතත් මේකට අයිති නිසා. සබ්බචිත්ත සාධාරණ චෛතසික 7යි. පස්ස වේදනා සංඥා චේතනා ඒකග්ගතා ජීවිතේන්ද්‍රිය මනසිකාර. එහෙනම් ඕකේ චේතනා කියලා කොටසක් ඇහුණා නේද? ඔන්න ඔය ටිකෙන් පින්විතනේ චේතනා කියන කෙනා තමයි මේ හිත ගොඩනගන්න මූලිකය වෙන්නේ. ඒ ගොඩනගන හිතට වේදනා එන්න ඕන නිසා වේදනා චෛතසිකයත් හැටිනවා. එද මගදී වේදනා කොටසක් ආව නේද? තණ්හාට ගැති මොකක් ප්‍රත්‍යයෙන්ද? වේදනා ප්‍රත්‍යයෙන්. ඔන්න ඔය වේදනා කියන එක දැනගන්න බෑ පින්විතනි හදන හිතට මොකක් දැම්මේ නැත්තන්ද? මොකක්ද දැම්මේ නැත්තන්ද? වේදනා චෛතසිකේ බැස්සේ නැත්තා. දැන් මේ බිල්ලිම හදුවාගේ තමයි. දැන් මේ බිල්ලිම හදනකොට මොකද්ද කළේ? බිල්ලිම හදාගෙන ඉනකොටම ප්ලග් පොයින්ට්ස් හයි කරන්න කෑලි එහෙමම දැම්මා. ඊට පස්සේ තව බට අරීමේ දැම්ම ඔක්කොම මොනවද ඉන්නද? මොකද මේ ඔක්කොම දාලා තමයි මේක හැදුවේ. දැන් ඉතින් මේ හෝල්ඩර්ස් දාලා මේ ඔක්කොම දාලා හැදුවා. දැන් මොකද වෙන්නේ? දැන් මේ ප්ලග් කරගන්න ඕනේ මොකක් හරි. මේ ප්ලග් හයි කරලා තියෙන්නේ. දැන් තියෙන මක් කරගන්න විතරද? ප්ලග් කරගන්න. දැන් ලයිට් ඕනේ, ආලෝකය ඕනේ. ඒක මොකද කරන්නේ? ස්විච් එක දාන්න දැන් තියෙන්නේ. මේව හදනකොට මේ එකක්වත් දැම්මේ නැත්තම්. දැන් ප්ලග් කරගන්න ඕනේ. කොහෙද ප්ලග් කරන්නේ? හදලා ඉවරයි. එනම් පින්වදින හිත හදනකොට මේකත් එක්ක බැහැලා ඉන්න ඕනේ ඔය කියන ටික. මේ හැම හිතකම ඔය පස්ස වේදනා සංඥා චේතනා ඒකග්ගතා ජීවිතේන්ද්‍රිය මනසිකාර කියන ඔය හත බහිනවා. දැන් ඔය හත කඩපාඩම් තිබ්බ විතර නිවන් දකින්න? එහෙම එකක් නැහැ. ඕක දැනගන්න ඕනේවත් නැහැ. එහෙනම් දැන් චේතනා කියන කොටස තිබ්බ බව ඔබ දැක්කා. එහෙනම් ඔන්න ඔය චේතනාවෙන් තමයි පින්වදින හිත හදන්නේ. එයා තමයි මූලික වෙන්නේ. චේතනා කියන කෙනා නිකම්ම නිකන් හිතක් හදනවා. සංචේතනා කියන කෙනා නිකම්ම නිකන් හිතක් හදන කෙනෙක් නෙමෙයි. සංචේතනා කියලා කියන්නේ අවිද්‍යා තෘෂ්ණාවල උවමනාවට සිතක් ගොඩ නගන එක්කෙනා. සංචේතනා කියන කෙනා මහ පුදුම භයානකයි වෙන. සංචේතනා අවිසංකාර ගණයට අයිති වෙන්නේ. එහෙනම් සංචේතනා නිකන්ද ගෙවල් හදන්නේ? නෑ, මොකක් හරි යටි අරමුණක් උදෙසා. ඒක නිසා ඒක නිකන් හරියට පින්වදෙනි. ඔබ කොන්තරාත්කරුවේ, ඔබ කොන්තරාත්කරුවා විදිහට ඔබ නිකං ගේකුත් හදනවා, ඉල්ලුමට ගේකුත් හදනවා. නිකං ගේ හැදුවොත් ඔබ ඒක සේල් එකට දානවා. ඉල්ලුමට ගේ හැදුවොත් සේල් එකට දාන්න පුළුවන්ද? මේක කස්ටමර් කෙනෙක් ඉල්ලපු එකක්. දැන් එහෙනම් ඒ ගෙදර ජීවත් වෙන්න පුළුවන් කාට විතරද? දැන් අපි හිතමුකෝ කස්ටමර් කෙනෙක් ඉන්නවා පින්වදෙනි. එයාට එයා අබ්බගත කෙනෙක්. එතන යාට ගයක් හදන්න කියලා කියනවා. යාට ගයක් හදන්න කිව්වේ යා අබ්බගත කෙනෙක්. ඉතින් යා දැන් මොකද කරන්නේ? දැන් හදන එක්කෙනා අපි කියන්නේ අබ්බගත කෙනාට ඉන්න පුළුවන් ඉඳන්නේ ගේ හදන්න. එහෙනම් ඒ ගෙදර තියෙන වැසිකිලි පද්ධතිය හදලා තියෙන්නේ අබ්බගත කෙනාට යූස් කරන්න පුළුවන් වෙන්නේ. එතන ඒ ගෙදර පඩිපෙල් දාලා තියෙන්නේ අබ්බගත කෙනාට යූස් කරන්න පුළුවන් වෙන්නේ. ඒකට වෙනම මැෂින් එකක් දාලා තියෙනවා. ඒක අල්ලුව දිගේ උඩට යන්න පල්ලෙහාට එන්න. එතන කිචන් එක හදලා තියෙන්නේ අබ්බගත කෙනාට පාවිච්චි කරන්න. එහෙනම් දැන් මට කියන්න පින්වතුනි. ඒ අබ්බගත කෙනාට හදපු ගෙයන්නේ මේ දැන් තියෙන්නේ. දැන් ඒ ගෙදරට පුළුවන්ද වෙන කෙනෙකුට එන්න? සංචේතනා හදන්නේ ඔන්න ඔහොම එකක්. සංචේතනා යමක් හැදුවා නම් පින්වතුනි ඒකට වෙන එකකට බහින්න බෑ. එයා අරමුණු කළ හැදුවේ මොකද්ද? ඒකටමයි බහින්න පුළුවන්. ඒ කියන්නේ එයාට ඕනේ මොකද්ද? ඒකටමයි බහින්න පුළුවන්. සංචේතනා කියන කෙනා හදන විඤ්ඤාණයට සංචේතනා වලින් හදන විඤ්ඤාණයට පින්වදින වෙනේව අරමුණු කරන්න බෑ. ඒ අදාළ එකමයි අරමුණු කරන්න පුළුවන්. වැටුණාද කියන එක? බර වැඩිද? වැටුණාද බර වැඩිද? දැන් කියන එකක්වත් තේරෙන්නේ නැති මට්ටමට වැටිලාද තියෙන්නේ? ඔබ කියන්නේ නැත්තම් අපරාධ වෙනතේ. මම මේක කිව්වහම ආයි කියන්නේ නැහනේ. පාසුට දුරයන් බලන්න එහෙනම්.
ලෑස්තිද කො?
ගිලම් පද ලෑස්ති කරලා තියෙන්නේ. දැන් තව ජුට්ටි වෙලාවකින් බලමු. අබ්බගත කෙනාට හදපු ගෙදර තව කෙනෙකුට දෙන්න පුළුවන්ද? බෑ. අබ්බගත කෙනාට හදපු ගෙදර ඉන්න පුළුවන් අබ්බගත කෙනාට විතරයි. අරිහතුන් වහන්සේගේ හිත කියන්නේ අබ්බගත කෙනාට හදපු එකක් නෙමෙයි. අරිහතුන් වහන්සේගේ හිත කියන්නේ අරිහත් අර සාමාන්‍ය ඕන කෙනෙකුට ජීවත් වෙන්න හදපු ගෙයක්. මොකද අවිද්‍යා තෘෂ්ණා මරලා දාලා තියෙන්නේ. විපාකයට අනුකූලවමක් වෙනවද? අරිහතුන් වහන්සේගේ හිත ගොඩ නැගෙනවා. අරිහතුන් වහන්සේගේ හිත විපාකයට අනුකූලව නම් ගොඩ නැගෙන්නේ සිංහදනේ. දැන් අරිහතුන් වහන්සේට ආයි අමුතුවෙන් බහින්න එකක් එනවද? නෑ. නමුත් ලෝක සත්‍යයට එහෙම නෙමෙයි. ලෝක සත්‍යයගේ හදන හිත හදන්නේ නිකන් නෙමෙයි. ඒක විපාකයට හැදෙනව නෙමෙයි. යා හදනවා. මොකද විපාකයට හැදෙන එක පිළිගන්න යා ලෑස්ති නැහැ. මොකද යාට වැය වෙච්ච දේ යා මේ ගන්න හදන්නේ අලුතෙන් ආයි. මට නැති වෙච්ච එක මම මේ ගන්න හදන්නේ. එහෙනම් මට නැති වෙච්ච එක නම් මම මේ ආයි ගන්න හදන්නේ පිංගුදනේ. අල්ලපු ගෙදරේ කාගේ කරන් හරිනවද? ගන්නෝනේ කාගේකද? මගේ මට නැති වෙච්ච එක ගන්න ඕනේ. මම කැමැතිම ගයක් තිබුණා පිංගුදනේ. මම කැමැතිම ගේ කඩා වැහන්නා. දැන් මට ගයක් හදන්න ඕනේ. නෑ, එහා ගෙදර ගේ වගේ හදන්න ඕනේ. දැන් මොන වගේද ගේ හදන්න ඕනේ? මං කැමැතිම විදිහට හදන්න ඕනේ. එහෙනම් මම කැමති විදිහට හදන්න කියලා පින්වතුනි මම කැමති බාසුන්න හැට කියන්නේ. එහෙනම් එයා නිකම් බාස් කෙනෙක් නෙමෙයි. එයා මං කැමති බාසුනේ, මං කියන දේ කරන බාසුන්න ඇයි ඉන්නේ. එහෙනම් මං කියන දේ කරන බාසුන්න ඇයි මම කියන විදිහට තමයි මට ඕනේගේ හදන්නේ. ඒක හැදුවට පස්සේ ඒකේ ඉන්න පුළුවන් මට විතරයි. මමෙක් නැත්තම් ජරා මරණේ දුකක් පිළීමක් පීඩාවක් වෙන්නේ නැහැ. එහෙනම් ආයි හදන්න එකක් වුමනා වෙන්නේ නැහැ. හදන්න වුමනා වෙන්නේ නැත්තම් ඒත් හැදෙනව මොකටද? ඇහැයි රූපයයි ඝට්ටනේ වෙනකොට පින්වදනේ ඒ විපාකෙට ආපහු මන ඔගෙන ওই විඥානේ හැදෙනවා. හැබැයි ඒ විඥානේ හැදුනට ඒක හැදෙන්නේ පින්වදනේ කාටවත් ඉන්න තීරණය කරපු එකකට නෙමෙයි. ඒක නෝමල් ගයක් හැදෙන්නේ. ඒ නෝමල් ගෙදරට ජෝඩුවක් එනවා. ගැටෙනවද? නෑ. ඔබට හදපු ගෙදරට ජෝඩුවක් එනවා. දැන් මොකද වෙන්නේ? දැන් ගැටෙනවා. එහෙනම් බාහිරින් එන විපාකේ එනවා පින්වතුනි. ඒක එනවමයි අනිවාර්යෙන්. ඉතින් බාහිරින් එන විපාකේ එන නිසාමනේ හදන්න පටන් ගත්තේ පටපට ගාලා. නම් ප්‍රශ්නේ තියෙන්නේ අවිද්‍යා තෘෂ්ණා තියෙන කෙනා අරක සම්බන්ධව පෙළිලා ඉන්නේ. ඒක නිසා එයාට ඕනේ දැන් මේ බාහිරින් එන විපාකය ට දැන් මේ හිත හැදෙන්න ඕනේ. නමුත් ඒ හිත ඕනේ ඕනේ විදිහට හැදෙන්න දෙන්න එයාට බෑ. මොකද එයාට දෙයක් අහිමි වෙච්ච කෙනෙක් නෙමෙයි. ඒක නිසා එයා මොකද කරන්නේ? එයාට අහිමි වෙච්ච දේ ලබා ගැනීම උදෙසා ඒක හදනවා. එහෙනම් එදා ආච්චි අම්මගෙන් තේක බීපු ඔබ මමව හදලා ඒක ජරා මරණයට කියන නිසා ජරා මරණ දුකටපත් උනා. දැන් ඔන්න අපිට කියනවා තේ බොන්න වෙලාව කියනකොට මොකද වෙන්නේ? තේ. දැන් දිවයි දිවයි රසයයි ගැටෙන්න සූදානම්. දිවයි රසයයි ගැටෙන්න සූදානම්. එහෙනම් දිවයි රසයයි ගැටෙන්න නම් පින්වතුනි ඒකට අදාළ ජීවහා විඥානයේ ගොඩ නැගෙන්න ඕනේ. නමුත් මේ ජීවහා විඥානයේ ගොඩ නැගෙන්නේ ඔය කෝපේ තියෙන දේ ටික බොන්නද? නෑ, මට අහිමි වුනේ නෑ මේක. මේ මොනවා මට හිමුනේ ආච්චි අම්මගේ එක. නමුත් දැන් මේ හිත ගොඩ නැගෙන්නේ ඇයි? මේ තේක බොන්න ඕන නිසා. අරමුණ ආවා. අරමුණ ආවට පින්වදනේ. අරමුණ එනකොටම අර 10ත් දැනිලා එතනින් මට අහිමි වෙච්ච දේ නැවත ගොඩ නගා ගන්න තමයි පටන් ගන්න. එහෙනම් දැන් මේ හිත ගොඩ නගන්නේ මොකටද? ආච්චි අම්මාගේ පහ උදෙසා. එහෙනම් මේ විදිහට හොඳට plan කරලා තියෙන්නේ මේක දැන්. ආච්චි අම්මගේ පහට plan කරලා තියෙන්නේ. ආච්චි අම්මගේ පහ නැතුව පුංචි අම්මගේ පහ නම් ඔය එන්නේ දැන්. දැන් මොකද වෙන්නේ? ගැටුණා. ගැටුණා. තරහ යතුණා. ඒක හිතේ තදින් වැහගත්තා. ඔය මොනවා වුණත් කැමැති මොකටද? කැමැති මොකටද? ආච්චි අම්මගේ ඒ කැමැත්ත හිතේ තියාගෙන මම ජරා මරණයට යනවා. පුංචි අම්මගේ හිතේ තියාගෙනද මං ජරා මරණයට යන්නේ? නෑ. ආච්චි අම්මගේම හිතේ තියාගෙන මං ජරා මරණයට යනවා. දැන් මට ආයි නැති වුණා. නමුත් තේක තියෙනවා. බානවිද මොන්න ඔල මොට්ටල වැඩක්ද කියන්නේ? දැන් හොඳටම දන්නවා. මේ තේකේ ආච්චි අම්මගේක මෙමේ තියෙන්නේ කියලා. නමුත් එතනේ මේ මට නැති උනේ මොකද්ද? ආච්චි අම්මගේ පහ. ඒක නිසා ආයිත් හිත ගොඩ නගන්නේ මොකටද? ආච්චි අම්මගේ පහට බහින්න. මාගේ ගෙදර ඉඩ තියෙන්නේ මේ විඥානය කියනවා. ජීවහා විඥානය කියනවා. මාගේ ගෙදර ඉඩ තියෙන්නේ ආච්චි අම්මාගේ පහ උදෙසා විතරයි. දැන් ආච්චි අම්මගේ පහ බස්සගෙන එනකොට පින්වතුනි මොකද වෙන්නේ? ආයර විපාකෙට තේකේ තියෙන පහ දැනෙනවා. දැන් ආයි ගැටෙනවා. ආයි ගැටෙනවා තරහයි. හිතේ තරහ බැහැ ගන්නවා. ඒ ඔක්කොම මොනවා? ඒත් කැමැති මොකටද? කැමැති මොකටද? ආච්චි අම්මගේ පහට. ඒ කැමැත්තත් එක්ක මම් ජරා මරණයට ගියා. ජරා මරණයට යාම තුල මට අහිමිුනේ මොකද්ද? ආච්චි අම්මාගේ පහ. දැන් තව තේ තියෙනවා. දැන් ආයි තේ ටිකක් බොන්න යන්නේ. තේ ටිකක් බොන්න නම් ආයි දිවයි රසයයි ඝට්ටණය වීම උදෙසා මොකක් වෙන්න ඕනේද? ආයි විඥානේ හැදෙන්න ඕනේ. දැන් විඥානේ හදනකොට මෙයා ජරා මරණයට ගිහිලා නැහිටි. ඒක නිසා දැන් ඒකෙන් ඒ පීඩාවෙන් ගැලවෙන්නේ එයා ආයි හදනවා. ඒ හදන එක කාට ඉන්න පුළුවන් එකද හදන්නේ? ආච්චි අම්මගේ පහට. පින්වතුනි මේ තේකේ මොක තිබුණත් මගේ ප්‍රාර්ථනාව හැමතිස්සෙම තියෙන්නේ මොකද්ද? ආච්චි අම්මාගේ පහ වේවා. ආච්චි අම්මාගේ පහ වේවා. මොකද වෙන්නේ? මට ඕනේ මොකද්ද? ආච්චි අම්මගේ පහ. හිතන්නේ ආච්චි අම්මගේ පහ ආවම ඔක්කොම හරි කියලා. නමුත් ආච්චි අම්මගේ පහ ආපු නිසා නෙමෙයිද පින්වතුනි ජාති හැදුනේ? එහෙනම් ජරා මරණයට ගියේ ජාති හැදෙච්ච නිසා නේද? එහෙනම් අර මහ ගින්න හටගත්තේ පින්දුනේ ජාති හැදෙච්ච නිසා නේද? එහෙනම් ජාති හැදෙන්න ඕනේ උනේ හුංචි අම්මගේ පහ විතරද? ආච්චි අම්මගේ පහ ජාති හැදෙන්න උදව් උනේ නැද්ද? ඇයි පින්දුනේ? ඇලුනත් එකයි ගැටුණත් එකයි මුලා වුණත් එකයි අවසානයේදී ජාතිය හැදෙනවා. ජාතිය හැදෙච්ච ගමන් ජරා මරණ දුක කියන එකටපත් වෙනවා. හරි. දැන් ඔබට තියෙන්නේ මොකොත් හෙල්ලෙන්න එපා. හෙල්ලෙන්න බගේ ඇඟ නෙමෙයි මොලේ හිත මොකොත් හොල්ල ගන්න නැතුව හිමීට කියලා තේක බීලා ආපහු එන්න. ආපහු ටිකක් මේක මතක් කරලා අද වැඩි අමතක කරමු. දැන් මොකද අමතර දේවල් හිතන්න යන්න එපා. ඔතනින් නිකන් පෝස් කරන්න බටන් එක පෝස් කළා. එච්චරයි. මොකද හිතන්න දෙයක් නැහැ. ගිහිල්ලා normal එකේ තේක බීලා high bar උඩට වැටෙන්න එපා. පැත්තකට ඉඳලා ඉඳලා. පුළුවන් තරම් ඉක්මනට ටයි බාගයක් දෙන්න. පුළුවන් තරම් ඉක්මනට ආපහු වැය දෙන්න. ඒ ආවට පස්සේ අපි ওই ටික ආපහු සැරයක් කතා කරමු. ඔය පොඩි break එකක් ඕනේ මනසට දැන්. මේ ඔක්කොම කළා ඉවරලා ඔබට මතක තියෙන්නේ මොකක් විතරද? රාගකින්නේ මිදෙත්තා. අවන්නේ හාමුදුරුවෝ ළඟ ඉන්නවනේ. මගේ විශ්වාසය තියන්නද? නැත්නම් ඔබ ගැන විශ්වාසය තියන්නද? බලමු. හොඳයි. එහෙමනම් පින්වතුනි, අපි මේ කෙටි පුණ්‍ය අනුමෝදනා කරමු මේ අන්තිම එක දීගව කරමු. මොකද හරි මහන්සි වෙන්නේ මොකද මේ ඔක්කොම දැන් මම කතා කළා මුළු දවස තිස්සේම ඕනේ මේක තේරුම් කළද? හොඳයි මේක තේරුම් ගන්න. හොඳයි ඉතින් මේ මොඳ දක්වා දහම් දේශනා කිරීමෙන් දහම් ශ්‍රවණය කිරීමෙන් බුද්ධ පූජා පැවැත්වීමෙන් දානමාන ආදී කුසල ක්‍රියාවන් සිද්ධ කර ගැනීමෙන් නිරස් කරගත්තා වූ සීලම් පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තියගේ බල මහිමෙන් ඔබ අප සීල දෙනාටම මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළ දීව මේ අත්බැවේදී බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවිසැනි සීපමිනව දාන නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහ නිර්වාණ ශාන්තියම සාක්ෂාත් වේවා කියලා සාදු කියලා අධිෂ්ඨාන කරන් ඔබ සීල දෙනාටම තෙරුවන් සරණයි.